Tuan Saranai.
Teruan Saranai, Aksarai Kaunya Swami Mahansa.
That.
Ada sedas visi deke Agustu hatu ni vidha dawase Swami Mahansa api mi okkoma sambandh vela inne. ආධුනික පිරිස සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සියවෙනි වැඩසටහනට ඒ සඳහා නිසන් වණය නියෝජනය කරමින් මෙතනට සම්බන්ධ වෙලා ඉන්න ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ නාකයන් අවසරයි ගෞරවනීය උඩයිරිගම ධම්මජය ස්වාමින් වහන්සේ ගෞරවනීය මොමගම ධම්මකුසල ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා මම බොහොම ගෞරවයෙන් යුතුව පාද නමස්කාරයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. ඒ වගේම මික්සෙල් හරහා සහ ජූම් තාක්ෂණය හරහා වැඩසටහන් සම්බන්ධයෙන් සියලුම ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන් ගෞරවයෙන් පිළිගන්නවා. ඊට අමතරව සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාමත් ගෞරවයෙන් මේ වැඩසටහන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ අපි කැමති ඔබ වහන්සේ මුලින් මේ අපිට අනුග්‍රහයක් විදියට පොඩි වචන කීපයක් කතා කරනවා නම් මට ඕන ස්වාමීන් වහන්සේ පොඩි පසු විතරමක් දෙන්න පුළුවන් මේ වැඩසටහන ගැන ඔබ වහන්සේගේ අවසර ඇතුව.
ඔය එහෙම තමයි වඩා හොඳ.
එහෙමයි ස්වාමීන් වහන්ස. මට මතක විදිහට අපි සූම් තාක්ෂණය හරහා මේ අපේ සත්‍තිපතා පැවැත්වෙන ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා පටන් ගත්තට පස්සේ එක බ්‍රහස්පතින් දවසකදී මම යෝජනාවක් කරනවා. මොකද මම බැලුවාම මේ ඔක්කොම වැඩසටහන් වලදී කතා කරන්නේ එකම පිරිසක් වගේ කියලා මට හිතුණා. මම අනුෂා සුරංගනි අක්කා බන්දුල මම වගේ එකම පිරිසක් කතා කරන නිසා මට හිතුණා මේ ආධුනික කෙනෙක් ආවොත් ඒ කෙනාට කතා කරීමේ පොඩි අපහසුතාවයක් ඇති වෙයි කියලා හිතලා මම යෝජනාවක් කරා. අපි එක දවසක් වෙන් කරමු මේ ආධුනික පිරිස සඳහා කියලා. ඒ වෙලාවේ ලොකු ස්වාමීන් වහන්සේ මට යෝජනාවක් කරා එහෙනම් ආධුනිකය වෙනුවෙන් වෙනම වැඩසටහනක් පටන් ගන්න කියලා. එහෙම මම ඇත්තටම ඒක මුලින් කීප වතාවක් ප්‍රතික්ෂේප කළත් ලොකු ස්වාමීන් වහන්සේගේ පෙරැත්ත නිසා මේ ඊපස් මට විජේ මාමා වඳුනලා දුන්නා. එහෙම තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. අතන පටන් ගන්නකොට මට හිතුනේත් නැහැ මෙච්චර කාල මේක දුර අදගෙන එන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා මේ වැඩසටහනට මේ විදියට පටන් ගන්න උපදෙස් දීලා අනුග්‍රහය දක්වපු කාරුණික ලොකු ස්වාමීන් වහන්සේ අපි පාද නමස්කාරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම එදා ඉඳලා මේක පටන් ගන්නකොට කුසල ස්වාමීන් වහන්සේ බොහොම පරිශ්‍රමයකින් මේක පටන් ගත්තේ. බොහොම කැමැත්තකින් පරිශ්‍රමයකින් දායකත්වය ලබා දුන්නා. මේ නිතර ඊමේල් ලියලා අපි කොහොමද මේක වැඩි දියුණු කරන්නේ කියලා සාකච්ඡා කරා. ඒක නිසා උන්වහන්සේවත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මුලදී ගෞරවනීය ලොලුවගඩ ධම්මසාගර ස්වාමීන් වහන්සේගේ දායකත්වයත් අපිට නිතරම ලැබුණා. හැම පුළුවන් හැම වෙලාවම උන්වහන්සේ සම්බන්ධ වෙලා අපිට මේකට දායකත්වය ලබා දීම ගැන උන්වහන්සේවත් අපි ආදරයෙන් මතක් කරන්න ඕනේ, ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි අවුරුද්ද සම්පූර්ණ කරාට පස්සේ ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සහ ධම්මසාරණ ස්වාමීන් වහන්සේගේ දායකත්වය අපිට ලැබුණා. ඒ නිසා මේ සංඝයා වහන්සේලා සියලු දෙනාගේම ලැබිච්ච දායකත්වය සම්බන්ධයෙන් අපි ඒ පාද නමස්කාරින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අපිට මට ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙච්චර කාල මේක අපිට හොඳට කරගෙන යන්න හම්බුනේ ලොකු හොඳ ටීම් එකක සහයෝගය ලැබුණ නිසා. ඔබ වහන්සේ හඳුන්වා දුන්නට පස්සේ විජය මාමාගේ නෝනම් මේ පත්මනන්ද තමයි මුල් කාලේ ගොඩක් ඔය ඇඩ්මින් පැත්තේ වැඩ ඔක්කොම බල ලොකු සහයෝගයක් අපට ලබා දුන්නා. ඒ වගේම නදීප් නාමන්ත බන්දුල මාමා නිලංග අක්කා නලින්කා අපි කට්ටිය ඇතුළු අපිට ළඟදී සම්බන්ධ වුණා කැනඩාවෙන් ආරිනන්දත් ඉන්ද්‍රනන්දත් උපාලි මාමත් සම්බන්ධ වුණා. මේ ටීම් එකේම ලොකු සහයෝගයක් ලැබෙනවා ස්වාමීන් වහන්සේ මේ වැඩ ටික කරගෙන යන්න. ඇත්තරම මේ පහුගිය මේ අවුරුද්ද ඇත්තරම මම ලයිව් හොස්ට් කරන්නේ මට මගේ පෞද්ගලික හේතුවක් නිසා අපහසු වුණත් මං ඒ හැම ආදීක්ෂණ කටයුත්තක්ම කළා. මෙහෙම මෙහෙම වෙන්න ඕනි කිව්වට පස්සේ ඒ වැඩ කටයුතු ටික ඔක්කොම හුලින් බලා කියාගෙන කරගෙන යනවා. නදීප් ඇතුළු පිරිස ඒ වුණත් මට ඉඩක් ලැබෙන හැම වෙලාවම මම රෙකෝඩින් එක බලලා තියෙන අඩුපාඩු සාකච්ඡා කරලා අපි කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ කියන උපදෙස් ලබලා දෙනවා. ඒ අනුව ඒ හැම දෙනාම වැඩ කරගෙන යනවා. ඒක නිසා ඒ ටීම් එකටත් මෙච්චර කාලයක් මේ වැඩ කරගෙන ආවට ඒ හැමෝමත් සිහිපත් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. වගේම තව එක කාරණයක් කියනවනේ මේකේ මේ සම්බන්ධ වෙන පිරිස අපි දැකලා තියෙනවා වෙන නිසානේ වෙන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නේ නැති පිරිසක්. සම්බන්ධ වෙනවා මුලින්. ඊට පස්සේ ඒගොල්ලන් වෙන වෙන වැඩසටහන් වලට යොමු වෙන බවක් අපි දැකලා තියෙනවා. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ, මේක ආරම්භික ප්‍රවේශයක් විදියට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙන වැඩසටහනක්. ඇත්තටම කිව්වොත් දැන් මෑතකදී බැලුවොත් එහෙම මගේ අම්මා තාත්තා ගෞතම ස්වාමීන් වහන්සේගේ අම්මත් සතිපතා සම්බන්ධ වෙන පිරිසක් විදියට වැඩසටහන හඳුනා දෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ තව ගොඩක් පිරිස සම්බන්ධ වෙනවා. ඒ නැතත් ඒ දෙමාපියන් මේකට සම්බන්ධ කර ගැනීමට ලැබීමම මම හිතන්නේ මට ලොකු ශක්තියක්, මට ලොකු භාග්යක් කියලා මම සලකනවා. මේ වැඩසටහන මට මේ මෙච්චර මේ කරන්න ශක්තිය ලබා දුන්න, උපදෙස් ලබා දුන්න ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපිට සාමාන්‍යයෙන් මික්සෙල්ආර් හරහා සහ සූම් හරහා 50කට වගේ පිරිසක් සාමාන්‍යයෙන් වැඩසටහනට සම්බන්ධ වෙනවා කියලා මතක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඇත්තටම කිව්වොත් මුලදී නම් මට හිතුනේ මේක පටන් අරගෙන ආරම්භයක් දීලා කට්ටියට පවරලා මේකෙන් අයින් වෙනවා කියලා හිතුවට, මේ මට තේරෙච්ච මගේ කමටහන් පිරිසිදු වෙන නිසා මම කොහොම හරි පුළුවන් උපරිමෙන් මේකට දායකත්වය ලැබලා දෙන ස්වාමීන් වහන්සේ. මට පෞද්ගලිකව දැනෙනවා මගේ ලොකු පරිවර්තනයක් සිදු වුණා කියලා මේ අවුරුදු දෙක කාලය ඇතුළත. මම වගේම අපේ ටීම් එකේ අනිත් හැම දෙනාගමත් ඒ විදිහ ලොකු දිනුවක් මම දකිනවා. ඒ වගේම සම්බන්ධ වෙන පිරිසගෙත් ඒ වගේ ලොකු දිනුවක් අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක තමයි අපි පොඩි පසුවිපරමක් කරොත් මේ වැඩසටහන ගැන මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඔබ වහන්සේට අපි ගෞරවයෙන් පාද නමස්කාරයෙන් ආරාධනා කරනවා මේ ගැන වචනයක් අපිට අපි හැමෝම තබන්න කියලා.
ඔවිත අපි සත්‍යපාසලේ වැඩ කරන්න යන්න ඉස්සල්ලාම තමයි මම හිතගෙන හිතාගෙන හිටියේ, තීරුම් අරන් හිටියේ මේ ආදුනික මනස කියන එක. අපි ආදුනිකෙක් වශයෙන් ඉන්නකොට අපි ඔක්කොම සමානයි. අපිට ඕනේ වැරද්දක් බාර ගන්න පුළුවන්, අනික් කෙනෙක්ගේ වැරද්දක් බාර ගන්න පුළුවන්, ඉස්සරහට හැදෙන්නත් පුළුවන්. ඉතින් යනවා බලනකොට ආදුනිකයන් සඳහා වෙන මේ වැඩසටහනක් අවශ්‍යතාවය හොඳටම තේරෙනවා. මම ඊයේ දවසේ හිටියේ සුබෝධාරාමේ, ඒකත් නව මුතාවයකට ගත්තා. පරණ වැඩසටහන යද්දී ළමයින් සඳහා වැඩසටහනක් පටන් ගත්තා. එතකොට නුවර පළාතේ මම බලාපොරොත්තු වෙච්ච ඒ හැම ඉස්කෝලේකම ආරීමේ ආපුවාම ඉස්සලා මම අහනවා කවුද අලුතින් සම්බන්ධ වෙන කට්ටිය කියලා. ඉතින් ඒගොල්ලෝ බය නැතුව කියනවා මට සක්මන කියලා දෙන්න ස්වාමීන් වහන්ස, මට මේ පරියංගේ කියලා දෙන්න කියලා. ඉතින් එතකොට මට සරණ හමුදුරට යන්න පුළුවන්. සමාට මම සුබද්ද ස්වාමීන්සිට කැවිදිනවා. සමාට කුසල මේ කන්තාම පාරට යමිනේ. සාගරාමුදුට ඒ කාට හරි කියනවා මෙන්න කරුණා කරලා මේ ආධුනිකයන් සඳහා වෙන සක්මන පරියන්කේ පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඉතින් ඒතකොට මට පේනවට පරණම කට්ටියකුත් ඉන්නවා. තාම ඒවත් දන්නේ නැති අය. උදාහරණයක් වශයෙන් නිසන් වණිත් ඉන්නවා. තාම භාවනා නොකරන කියන හාමුදුරුවෝ. ඉතින් ඒගොල්ලොන්ට ඔය අර මුලින් කියවුවා වගේ නිකන් සබකෝලයක් තියෙනවා. යකෝ අපි පැවිදි වෙලත් භාවනා කරන්නේ නැහැ, මේ ගෙවල් වල ඉන්න කුසි අම්මලත් භාවනා කරනවා නේද කියලා. ඉතින් ඒගොල්ලොන්ට එතකොට අර සබේට තලෙට එන්න පොඩි පැකිලි ගතියක්, පැකිලෙන ගතියක් තියෙනවා. නමුත් අපි ආධුනික වැඩසටහනක් තියෙනවා කියලා කිව්වොත් අපිට පුළුවන් කියන්න මේ ආධුනිකයන් සඳහා මෙහෙම සම්බන්ධ වෙනවා, කැමති නම් වැඩි හිටියොත් කියලා බලන්න කියලා. ඉතින් ඒක මම කඩුවෙලට ගියාමත් සමාජලාවට මූලික ප්‍රශ්න අහනවා. එතකොට මම කියනවා මම මේකට කවුරු හරි ඉතින් නාම කෙනෙක් දාලා වීඩියෝ පිටියක් දාලා කරලා දෙන්නම් කියලා. ඉතින් ඒක අපිට කීත හැකි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් එතකොට සිද්ධ වෙන පසු විපරමයි රාජිකා කතා කරේ. ඉදිරි විපරම ගැල් බැලුවොත් අපිට පුදුමාකාර දැනුමක් ලැබෙනවා. දන්නේ නැති මේ දේවල් අපි ඉගෙන ගන්න කාලේ අපි කොහොමද මේව අල්ලගත්තේ? අපේ ගුරුවරු මොන මොන විදිහේ ගුරු උපක්‍රම, ටීචින් ටෙක්නික්ස්, ඒ ඉක්විප්මන්ට්ස් පාවිච්චි කරාද? ඒකේ මට වැදුනේ කොතනද කියලා. මට තේරුනේ කොතනද කියලා. ඉතින් අන්න ඒ දේ මම කියනවනම් මම කියන්නේ ඇතුලෙන්මයි බොක්කෙන්මයි. ඒක කියනකොට මම මේක තේරුම් ගත්ත හැටි කියනකොට මට තේරෙනවා අහගෙන ඉන්න කට්ටිය කනෙක් වෙනවා කියලා. අහගෙන ඉන්න කට්ටිය හදවතින් සම්බන්ධ වෙනවයි කියලා. අද අහගෙන ඉන්න කට්ටිය නතු වෙනවයි කියලා. ඒක පේන්නේ ඒගොල්ලෝ හිනා වෙනවා ටිකක්, සැහැල්ලු වෙනවා. ඊට පස්සේ මම නැති වෙනවා මෙතන. කතා කරන මම නැති වෙලා ආන්නේ ලයින් එක දිගේ යනවා. ඉතින් ඒකට empowering the woman for power කියලා මම දැක්කා. ඒක ගෑනු ළමෙක් අන්තිම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා තමන්ගේ ජීවිතය ජයගත්ත හැටි. සතියක් නැහැ, බුද්ධ ආගමක් නැහැ. ඊට පස්සේ ආ ප්‍රසිද්ධ දේශන වලට යනවා. දැන් එයා ජාත්‍යන්තර ඉල්ලීමක් ඇති කෙනෙක්. ඉතින් එයා කියනවා පළවෙනි විනාඩි 4 5 අපි වෙන ලෝකවල ඉන වෙන භාෂාවල ඉන වෙන සංස්කෘතවල ඉන්නේ. නමුත් මම මගේ මේ අත්දැකීම් කියනට එක තැනකදී මම ඔඩියන්ස් එකට නැත්තම් පිරිසට කනෙක් වෙනවා. කනෙක් වෙනවත් එක්ක මම දී වෙලා යනවා. එතකොට මගේ තියෙන හැකියාවල් මගේ තියෙන ඒ කියන්නේ සාහජ හැකියාවල් මතුවෙනවා. ඒක තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. එහෙම තමයි ඉමෝෂනල් ලිටරසි කියලා කියන්නේ. ඒක තමයි සහකම්පණය කියලා කියන්නේ තමයි අපි මේ බොක්කෙන් සම්බන්ධ වෙනවා කියලා තියෙන්නේ. අම්මා පොඩි එකාව බලන්නේ මවුනෝනි. පොඩි එකා ඒ කරන වැඩ අම්මට තේරෙනවා. අම්මට පොඩි එකාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නුවණින් හැදිච්ච දරුවනේ අපි ඉතින් අපි අම්මලාට බයිනවා තමයි. බැන්නට මොකද? එතෙන්ට ණයයි. ඉතින් ඒ නිසා මේ සතිපාසලේ ආධුනික වැඩසටහනක් 100ක් පවත්වනවා කියලා තියෙනවා නම් මම කියන්න තියෙන්නේ මෙන්න මේ 100 පවත්වනකොට ඒකේ උත්කර්ෂවත්ම අවස්ථාවල් ගැන නවකයෝ කවුරු හරි කියන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච නවකයෝ කැමති නම් අපිත් එක්ක අදා බෙදා ගන්න මෙන්න මේක කියන කොටයි මට ඕන සත්‍ය පොඩ්ඩක් පණ ගහලා ආවේ මෙන්න මේක කියන කොටයි මට දැනගත්ත දේ තහවුරු වුණේ මේක කියන කොටයි මට හිතුනේ මෙන්න මේක අනික් කටියට කිව්වනම් අල්ලයි කියලා අර තමන්ට අපීල් වෙච්ච තමන්ට වැදිච්ච තමන්ට දැනීම ඇති වෙච්ච අවස්ථාවල් පුංචි දේවල් හැබැයි මේ මහා ලොකු පැයක දේශනාවල් එපා එක සිද්ධියක් ගන්නකෝ එක සිද්ධියක් අරගෙන ඒ ස්වභාවික පරිසරේ වාර්තාගත වෙන්න ආරින් ඒතකොට පසු විපරමෙන් ඔය නම් කියපු අපේ සංඝයා වහන්සේලා ටික එනත්තම් ඔය රාජිකාල හැම ඔය බෝට්ටුවට ගොඩුනේ ගොඩක් පහු වෙලානේ ඊට කලින් මේ මෙල්බන් සම්බන්ධ වෙච්ච සේරට මම බැන්න අය පිළිදා. උඹලා තමයි මේ සේරම කන්නේ අවුල් වෙන්නේ උඹලා නිසා උඹලා ඒ නායකත්වයේ දීපෙක කරපල්ලා වැඩ බෑයි කියලා වැඩ තියනවායි කියලා වයසයි කියලා පැත්තකට වෙන්න එපා. ඒ නායකත්වයේ මර කොලේට මහයිකා බඳිනවා වගේ මුතුන බඳිනවා වගේ ඒක මුතුනේ වෙන්න ඕනේ. දැන් නැයිසින් කොළපෑගිලි දකින්න නෑ. කෙසේ නමුත් ඒ නායකත්වයේ දීගෙන ඉන්නවා මිසක් අර පොඩි අයට වැඩ කරගෙන යන්න දෙන්න ඕනේ. වැඩ කරගෙන යනකොට ඒගොල්ලොන්ට ඇපීල් වෙච්ච තැන් ඒගොල්ලෝ ලව්වා කියවන්න ඕනේ. ඒකල අපි කවියක් පොතක් වීඩියෝ එකක් අපි එලි දක්වන්න ඕනේ. ඒක භාෂා තුනටම නම් ගන්න ඕනේ. සිංහලට දාන්න ඕනේ, ඉංග්‍රීසියට දාන්න ඕනේ. ඒ වගේම දෙමළ භාෂාවට දාන්න ඕනේ. පුළුවන් තරම් ඒ භාෂාවට දාපම ඒ භාෂාවල් වලින් ඒ සන්දර්භයේ ඉදිරිපත් කිරීම වෙනස්. ඔය සිංහලෙන් අපි ඔය කතා කරන ක්‍රමයේ ඉංග්‍රීසි ක්‍රමයට හරියන්නේ නැහැ. දෙමළ ක්‍රමයට හරියන්නේ නැහැ. මුස්ලිම් අයට හරියන්නේ නැහැ. ආනේ ඒ භාෂාවලට යෑම තුළින් තමයි මේ පැතිරීම සිද්ධ වෙන්නේ. ඒතර පසුවිමරම වගේම පෙරදක්මක් තියෙන්නත් ඕනේ අපිට. ඒ පෙරදක්ම තියෙන කිසිම වෙලාවක ඔය ආධුනික මනස නැත්නම් ආධුනිකයා කියලා අපි නම් කරන පුද්ගලයා හෝ මේ කතා කරන එක්ස්පර්ට්ලා නැත්නම් අපි කොහොමද ඉස්ලාම මේක අල්ලගත්තේ කියන තැන හෝ අමතක කරන්නේ නැති තාක්කල් අපි අපේ ප්‍රගතිය අපේ දියුණුව අච්චරයි මෙච්චරයි කියන්න බෑ. නිතරම ඒ ආධුනිකයාට තැනක් දෙන්න ඕනේ. මාවැනි බිලින්දා වරවර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරිඳෝ වෙන කොයින්දා. ඉතින් එතකොට අපිට ගිහිල්ලා බ්‍රහ්ම මණ්ඩලයකුණත් කියන දෙයක් තියෙනවා. දේව මණ්ඩලයකුණත් කියන දෙයක් තියෙනවා. සංඝ සභාවකුණත් කියන දෙනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවකත් කියන දෙයක් තියෙනවා. හිරගෙදරටත් ගිහිලා කියන දෙයක් තියෙනවා. කුඩු ගහන අයගේ පුනරුත්ථාපනය ගිහිලා කියන දෙයක් තියෙනවා. හෙට මැරෙන්න ඉන්න පිළිකා රෝගියන්ටත් කියන දෙයක් තියෙනවා. ළම අපචාරවලට ලක් වෙලා හිටවල හංගවගෙන බිම බලාගෙන ඉන්න දුවා දරුවන්ට එහෙම නැත්නම් තරුණ වියේ ඉන්න අයට අපිට කියන්න යමක් තියෙනවා. ඒක මේ බුදුබණම නෙවෙයි. මේ මට මේ සතිය කියන එක කොහොමද හැප්පුණේ? මට මේ සත්පුරුෂ ආශ්‍රය කොහොමද ලැබුණේ? මම අද කොච්චරක් ඒ ගමනේ යදිලා ඉන්නවද කියලා ඒ ආධුනිකයෝ සම්බන්ධ වෙන්න නිව් බ්ලඩ් කියලා තමයි මේකට කියන්නේ. සම්බන්ධ වෙන්න පුදුමාකාර මේ ඉතිර පැතිරියමක් තියෙනවා. ඔය සමාජයේ විසින් කුෂ් දුෂ්ට සමාජයේ විසින් දාන වැටකොටු බැමි වාද ભેද නැහැ. ඇත්තටම වාද ભેද තියෙනවා. ඒ වාද ભેද තමයි මේකට පොහොර වෙන්නේ. ඒක කොම්පෝස්ට් එකක් වෙනවා. හොඳටම රණ්ඩු වෙනවා, හොඳටම වාද කරනවා. ඊට පස්සේ අපි වාදේ අපිම බෙදා ගන්නවා. බ්‍රහ්මයා ඉන්නෙත් නැහැ අපි ගාවට, බුදුහාමුදුරුවෝ ඉන්නෙත් නැහැ අපි ගාවට, වෙන නීති උපදේශකවරු ඉන්නෙත් නැහැ. ඌවා ඉතින් ඔහම තමයි කියලා ඒකම කියනවා. ඉතින් ඒක නිසා මේ නවක වැඩසටහන 100 පන්නන වෙලාවේ අපි ඒකේ මේ ෆෝරම් එකක් පටන් අරගනිමු. කැමැති කෙනෙක් මේ වැඩසටහන් නිසා මේ සතිය කියන එක මම මෙන්න මේ මුණත මෙන්න මේ පැතිකඩ මම දැනගත්තේ මෙන්න මේකෙන් තමයි, නැත්නම් සතිය කියන එක අඳුනගත්තේ මේකෙන් තමයි, එහෙම නැත්නම් මට ඉස්සර කවි කියන්න බෑ, දැන් කවි ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන සංගීත භාණ්ඩ, එහෙම නැත්නම් වෙන ශිල්ප, මගේ නැති වෙච්ච දේවල් මතු වුණා, තුනක් තිබුණ දේවල් මේ විදිහට මම එලි දැක්වා, දොරට වැඩුවා කියන කාරණාවලට අපි මේක සඳහාම වෙනම ඊ-බුක් එකක් වගේ, ඒ වරත්තම් පුංචි අරංගේට්‍රම් අපි කියන්නේ එලි දැක්වීමක් සඳහා ඔය මාස්ටර් ට්‍රේනර්ස්ලාගේ තියෙනා වගේ ඒ අයිටම කියන්නේ ඒගොල්ල එලි දැක්වීම කරන්න කැමති කොහොමද කියලා. ඒකල හැම වාරයකදීම සතිවාරයකදීම නවකයෙකුට කල්ැතුව ඉදිරිපත් කරන ලද ඒ පූර්විකාවක නැත්තම් කිතුම්පතක් අනුව විනාඩි 10ක් 15ක් කතා කරන්න දෙනවා. ඔය කුසල හාමුදුරුවොත් අඳගොළු බීරි තමයි හිටියේ. මං අර මේ භාවනා කරන දේ නායට බාර දීලා එයාගේ වැඩ ගන්න ඇරියා. කුටි වටේ සුද්ධ කරපන්, බෝධි වටේ සුද්ධ කරපන්, මිදුලාතු ගාපන්. ඉතින් අන්තිමට කරලා හිතා ගන්න බැරි තරම් ඒ කුසලතාවයක් තියෙනවා. සාගර නම් හරියට හංගනව හැකියාවල් තියාගෙන ඒත් ඇදලා දැම්මට පස්සේ ඕනෙම මදාවියෙක් ඕනෙම චණ්ඩියෙක් ඕනෙම නොහුරුණු පුරුසු පරිසරයට ගිහිල්ලා බොහොම විනාඩියක් දෙකක් කතා කරලා පස්සේ බොහොම සැහැල්ලුව මේ ගැඹුරු දේවල් වලට කෙලින්ම විපස්සනාට දාගන්නවා. ඉතින් ඒක එක්කනාගේ තිබුණ ඒ කුසලතා මතුවෙන්න මට විතා ගන්න පැත්තටම විවේකයක් තියෙනවා. මම දැන් කිසිම කාලසටහනක් ඇති කෙනෙක් නෙවෙයි. ඉතිච්ච ගමන් ඉතුරු දෙය කරනවා. ඕනේ වැඩක් පස්සට දාන්න ගියොත් ළඟ ඉන්න බණ්ඩියට දත්තු කරලා කියනවා මෙන්න මේ වැඩේ කරපන් කියලා. ඉතින් ඒ සත්කාරය ලැබෙන කැත්තෝ බණිනවට බැන්නට මොකද අර කොනේ ඉන්න බණ්ඩියට කිව්වහම කරපන් කියලා টොප් එකට කරනවා. ඒගොල්ලෝ මට අන්තිමට ඇවිල්ලා කියනවා අනේ අපි හිතුවේ නෑ මේගොල්ලන්ට මෙච්චර හැකියාව තියෙනවා, උන්ගේ තියෙන කුහකකම තියෙන්නේ. ඒ මමම ඉන්නෝනේ. නමුත් අර ආධුනිකය වුණාට පස්සේ ඒගොල්ලෝ අලුත් ක්‍රමවලට කියලා දෙයි. ඒ නිසා මේ ආධුනික වැඩසටහන බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙන්නේ යම් කිසි කෙනෙක් අවුරුදු 20ක් 10ක් මානකම් කරාට පස්සේ ඒ කෙනා අප වෙලා ඉන්නෝනේ නාවක පැවිදි වෙන්නේ ණය සඳහා ඉඳලා ඒ අයිට කියලා දෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි පැවිද්ද. මෙන්න මෙහෙමයි පැඩිකමක් හොදන්නේ. මෙන්න මෙහෙමයි මිදුලක් අතු ගන්නේ. මෙන්න මේමයි වතප්පිලිවතක් කරන්න කියලා දෙනකොට ඒ ආධුනිකයා බුදුහාමුදුරන්ට වගේ සලකනවා. ඇල්පෙන් දෙන්න ඕන, උණුපන් දෙන්න ඕන, දිග දැහැටි දඬු දෙන්න ඕන, කෙටි දැහැටි දඬු දෙන්න ඕන, සැදී පැහැදී ඉන්න ඕන, මූණ පිළේ වෙනකොට තුආය ළඟ තියාගෙන ඉන්න ඕන, පය පිම තියෙනකොටම පාපිෂ්ණ තියන්න ඕන, සෙරප්පු දෙකක් තියන්න ඕන කියලා ඉවරයක් නැහැ. හැබැයි ආධුනිකය ලෙඩ වුණොත් ලොකු ආහම්දුරෝ ඒ සේරම ටික ආධුනිකයට කරන්න ඕන. වඳින්න නැති එක විතරයි. අන්න එහෙම සම්බන්ධතාවයක් මේකේ තියෙන්නේ. ගුරු ගෝල සම්බන්ධතාවයක් නෙමෙයි, පියපුතු සම්බන්ධතාවයක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපි කටයුතු කරනකොට දැන් මම ඉන්නේ මට ඒ සැලකිලි ලැබෙන වෙලාවක. හැබැයි මගේ ඇති මන් දන්න සෑහෙන අඩුපාඩුවක් වෙනවා. උන්ගේ අතපය ගැටිච්චාම ලිඩ වෙච්චාම මන් නම් බලන්නේ නැහැ. මම ඒකටත් කොනේ ඉන බණ්ඩියට කතා කරලා කියනවා අන්නරු ලිඩ වෙලා ඉන්න පොඩ්ඩක් බලපන් කියලා. තමහලට කියන්න වෙලාවකුත් නැහැ. ඒක සිද්ධ වෙනවා. මොකද හේතුව ඔක්කොමලා දන්නවා මේ අපි කරන්නේ බුදුහාමුදුරන්ගේ වත. මේ බුදුහාමුදුර කරන්න ඕනේ දේ මේ අතුගාන එක. තමන් ඉන්න සීනාසනේ අතුගාන එක. බුදුහාමුදුර නැගිටලා ඇවිල්ලා කරන්න දෙන්න හොඳ නැහැනේ. ඒ වගේම ආධුනිකෙක් ආපුවාම ලෙඩෙක් ආපුවාම ඒ වත පිළිවෙතක් තියෙනකොට ඔක්කොම බුදුවත. ඒ කරන හැම වැඩකදීම අපි බුදුහාමුදුරු සීපත් කරනවා. බුදුහාමුදුරු ගඩලෙන් වෙන්නදී හදලා ඇත්තේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. බුදුජානනාථේ මැටි බුද්දෙක් වෙන්න ඇති. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ සැලකිල්ල තමයි මේ ආධුනිකයට කරන්නේ. ඉතින් ඒකකොට ආධුනිකයට කිසි පැකිලීමක් ඉන්නේ නැහැ. ආධුනිකයට නිතරම පණවල දාසනයක් තියෙනවා. ආහාර ටික තියෙනවා. නිකන් පාළුවේ බුම්මගෙන බලනින දෙයක් නැහැ, කරන්න වැඩක් තියෙනවා. ඒ වැඩේ මේ සාසනික වැඩ ආගමිකම වැඩ නෙවෙයි. ස්ථානයක් නඩත්තු කරන්න ගියාම තව කෙනෙකුට උපස්ථානයක් කරන්න ගියාම ඉතින් හැමදේම සම්බන්ධයිනේ. ඉතින් ඒ නිසා මේ ආධුනික වැඩසටහන මේ අපේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් කරන්න කරලා අපි සුමානයක් දෙමු, සුමානක විනාඩි 30ක් 40ක් දෙමු. මේකේ පසුදැක්ම මෙහෙමයි, පෙරදැක්ම මෙහෙමයි, අපි මෙහෙමයි කරන්න හදන්නේ කියලා ඒකට නවමු අදහස් ටිකුත් එකතු කරලා සූදානම් කරන්න. සූදානම් කරලා ওই නම් රාජිකාදයන් ওই නම් කියපු එක්කෙනෙකුටවත් ඉන්න දෙන්න එපා. අලුතෙන්ම ආපු කෙනෙක් ඇවිල්ලා මේ වැඩසටහනෙන් Tamanට වෙච්ච සේවයත් මේව තව දිනු කරන්න ඕන නම් කරන්න තියෙන පෙරදැක්මත් ඒ සඳහා අද අපි ගන්න තීන්දුව වල අනුව මේ ඉදිරි වැඩපිළිවෙල යනවා කියලත් අපි මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී මේ ඉදිරිපත් කිරීමක් කරමු. උපවන විනෝදේ ඉදිරිපත් කිරීමක් කරනවා වගේ. එතකොට අපේ තියෙන අර නිහතමානීකම කරලට පී කරලට කිරි වදිනකොට වදිනකොට පොළොට පාත් වෙනවා වගේ උණ ගහක් ඊ ගහ වගේ උඩට ගියාට උඩ දැල්ල පාත් වෙනාසේ ඒක ජපන් සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක්. අපේ ලංකාවෙත් එහෙමයි. හොඳටම දන්නේ එකනා වැඩියෙන්ම වෙලා ගත කරන්නේ මොනවාක්වත්ම දන්නේ නැති කට්ටියත් එක්ක. ඒකලිය වෙලා යැත්තන්නේ කියනවා මේක මොනම දෙයක්වත් නැමේ ලස්සන්ට රසය ජොලිය ජීවත් වෙන එක විතරයි ඕකේ ආයේ සතියේ කියලා වෙන මා දෙයක් නැහැ. හැම තැනම අපි හදා බෙදා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මට ගොඩක් මෑතකදී මතක් වෙච්ච තමයි මේ හතර සංග්‍රහ වස්තු. දානය, අපි මේ දානි කියලා කියන්නේ දැනුම බෙදා ගන්නවා, හිඳුන් හිටුන් බෙදා ගන්නවා, කෑම බීම බෙදා ගන්නවා, සතිය බෙදා ගන්නවා, දානේ ප්‍රිය වචනේ. අපි ගහ බැන ගන්නවා. බැන්නට මොකද? එහෙම නැත්නම් සමහර බොහොම හොඳ පෝරි කන්න සුකී හද අංගම වචනත් පාවිච්චි කරනවා. ඒ ප්‍රිය වචනෙන් අපි තීරුම් අරගන්නවා ඔය ෆ්‍රී මේසන් ලා මේසන් ලගාව තියෙන වෙනම හෑන්ඩ් ෂේකින් සිස්ටම් එකක්. මාෆියා සංවිධානයේ තියෙන වෙනම කෝඩින් සිස්ටම් එකක්. එහෙම නැත්නම් ඒ අරාබිකරේ උසියලම කට්ටියගේ තියෙනවා ඒ පපුවට පපුව තියලා පිලිගන්න කමක්. මෞරිස් ලගේ තියෙනවා නහයට නහය කියලා පිළිගන්න ගැතියි. ඒ වගේම අපෙත් තියෙන ඕනේ ආධුනිකයන්ට ආධුනිකයන් එක්ක අපේ සංනිවේදනයක් අර වගේ භෞතික ක්‍රියාවලිය නැති වුණාට ප්‍රිය වචනේ කියලා තමයි ඒකට කියන්නේ. අර්ථචර්යාව. Taman නිකම්ම නිකම්මේ කඹුරන මීහරක් වගේ නෙවෙයි. මැටිපාගෙන මීහරක් වගේ තුන්වලල්ලක් වටේ මේ පැත්තට කරකිනවා මේ පැත්තට කරකිනවා කියලා බඳපු කනුවක කරකින එක නෙවෙයි. අත්චරියාවක් තියෙනවා, අත් කුසලයක් තියෙනවා, කරණීයන් අත් කුසලයෙන් කියලා මේ තේරෙන්න ඕනේ. අපි මේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ විමුක්තියට සඳහා යන්නේ කියලා, විවිකේ සඳහා යන්නේ කියලා. ඉතින් ඒ සඳහා ධර්තේතා පරිලහයි අඩු වෙන ගතිය පේන තියෙනවා. සමානාත්මතාවය, ආධුනිකයය මේ මිනිසයා මාන්‍යාගමිකය අනම්මනම් මොකක්වත් නැහැ. ඒ අයටත් අරහ සමාන තැනක් තියෙනවා, රාජසභාවෙත් බණ්ඩියට තැනක් තියෙනවා. කොනේින බණ්ඩියට තැනක් තියෙනවා. එහෙම තමයි ඉවතිවිල තියෙන. අර බාන්ත මහාන්තකාර මහාන්තත්තකාරකම් නම්බුකාරක ඔක්කොමත් තියෙනවා. නමුත් අඩුගලේ බණ්ඩියට තැනක් තියෙනවා. ආන්නේ වගේ ආධුනිකයට ඔය එක්ස්පර්ට්ලා අතර තැනක් කරන් දෙන්න රාජකාරේ එච්චර සුදුසුකම් නැහැ. ඉඳපුවන් තද වෙනවා. හැබැයි ඒකත් ඕනේ කියලා හිතෙනවා. එහෙම මේ මත් කියන්න බෑනේ රාජකාර රංගපානවත් දන්නෙත් නැහනේ. ඉතින් ඉඳන් උඹ රංගපාපා. ඒක ඇති ප්‍රශ්න නැහැ. හැබැයි බර දෙනකොට බර ඇදපන්. ඔය අනම්මන නිදාතර කරනු අපිට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කියලා තියෙන්නේ ඇදපන් වෛරෝ බර භාගය කියලා අදින වෙලාවේ අදිනවා. ආන්නේ විදිහට කරගෙන යන්න මට පේනවා. දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒකේ ආවස්තික වටිනාකමක් තියෙනවා. ප්‍රායෝගික අර්ථචර්යාවක් තියෙනවා. කරලා වැඩපෙන්නලක් තියෙනවා. ඒ නිසා මම මෙතනින් මගේ සම්බන්ධය නැත්නම් මගේ වචනේ මම මගේ පණිවිඩය මම සමාප්ත කරනවා. අපි තව ස්වල්ප වේලාවකින් කමඨා සුද්ධ කරන්න යනවා. හන්දාවේ එකටද දෙකටද කොහෙද අදවස ඇස්සත්ය අර ඉදම පූජා කිරීමේ වැඩසටහනක් තියෙනවා. ඊට පස්සේ ආය හතරට ඥාතක ධර්ම දේශනාව තියෙනවා. ඉතින් මම මේ කියන්නේ මේ වගේ වැඩ ඉන්න නිසා මම කිසි කෙනෙක් එක්ක වරබන්ධණයකට බැඳිලා නැහැ. ඔය තියෙන වැඩ කවුරු හරි ඇවිල්ලා මතක් කරපුවාම මම කරලා යන ආදුනිකේ. ඒ නිසා මට මගේ ආදුනිකකම මට දෙන්න, ඕගොල්ලන්ගේ වැඩ ඕගොල්ලෝ කරන්න, අම්මයි අප්පච්චි දිහා බලන්න නැතුව ලොකෝ අක්කයි ලොකෝ අයියයි දෙන්න වැඩ ටික කරගෙන යන්න කියලා මම සමු ගන්නවා. සම්මට ආරාධනා කරාට බොහොම පිං. සියලු දිනාටම හැමදාම නවකයන්සේ ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ මේ වචනා කාලය වියදම් කරලා අපි වෙනුවෙන් ඇවිල්ලා මේ වචන ස්වල්පයක් කතා කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ මේ වැඩසටහන කරගෙන යන අපේ ටීම් එකටත් සංවිධායක මණ්ඩලය හැමෝටම වගේම වැඩසටහන සම්බන්ධලා ඉන්න හැම දෙනාටමත් ඒක ලොකු ශක්තියක් ආශිර්වාදයක් වේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ කියන්න ඕනේ තරහ ගියාර්ථි අපි කොහොම හරි බාර අදිනවා. ස්වාමීන් වහන්සේ ඒකත් මතක් කරන්න ඕනේ.
ඒකනේ වැඩ මූණට කියන්නේ මම.
පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වීම සඳහා.
තෙරුවන් සරණයි. තෙරුවන්
සරණයි. එහෙමයි ස්වාමීන් වහන්ස. අද මේ අපි කලින් මතක් කරා වගේ අද මේ අපේ සියවෙනි වැඩසටහන අපි සාමාන්‍යයෙන් වැඩසටහන වෙන්නේ අපේ ගෞණීය ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් කරනු ලබන දේශනාවෙන් පස්සේ අපි ලිඛිත ප්‍රශ්න සහ වාචික ප්‍රශ්න වලට අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ අපි වැඩසටහන අවසන් කරන්නේ. අද මේ විශේෂ වැඩසටහනක් නිසා ගෞණීය ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණා වැඩසටහනට. ඒ නිසා අපි දැන් පාද නමස්කාරයෙන් බොහොම ගෞරවපූර්වක අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපි වෙනුවෙන් අපට අනුකම්පාවෙන් සුදුසු ධර්ම දේශනාවකින් අපිට අනුග්‍රහයක් දක්වන්න කියලා. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස සේලූපමං චිත්තං තිතං නානූපකම්පති විරත්තං රජනීයේසු කෝපනේයේන කුප්පති. යසේවං භාවිතං චිත්තං කුතෝ දුක්ඛං කුතෝ තං දුක්ඛමෙස්සති ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ අපේ ජීවිතයක් ගෙවනකොට අපි මේ මනසක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ, මේ හිතක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට මේ හිතේ ස්වභාවය මොන වගේද, මේ හිත ක්‍රියා කරන්නේ මොන විදිහටද කියන පරීක්ෂණයක් මේ මානව ඉතිහාසය පුරාවට ගලාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අපි හිතමු ඔය නූතන අධ්‍යාපන ක්‍රමයට අනුව බලාපොරොත්තු වෙනවා, හිතනවා මේ ක්‍රියාවලිය හරියට නිකන් අන්න බාල්දියකට දේවල් පුරවනවා වගේ මේ හිතට නොයෙකුත් දේවල් පුරවන්න පුළුවන්. ඒ විදිහේ තමයි මේ හිතේ ස්වභාවය කියලා. නමුත් ඇත්තටම එහෙම පුරෝපු පමණින් මේකේ දේවල් රැඳෙන්නේ නැහැ. පුරෝපු පමණින් මේකට දේවල් දරාගන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේ හිතේ යම් කිසි ස්වභාවයක් තියනවාද, ඒ ස්වභාවය තමයි අන්න නිකන් පෙරණේක ස්වභාවයක් වගේ තමයි තියෙන්නේ. දානවා. දැම්මම වැඩි හරියක් පහලින් මිදිලා යනවා. පහලින් ගලාගෙන යනවා. අන්න පොඩ්ඩක් විතර රැඳෙනවා. පොඩ්ඩක් විතර රැඳෙනවා. එතකොට ඒ රැඳෙන ප්‍රමාණය බොහොම අල්පයි. අර දාපු ප්‍රමාණයට සාපේක්ෂව බොහොම කුඩයි. ඔන්න ඕක තමයි ස්වභාවය. එතකොට අන්න අර දේවල් පුරවපු පමණින් රැඳෙන්නේ නැහැ. ඒ දේවල් එහෙම පුරවන්න උත්සාහ කරපු පමණින් රැඳෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න යම්කිසි විදියක පෙරණේක ස්වභාවයක් වගේ බොහොම සුළු කොටසක් වරකට රැඳෙනවා. එතකොට මොකද්ද එහෙනම් කරන්න අවශ්‍ය? මේ හිත යම්කිසි පරිවර්තනයකට ලක් කරනවා නම්, මේ හිත යම්කිසි විදියක වෙනසක් දිහාවට අරගෙන යනවා නම්, කරන්න තියෙන එකම දේ තමයි නැවත නැවත කරන්න ඕනේ. නැවත නැවත සිය දහස් වරක් සිද්ධ කරන්න ඕනේ. නැවත නැවත මේ දේ මේ හිතට හුරු කරන්න ඕනේ. අනේ විදිය හුරු කිරීමකින් තමයි අපිට අවශ්‍ය දිහාවකට මේ පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය ඇබ්බැහි වලට වගේ අහම නොදැනීම ඕක සිද්ධ වෙනවා. ඇබ්බැහි වලට ජීවිතේ තියෙන එනෙකුත් ඇබ්බැහි තියෙනවනේ. අනේ ඒවට අහම නොදැනීම ඕක සිද්ධ වෙනවා. සිය දහස් වර කරමින් අහනවා මම මේ වගේ එකකට අහුවෙලා ඉන්නවා, මොකද කරන්නේ, කොහොමද මේකෙන් ගැලවිලා යන්නේ කියලා. ඒ කියලා අහලා ගිහිල්ලා ආපහු අරක්ම කරනවා. අන්න මොකද වෙන්නේ? අන්න මේ පුහුණු කිරිල්ලක් තමයි මේ කරන්නේ. මොන දිහාවට පුහුණු කරාද? හොඳ දිහාවට හෝ වේවා, නරක දිහාවට හෝ වේවා, ඒකට අනුව ගමන් කරනවා. ඒකට අනුව මේ ක්‍රියාවලිය සැකසෙනවා. හැම වෙලේම අලුත් වෙනවා. මේ හිතේ ස්වභාවය ඕක තමයි. අන්න ඒ වගේ හිතක් එක්ක ගනුදෙනු කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට නූතන අධ්‍යාපන ක්‍රමයේ ඕක තේරුම් අරගෙන නොතිබුණාට මොකද අන්න අර ආගමික සංස්ථා වලට සම්බන්ධ අධ්‍යාපනයක් ඉතිහාසෙ තිබිලා තියෙනවානේ. එහෙම නැත්නම් ආගමික අධ්‍යාපනයක් තිබිලා තියෙනවානේ. අන්න ඒකෙදී ඕක තේරුම් අරගෙන තියෙනවා. බොහොම නිවැරදිව තේරුම් අරගෙන තියෙනවා. අන්න එහෙනම් මුස්ලිම් භක්තිකයෙක්ට, ඉස්ලාම් භක්තිකයෙක්ට ප්‍රකාශ කරනවා අන්න මේ 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 පස්පාරක් දවසකට මේ දෙවියෝ වඳි. දෙවියන් වන්දනා කරන්න පස් පහරක්. ඒ වගේම අර යම් කිසි කතෝලික නිකායක පූජකයෙක් දවසකට හත්වරක් ඒ යම් කිසි ඒ බයිබලයේ කොටසක් ප්‍රකාශ කරමින් වන්දනාවක යෙදෙන්න ඕනි. ඊට පස්සේ ඔය ජියුස්ලාගේ තියෙනවා අන්න ඒගොල්ලන්ගේ තියෙනවා ටොරාන් කියලා ඒ පූජනීය ග්‍රන්ථය. ඒකේ අන්න දවස් 365න් දවස් 300ක් ඒගොල්ලෝ ඒකේ කොටස් කියවන්න ඕනි. ඒ විදිහට තමයි ඒගොල්ලන්ගේ අවුරුද්ද යෙදිලා තියෙන්නේ. ඊළඟට අන්න මේ බුද්ධ ශාසනයක අපි කියනවා ආභාවනාවක් නැවත නැවත වඩන්න ඕනේ. මේකේ වරක් කළා හරියන්නේ නැහැ. සතියකට වරක් කළා හරියන්නේ නැහැ. නැවත නැවත සිද්ධ කරන්න ඕනි. සිය දහස් වරක් සිද්ධ කරන්න ඕනි කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ. ආමුතු වචන ගොඩාක් දාලා තියෙනවා ඔකට. භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය, අනුට්ටිතාය, පරිචිත්තාය, සුසුමාරද්දාය කියලා දාලා තියෙනවා. අන්න මේ විදියට සිහියක් නැවත නැවත පුරුදු කරන්න, මේ ප්‍රතිපදාවක් නැවත නැවත පුරුදු කරන්න, වරක් නෙමේ දෙවරක් නෙමේ සිය දහස් වරක් නැවත නැවත අන්න තමුන් මේ විදිහ දෙයක් පුරුදු කරනවා. අඳුර ගන්නවා. මේ ඊට පස්සේ භාවිතාය බහුලී කතාය නැවත නැවත සිද්ධ කරනවා. මේක යානයක් වගේ පරිහරණය කරනවා. මේක ඉඩමක් වාස්තුවක් වගේ පරිහරණය කරනවා. මේකට අනුව හිත ගන්නවා. ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා. මෙන්න මේ හිතක පරිවර්තනයක් මේ විදිහ හිතක විවේකයක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට අන්න යන්න ඕනේ ප්‍රතිපදාවක්. ගමන් කරන්න ඕනේ ගමනක්, දරන්න ඕනේ පරිශ්‍රමයක් පිළිබඳ කියනවා. අන්න එකවරක්, දෙවරක්, තුන්වරක් කළා නතර කරාට හරියන්නේ නැහැ. ඒ වෙනුවට සිය දහස්වර කරන්න ඕන. සමහර වෙලාවට එහෙම කරනකොට තමුන්ට තේරෙන්නෙත් නැහැ මොකද්ද මේ ලැබෙන වෙනස, මොකද්ද මේ ළඟා කරගන්න දේ කියලා තේරෙන්නෙත් නැහැ. නමුත් අන්න එකපාරට සමහර විට බොහෝ කාලයක් ගෙවුනට පස්සේ විටක මතක් වෙනවා මම අමුතුම මිනිසෙක් දැන්. මම එදා 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 වගේ කෙනෙක් නෙමෙයි. මම එදා ඉඳීපු කෙනෙක් නෙමෙයි. මම ඊට වැඩිය සෑහෙන වෙනස් ස්වභාවයක් සහිත කෙනෙක්. අන්න ජීවිත පරිවර්තනයක් කියන එක මේ ජීවිතය තුළදීම මතුවෙලා එනවා. ඒක වදින්නේ තැපෑලෙන් හැබැයි. ඒක වදින්නේ තැපෑලෙන්. ඒක එකපාරට තේරෙන්නේ නැහැ. එවල එවල ප්‍රතිඵල දුන්නට අපේ අවධානයට අහු වෙන්නේ සමහර විට බොහෝ කාලයකට පස්සේ. අන්න මේ විදිහේ පරිවර්තනයක් වුණා, මේ විදිහේ වෙනසක් මගේ වුණා වෙන ප්‍රතිපදාවක් නැවත නැවත වැඩිම නිසා. එහෙම වුණේ නැත්තම්, එහෙම දිගට දිගට කරේ නැත්තම් ওই කතාව එතනටට කියන්නත් බෑ. එතකොට කියනවා අයියෝ පටන් ගත්ත නම් තමයි කරා නම් තමයි ඒ වුණාට මේක එච්චර හරි ගියේ නැහැ කියලා කියනවා. ඒට ගිහිල්ලා හරියන්නේ වෙන තැනකටවත් ගිහිල්ලා බලන්න ඕනි කියලා. ඉතින් යන්න වෙන තැනකට යන්න කවදාවත් ඒ එහෙම තැනක් හම්බ වෙන එකක් නැහැ. මොකද හේතුව අන්න කරපු කරපු එක බාගෙට බාගෙට අතහැර හැරලා ගමන් කරනවා. එනි වැරදි ධෛර්යය, නිවැරදි උත්සාහය දරන්නේ නැහැ. ඉතින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා කියනවා හරියන්නේ නැහැ, මේවා හරියන්නේ නැහැ, කළා මම කරා කියලා කියනවා. ඔයා කොච්චර කරාද කියලා ඇහුවොත් ආ එතකොට දවස් දෙක තුනක් කරා හරි කියන්නේ නැහැ කියනවා. ඉතින් ඔක තමයි වැඩේ. අන්න මේ විදිහේ ගමනක්, මේ විදිහේ උත්සාහයක් තමයි අපි මේ දරන්නේ. ඉතින් මේ 100ක් පිරිච්ච වෙලාවක ලේසි පාසු වැඩක් නෙවෙයිනේ. සෙන්චරියක් ගානවා කියන එක එහෙම ලේසි නෑ. ඒකට සාක්ෂිකාරයක් මට මේ ගෲප් එකෙන් හොයාගන්න පුළුවන්. ඒක එහෙම ලේසි පාසු මේ වැඩක් නෙමෙයි. ඉතින් ඒ වගේ කාලයක් ගෙවිලා තියෙනවා. අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගෙවිලා තියෙනවා. ඉතින් එහෙම ගෙවිලා අන්න අපි කතා බහ කරනවා මේ අවස්ථාවේදී. නමුත් අර පටන් ගන්න දවසේ තියුණ අවිනිශ්චිත භාවය. පටන් ගන්න දවසේ මම බණ කියන්නේ ගිහිල්ලා මට තියුණ අවිනිශ්චිත භාවය. පටන් ගන්න දවසේ මේ පිරිසට තියුණ අවිනිශ්චිත භාවය. ඒක පිළිබඳ අපිට මතක නැහැ. නමුත් අන්න ඒ විදිහේ බොහෝ කාලයක් තුල වෙච්ච පරිවර්තනයක්. ඒක තුලින් තම තමුන්ට ලැබුණේ මොනවද? තම තමුන් ග්‍රැස් කරගත්තේ මොනවද? කොයි විදිහේ ඉතිහාසයක් ලියවිලා ගේනවද කියන එක අමතක නොකර තියාගන්න එක වටිනවා. අන්න ඒක තමයි අපේ දියුණුව. ඒක තමයි අපිට පේන්නේ, ආ පටන් ගන්නකොට මම මේ වගේ, දැන් මම මේ විදිහේ සැනසීමක් ලබනවා. පටන් ගන්නකොට මට මේ විදිහේ ප්‍රසති වුණා, දැන් මම මේ විදිහේ වෙනස් කෙනෙක් කියලා අන්න අර ඒ මතක් කර ගැනීම වටිනවා. ඕක තමයි ප්‍රතිපදාව. ඕක නිකන් අර වෙනස් විදියකට සාමාන්‍යයෙන් දැක්වෙනවා. මොකද්ද? අන්න මාර්ගස්ත පලස්ත කියලා. එතකොට මාර්ගස්ත කියන්නේ අර වෙනස සිද්ධ වෙනවා. නමුත් අන්න එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? කාලෙත් එක්ක යම් කිසි වෙලාවක එකෙන් මිදිලා ප්‍රകൃතියට එනවාද? අන්න ඒ අවස්ථාව විදිහට තේරෙනවා යකෝ මේ හිතේ ප්‍රශ්නේ විසඳුණා. මේ විදිහේ සැනසීමක් මට ලං කරගන්න පුළුවන් වුණා. කියන අන්න අර වෙනස එයා දකින්නේ කාලෙත් එක්ක. එතකොට ඕක ඔය භාවනාවක යෙදෙන කෙනෙක්ට අමුතු අත්දැකීමක් නෙමෙයි. සමහර විට භාවනාවේ මේ අවස්ථාවේදී ඒක පිළිබඳ රිෆ්ලෙක්ට් කරන්න, ඒක පිළිබඳ සොයා බලන්න, ඒක පිළිබඳ පරීක්ෂණයකට හිත මෙහෙවන්න හැකියාවක් නැහැ. නමුත් අන්න භාවනාවෙන් මිදිලා පැයකට හමාරකට පස්සේ තේරෙන මොනවාදෝ ක්‍රියාවලියක් වුණා, මට ඒ වෙලාවේ තේරුණේ නැහැ. දැන් මතකයි එහෙම දෙයක් සිද්ධ වුණු බව. දැන් තේරෙනවා එහෙම දෙයක් සිදු වුණු බව කියලා අන්න අර අතීතය දිහා බලලා එයා කතා කරනවා. ඉතින් ඕක තමයි වැඩි. එතකොට අන්න ඒ විදිහේ achievement එකකට යනකොට කෙටි කාලිනව අපිට නොතේරුණාට අන්න මෙහෙම මාස කිහිපයක් අවුරුදු කිහිපයක් ඒ විදිහට කරගෙන යනකොට ඔන්න එකපාරට දවසක තේරෙනවා මේක නිසා මට වෙච්ච පරිවර්තනයක්, මේක නිසා මම ළඟා කරගත්ත සැනසීමක්. අන්න එතකොට අර කේක් එකක් හදනවානේ නිකන් ඇනිවර්සරියට. ඒකේ එන්නේ ওই ටික ලියන එක වටිනවා. ලියන එක වටිනවා. මෙන්න තියෙන ඇනිවර්සරි එකේ විස්තරේ මෙන්න බලන්න, මේ මට ලැබිච්ච ප්‍රයෝජනේ මෙන්න බලන්න, මට මේක උපකාරයක් වුණේ කොහොමද? සාමාන්‍ය අපි කරන්නේ ඇනිවර්සරි එකට අනේ හරියට මහන්සි වෙනවා, කේක් හදනවා, කප් කේක් හදනවා, ඊට පස්සේ කෑම මේසවල් අරිනවා, ඕම කරනවා. හැබැයි මොකද අන්න මොකක් හරි එකකට තරහා වෙලා අන්තිමට අර කේක් නොකා අන්න බුදිය ගන්නවා. ඉතින් ඔක තමයි වැඩේ. අනේ ඉතින් අර ඇනිවර්සරි එකක් ගියලා මහන්සි වෙලා බොහොම අමාරුවෙන් කේක් හදලා ඔක්කොම ලකලෑස්ති කරලා අනේ ඉතින් වැඩක් නැති එකට තරහා වෙලා අන්තිමට නොකා බුදිය ගන්නවා. ඕක තමයි අපේ ජීවිතේ. ඕක තමයි අර සාමාන්‍ය ස්වභාවය. ගොඩාක් මහන්සිලා මේ. තම මේ එහෙම නිකන් මහන්සි නොවි නෙමෙයි. අනේ මහන්සිලා අන්තිමට කේක් නොකා බුදිය ගන්නවා. මොකටද? ඇයි කියලා ඇහුවොත් අනේ මේ පොඩි මේ හිත කරදරයක් ආවා. අනේ මේ පොඩි අවුලක් වුණා කියලා කියනවා. ඉතින් ඕක තමයි ජීවිතේ. ඔකට කියන්නේ අන්න අනාන කනවා කකානනවා කියලා තමයි ඔකට කියන්නේ. ඒකත් මම මේ ළඟදී මේ හොයාගත්තේ වචනයක්. අන්න කෙනෙක්ගේ වார்த்தාවක යලීලා තියෙනවා. නා මොකද්ද? මම මේ විදිහට මේ ආහාර ගන්නවා. මට තේරෙනවා අනාන කනවා කකානනවා. එහෙම තමයි මට තේරුනේ. ඉතින් ඕක තමයි ජීවිතේ. ආහාර ගැනීම විතරක් නෙමෙයි. අනාන කනවා කකානනවා තමයි මේ ජීවිතේ. ඔන්න ඇනිවර්සරි පහ වුණත් මොනවා පහ වුණත් ඕකේ ස්වභාවය තමයි වෙන්නේ. ඉතින් ඒ වගේ අනාන කනවා කකානනවා එකක අපිට පුළුවන් ද මේ විදිහේ සැනසීමක් හොයාගෙන යන්න, මේ විදිහේ චිත්ත විවේකයක් යම් කිසි ආරක්ෂාවක් තම තමුන්ට හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පරීක්ෂණයක්, ඒ විදිහේ උත්සාහයක් දරන ගමන් අපි මේ විදිහේ සත්කුම් කණුවක් වගේ පහුවෙන අවස්ථාවක අන්න අපි බලමු මේ කියන ප්‍රතිපදාව පිළිබඳ යම් කිසි පොඩි මතක් කර ගැනීමක් කතාවකුත් ඉදිරියෙන් තියාගෙන මෙන්න මේ හිතේ පරිවර්තනයක් පිළිබඳ කියන්නේ. මේ හිතේ පරිවර්තනය මේ විදිහට සිය දහස්සරක් නැවත නැවත යෙදීම නිසා සිදුවෙන පරිවර්තනයක්. අන්නේ පරිවර්තනය මොන වගේ එකක්ද? ඒ අපි කරන ආයෝජනයේ ප්‍රතිඵලය මොන වගේ එකක්ද කියලා මතක් කරන කතා බහක් අපි බොඩ්ඩක් සිද්ධ කරමු. ඉතින් එතන තියෙන්නේ සාරිපුත්ත මුගලන් ස්වාමීන් වහන්සේලා පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. එතන සඳහන් වෙනවා මේ ස්වාමීන් වහන්සේලා දෙනම පරවි කඳුරෙහි කියන යම්කිසි ස්ථානයක වාසය කරන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී දැන් ඔය සාමාන්‍යයෙන් පෝයට වගේ හිස බානෝ. ඒක තමයි සාමාන්‍ය ඔය භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය. පෝයකට හිස බානවා. හතර පෝයට හරි ඊට පස්සේ ඔය සමහර තායිලන්තය වගේ රටවල්වල පුර පෝයකට අව පෝයකට හරි අන්නේ විදියට හිස බෑමක් සිද්ධ කරනවා. එතකොට ඒ වගේ අලුත මුඩු කළ හිසෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වැඩ ඉඳියා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට අන්න හඳ පායපු දවසක් කියන්නේ අර පෝය දවසක හිස බානවා කිව්ව කතාවත් එක්ක ගැළපිලා එනවා. හඳ පායපු දවසක් රාත්‍රියේ එලිමහනේ මේ ස්වාමීන් වහන්සේ භාවනා යෝගීව වැඩ වෙසෙනවා. එහෙම කාලයක් ගත කරනවා. ඉතින් අර තට්ටෙට හඳ එළිය වැටිලා පොඩ්ඩක් දිලිසෙන ස්වභාවයක් තියෙන්නේ නැති ඉතින්. මේක ඉතින් හිතා ගන්න පුළුවන් නේ සූත්‍ර දේශනාවේ නම් එහෙම එකක් නැහැ ඉතින්. හරි, කෙසේ නමුත් ඔන්න එහෙම කල් ගෙවනකොට මේ අහසෙහි යම් කිසි යක්ෂයෝ දෙන්නෙක් ගමන් කරනවා. ඕපපාතික යක්ෂ කියලා අපායක් හඳුන්වනවානේ. අන්නේ යක්ෂයෝ දෙන්නෙක් ගමන් කරනවා. එතකොට මේ දෙදෙනාල මේ මේ යනකොට දකින්න ලැබෙනවා මේ මේ විදිහේ මහණෙක්, මුඩු මහණෙක් මේ විදිහට අන්න එලි මහන් ස්ථානෙක වැඩ වෙසෙනවා. එතකොට මෙහෙම වැඩ වෙසෙනකොට එක්කෙනෙක් කියනවා මේ මේ යහළු අර බලන්න අර ශ්‍රමණයාගේ මේ තට්ටේ දිලිසෙනවා. මට හිතෙනවා මේ ශ්‍රමණයාගේ හිසට පහරක් ගහන්න. තට්ටෙට පහරක් ගහන්න හිතෙනවා කියලා තමයි කියන්නේ. ඒ ඔය වගේ අක්කු ඉන්නවනේ. මොනවා හරි නිකන් දැක්කොත් මේ වැඩක් ඇති දෙයකට නෙමෙයි. එක්කෝ බල් දෙකක් තියුණොත් පාරේ ඒකට ගලකින් ගහලා යනවා. එහෙම නැත්නම් කවගේ හරි ලස්සන වාහනයක් නවතලා තියුණොත් ඒක අර මේ 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 කාසියකින් හූරගෙන යනවා. ඔන්න ඔය වගේ අක්කු ඉන්නවා. ඉතින් ඒ වගේ යකෙක් ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ වැඩක් ඇති දෙයකට නෙමෙයි. නිකන් අර යන ගමන්, නිකන් අර දැක්ක ගමන් අය මොකද කරන්නේ කියනවා, අයියෝ මේ 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 ලස්සන්ට මේ තට්ටෙ දිලිසෙනවා, මට පහරක් ගන්න තිබුණා නම් මරු කියලා. එතකොට අනිත් එක්කෙනා කියනවා මේ එපා, එහෙම කරන්න එපා. මොකද මේ ඔය ඉන්නේ මහා මේ ප්‍රබල ශ්‍රමණේක්. ඒ ශ්‍රමණයාට අනුතුරක් කරන්න එපා. ඒක ඔබට සුදුසු නෑ කියලා මේ මේ යකෙක් වුණත් අනිත් එකා යම් කිසි විදියක විරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා. කියනවා මේක ඔබට හොඳ පිටන එකක් නෑ, ඔය වගේ වැඩක් කරන්න එපා කියලා කියනවා. එතකොට දෙවනි වරත් මේ තැනත්ත කියලා ඒ වුණාට මට ගහන්නම හිතෙනවා කියලා. ඊට පස්සේ ආපහු කියනවා මේ මේ බොහොම 이르දි සහිත ශ්‍රමණේක ඔය, මහා අනුභව සහිත ශ්‍රමණේක ඔය, ඔබ ඕක කරන්න එපා. ඔබට ඕක කරොත් මහා අනතුරක් වෙන්න පුළුවන්, භයානක ප්‍රතිඵල ඔබට වෙන්න පුළුවන් කියලා කියනවා. අනේ ඉතින් දෙවෙනි පාරත් කිව්වට අහන්නේ නැහැ. තුන්වෙනි පාරත් කියනවා බෑ බෑ මට ගන්නම හිතෙනවා කියලා. ඉතින් තුන්වෙනි පාරත් අර තැනැත්ත අර විදිහට කියනවා. කිව්වට මොකද මේ තැනැත්තට එහෙම ඇති වෙන්න අදහසක් නැහැ. මේ තැනැත්ත ගිහිල්ලා අන්න අර හිසට පහර දෙනවා. එතකොට කොච්චර පහරක්ද කියලා අනේ සූත්‍ර දේශනාවෙම සඳහන් වෙනවා. හිසට දුන්න පහර කොපමණ ප්‍රබලද, අන්න අර අටරිය නැතෙක් බිම වට්ටන සුළුයි. එපමණකට මහා ප්‍රබල ප්‍රහාරයක් තමයි මේ එල්ල කරේ. ඒ වගේම මහා ගල් පර්වතයක් පැලෙන සුළුයි. එවැනිව මහා ප්‍රබල ප්‍රහාරයක් තමයි මේ එල්ල කරේ කියලා කියනවා. අනිතින් කෝස් ඇන් ඉෆෙක්ට් කියලා එකක් තියෙනවානේ. අනේ යම් කිසි දෙයකට පහර දුන්නද ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තමුන්ගේ අතටත් යෙදෙනවා. අන්න ඒ වෙලාවේදී ඒ සූත්‍රයට අනුව සඳහන් වෙනවා මේ 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 යක්ෂයා කියනවා මාව දැවෙනවා, මාව දැවෙනවා, මගේ ශරීරය දැවෙනවා, මට අමුතු වේදනාවක් දැනෙනවා කියලා කියාගෙන විලාපයක් තියාගෙන අන්න මොකද වෙන්නේ එහෙමම ගිහිල්ලා නිරයේ උප්පත්ති ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට අන්න ඕක තමයි සිදුවීම. එතකොට අර විදිහේ ප්‍රබල ප්‍රහාරයක් මේ හිසට එල්ල කරා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ. ඉතින් මුගලන් හාමුදුරුවෝ ඉන්නවා වෙන දිහාවකේ කිට්ටුව. මුගලන් හාමුදුරුව අර ඉර්ධිමතුන්ගෙන් අග්‍රයිනේ. ඉතින් මුගලන් ස්වාමීන් වහන්සේට පේනවා මේ වෙච්ච සිදුවීම. මුගලන් හාමුදුරුවෝ ආරක්ෂාවට වගේ දුක සැප හොයා බලන්න වගේ ඇවිල්ලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාව ළඟ වාඩි වෙලා අහනවා නිකන් ආගිය තොරතුරු. එවත් සාරිපුත්තය, ඔබ සුවසේ කල් ගෙවනවද? ඔබට මුකුත් අපහසුතාවයක් එහෙම තියෙනවද? ඔබට මුකුත් වෙහෙසක් එහෙම තියෙනවද කියලා අන්න විමසා සිටිනවා. එතකොට මේ මේ සාරිපුත්ත හාමුදුරුවෝ අර ඉඳපු අපි කියන්නේ භාවනාවෙන් නැගිටලා මේ මුගලන් හාමුදුරන්ට පිළිතුරු දෙනවා, මට එහෙම ගැටලුවක් නැහැ, මට එහෙම අමාරුවක් නැහැ, මම හොඳට කල් ගෙවනවා, නමුත් මේ පොඩි හිස එකක් කොමන්නම් තියෙනවා තමයි කියලා කියනවා. එතකොට මේ මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා, හරි පුදුමයි, හරිම ආශ්චර්යයක් මේක. මෙන්න මේ විදියට යක්ෂයෙක් මෙතනින් යන ගමන් මේ විදියට ප්‍රබල ප්‍රහාරයක් ඔබට එල්ල කරා. අර විදියේ හත්රිය නටරිය නැතෙක් බිම දාන තරම එකක්, මේ විදියට මහා ගල් පර්වතයක් පැලෙන ප්‍රමාණ එකක්. ඒ නමුත් ඔබ වහන්සේ කියනවා මේ හිස පොඩ්ඩක් කැක්කුමයි, හිසේ පොඩි නිකන් මේ කැක්කුමක් තමයි තියෙන්නේ කියලා කියනවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා, බලන්න මේ මට පේන්නුන්නේ නැහැනේ මේ මේකක්, මම දන්නෙත් නැහැනේ මේ මේකක්, මට මේ පිසාචෙක්වත් පේන්නේ නැහැ. ඉතින් මේ මේ මොග්ගල්ලාන ආයසතුන්ගේ තියෙන ශක්තිය මේ මේ සිදුවීම දැකලානේ කියලා අන්න අනිත් ස්වාමීන් වහන්සේව නිකන් යම්කිසි විදියක ප්‍රශංසාවකට ලක් කරනවා. ඉතින් සඳහන් වෙන්නේ මොකද්ද? මේ ශාසනයේ මහා නාගයෝ දෙන්නෙක්, මේ ශාසනයේ පහළ වෙච්ච මහා නාගයෝ දෙන්නේ කන එක එක කෙනා ප්‍රශංසා කරගත්තා මේ විදිහට. එක එක කෙනා පිළිබඳ ප්‍රශංසාවක් ඇති කරගත්තා මේ විදිහට කියලා තමයි එතන සඳහන් වෙන්නේ. අර මහා නාගයෝ දෙන්නේ, මහා නාග කියන වචනේ ඔය සඳහන් වෙනවා දහමනේ හස්තියටත් කියනවා. මහා විශාල හස්තියෙක් ඉන්නවනම්, අර නායක හස්තියෙක් ඉන්නවනම් අන්න කියනවා නාගයා කියලා. එතකොට අන්න ඒ විදිහ අදහසකින් තමයි මෙතන කියන්නේ. අන්න මේ විදිහේ මහා සද්දන්ත ඇත්තු දෙන්නේක් මේ ශාසනේ මේ විදිහේ එක එක කෙනාව ප්‍රශංසා කරගත්තා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. නමුත් ඔතෙන්ට තව කොටසක් යම්කිසි විදිහක ගැළපිලා එනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නේ වෙනම දිහාවක. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දකිනවා. මේ සිදුවීමට මේ දෙදෙනා දක්වපු ප්‍රතිචාරය දකිනවා. මේ යක්ෂයාට සිද්ධ වෙච්ච දේ දකිනවා. දැකලා අන්න බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. එන්නේ උදාන වාක්‍ය තමයි අපි අද ඉදිරියෙන් තියාගත්තේ. ඒ උදාන වාක්‍ය තමයි අර මම මුලින් මතක් කරේ. මොකක්ද එතන කියනවා? යස්ස සේලූපමං චිත්තං තිතං නානූපකම්පති. යම් කිසි විදියක යමකගේ සිත අන්න පරතයක් මෙන් සිටියේ වේද, නොසැලේද, විරත්තං රජනීයේසු කෝපනීයේන කුප්පති, ඇලුම් කටයුතු දේහි නොඇලේද, කිපිය යුතු දේහි නොකිපේද, යසේවං භාවිතං චිත්තං කුතෝ තං දුක්ඛ මෙස්සතිති. අන්න යමකුගේ මෙන්න මේ විදිහට වඩන ලද සිතට දුකක් නම් කොයින් පැමිණේද? මේ බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍යයක් තමයි මේ සඳහන් වෙන්නේ. අන්න මේ විදිහේ භාවිත සිතක් කියලා වචනයක් ඔතන පාවිච්චි වෙනවා. භාවිත සිතකට කෙසේනම් දුකක්, කරදරයක්, වෙහෙසක් පැමිණේද කියලා තමයි මේක අවසන් කරන්නේ. එතකොට අනේ උදාන වාක්‍ය පඩක් මතක් කරගත්තොත්, ඔය උදාන වාක්‍ය තුල තියෙනවා අපි මේ කරන ප්‍රතිපදාව සහ එයින් ලබලාපොරොත්තු වෙන ප්‍රතිඵලේ මොන වගේ දෙයක්ද, කොහොම සැනසීමක් ගැනද මේ කතා කරන්නේ කියන අනේ විස්තරේ ඔක තුල තියෙනවා. අන්න මොකද්ද මේ ගලකට තමයි උපමාවක් දෙන්නේ. යම් කිසි විදියක මහා පර්වතයක්, ගල් පර්වතයක් අන්න පිහිටියේ වේද, සිටියේ වේද, නොසැලේද, අන්න ඒක තමයි දෙන උපමාව. අන්න ඒ වගේ නොසැලෙන හිතක් ගැන තමයි මේ කියන්නේ. භාවිත හිතක් ගැන තමයි මේ කියන්නේ. අන්න ඒ භාවිත නොසැලෙන හිතක ස්වභාවය සහ ඒ හිතක තියෙන සැනසීම පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. ඉතින් එන්නේ කතා බහ අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. ඒ කතාබහ පොඩ්ඩක් මතක් කරගන්න බලමු. ඉතින් මම මේ විදියට කියන්නම්. සාමාන්‍ය මේ භාවිත හිතක් ගැන කියනවනේ. මේ විදියට නොසැලෙන හිතක් ගැන කියනවනේ. එතකොට ඔන්න ඔය හිතේ ස්වභාවය මොකද්ද? අන්න අර රබර් වල තියෙන ගුණාංගයක් ගැන කියනවා. ඒ ගුණාංගය තමයි ප්‍රත්‍යාස්තතාව කියලා ගුණාංගයක් ගැන කතා කරනවා. මොකද්ද මේ ගුණාංගය? අන්න රබර් අපි හිතමු පටියකට යම්කිසි බලයක් යොදනවා. බලයක් යෙදුවාම එයා එයාගේ හැඩේ වෙනස් කරගන්නවා. එයා අපි හිතමු දික් වෙනවා. ඇද්දොත් අන්න දික් වෙනවා. එතකොට ඒ දික් වුණාම මේ දික්වීම නෙමෙයි මේ තියෙන ගුණේ. දික්වීම නෙමෙයි මේ තියෙන ගුණේ. දික්ුණේක අතහැරියොත් අර බලේ ඉවත් කරොත් එයා නැවතත් අන්න අර මූලික ආකාරයට පැමිණෙනවා. ඔන්න ඕක තමයි ওই රබර් වල තියෙන ගුණේ. ඕක තමයි ওই රබර් වල තියෙන වටිනාකම. මොකද්ද? අන්න බලයකට අනුව තමුන්ගේ හැඩේ වෙනස් වුණා. බලේ ඉවත් කරාම නැවත ස්වභාවික ආකාරයට පැමිණුණා. එතකොට ඔන්න ඔය ගුණේ නිසා තමයි රබර් ඔය නොයෙකුත් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඉතින් ඇද්දාම ඇදිලා තියෙන ඒවා නම් ඉතින් ඕන තරම් තියෙනවනේ. ඒවා රබර් විදියට පාවිච්චි වෙන්නේ නැහැ. මොකද හේතුව ඇද්දා බලයක් දැම්මා. අන්න දැම්මාම ස්වභාවය වෙනස් වුණා. හැබැයි ආපහු නැවත ප්‍රകൃතියට එන්නේ නැහැ එයා. එයා අර වෙනස් වෙච්ච ස්වභාවෙම කල්ප ගෙවනවා. ප්‍රകൃතියකට එන ස්වභාවයක් නැහැ එයාගේ. අන්න ඒක නෙමෙයි මේ කියන ගුණාංගය. ඒ වෙනුවට නැවත ප්‍රകൃතියට එනවා. අන්න එයාම ඒ ගුණාංගයට කියනවා ප්‍රත්‍යාසතාවය. එහෙම නැත්තම් මේ හිතේ ස්වභාවයක් විදිහට ඔකට කියනවා රෙසිලියන්ස් කියලා. හිතට යම්කිසි අරමුණක් ගෝචර වෙනවා. අපි හිතමු කරදරයක් එනවා. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රිය එක්කෙනෙක් එක්ක තරහ වෙනවා. ඔය වගේ මොකක් හරි එනවා. එතකොට මෙන්න මේ හිතේ රෙසිලියන්ස් තමයි මේ ප්‍රශ්نين මිදිලා මෙයාගේ අර එදිනෙදා අර සුපුරුදු දුක තියෙන්නේ. ඒකත් විවිධ වෙනවනේ එක එක්කෙනාගේ හැටියට. සමහරුන්ගේ එදිනෙදා දුකත් උග්‍රයි. සමහරුන්ගේ එදිනෙදා දුක එච්චර නැහැ. ওই විදියට එක එක කට්ටියගේ විවිධ ස්වභාව තියෙනවා. එතකොට අන්න අර ප්‍රශ්නයක් අහාම ඒ ප්‍රශ්نين අත්මිදිලා නැවතත් මෙයාගේ එදිනෙදා දුකට එන්න ගතවන කාලය අන්න මේ මනසේ ගුණාංගයක් විදියට රෙසිලියන්ස් කියලා ගෙනහැර දක්වනවා. අර විකෘතියක් ආවා, විකෘතියෙන් අත් මිදලා නැවතත් ප්‍රകൃතියට එන්න ගතවන කාලය. නැත්තම් තමුන් ඇලුම් කරන, පෙම් කරන එක්කෙනෙක් එක තරහ වුණා, ඒ තරහයෙන් මිදිලා නැවතත් අර පේමෙට බැස ගන්න ගතවන කාලය වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට ඒක ඉතින් බොහෝ කාලයක් ගත වෙන පාටයි. බොහෝ කාලයක් ගත වෙන පාටයි. අන්න කලින් පෙම් කර කර ඉඳියා, තරහ වුණා, ආපහු පෙම් කරන්න සෑහෙන කල් යනවා. ඉතින් ඒ එන්න මොකද්ද ඔන්න ඔය කියන ගුණේ, රෙසිලියන්ස් කියන ගුණේ. ඉතින් එතකොට ඒ ගුණාංගේ අපි ළඟ තියෙනවා නම් ඔය දුක කියන එක ගොඩක් එහෙම රඳන්නේ නැහැ. නමුත් ඒ ගුණාංගේ අපි ළඟ නැත්තම් අන්න මොකද වෙන්නේ? ඒක බොහොම වෙහෙසක්, පීඩාවක් අපිට දනවනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. එතකොට අන්න මොකද වෙන්නේ? සමහර විට අමතක කරන්නම බෑ. සමහර විට අන්න සමාව දුන්නා කිය කිය මතක් කරනවා. අර වෙච්ච දේවල්ම කර කිය කිය ඒ ලිස්ට් එක ගෙනහැර දක්වනවා. එතකොට ඒ වගේ ලිස්ට් එකක් ගෙනහැර දක්වන කෙනෙක් අන්න කවදාවත් සමාව දීලා නෙමෙයි ඒ කියලා අන්න මතක් කරගන්න වටිනවා. අමතක කළා නෙමෙයි ඒ කියලා මතක් කරගන්න වටිනවා. මොකද අන්න කතා කරොත් ඒක තමයි කියන්නේ. මතක මූණ දැක්කොත් ඒක තමයි මෙතනටට මතක් වෙන්නේ. අන්න මොකද වෙන්නේ? අන්න තාම ඇවිල්ලා නැහැ ප්‍රകൃතියට. තව කල් ඕනේ. අන්න ওই විදිහේ ස්වභාවයක් ගැන තමයි මේ කියන්නේ. ඒතර ප්‍රශ්නේ අනුවත් ගතවන කාලය වෙනස් වෙනවා. බරපතල ප්‍රශ්නයක් නම් එතකොට සමහර විට සතියක් දෙකක් වගේ යන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් නම් උදේ ආවම හවස වෙනකොට යන්න පුළුවන්. ඔන්න ඔය ස්වභාවය ඔන්න ඔය ගතවන කාලය අන්න වෙනසකට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේම කියනකොට රබර් කතාවක් කියලානේ මම පටන් ගත්තේ. රබර් වල තියෙනවා අන්න වල්කනයිස් කරනවා කියලා එකක්. ඒකෙදි මොකද කරන්නේ? සල්ප ගහනවා, හරස් බන්ධන ඇති කරනවා රබර් දාම අතර. ඒකෙ මොකද අදහස? අන්න අර ප්‍රත්‍යාසතාවයේ කියන ගුණය වැඩි කරනවා. ඒ ක්‍රියාවලිය තුළින්. අන්න සාමාන්‍යයෙන් ස්වභාවික රබර් ඔය රොටි හදපු ඒවාට වැඩිය අන්න අපිට දකින්න තියෙන ඔය පරිභෝග කරන රබර් ඊට වැඩිය ප්‍රත්‍යස්තතාවය වැඩි. අන්න මොකද හේතුව? ඒ ප්‍රොසෙසින්, ඒ යම් කිසි ක්‍රියාවලියකට හරහා යවලා ඒ ප්‍රොසෙස් කරලා අන්න අර සල්ෆා ගහලා ඒ ගුණාංගේ වැඩි කරලා තියෙනවා. ඒ ගුණාංගේ දියුණු කරලා තියෙනවා. ඒ දියුණු කරපු ගුණාංගේ ටක් ගාලා තේරෙනවා අන්න මොනවාරි බලයක් දැම්මද ඉක්මනට නැවතත් ප්‍රകൃතියට එනවා. ඉතින් ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් විදිහට ගෙන හැර දක්වන්නේ. මේ සිහියක් වැඩිම තුලින් මෙන්න මේ රෙසිලියන්ස් කියන ගුණය මනසක දියුණු කරන්න පුළුවන්. ඒක වැඩි කරන්න පුළුවන්. හරස් බන්ධන ගහනවා වගේ. කරන්න තියෙන එකම දෙයයි මොකද්ද? සිහියක් පිහිටවනවා. සිහියෙන් වැඩ කටයුතු කරන්න උත්සාහයක් ගන්නවා. වර්තමාන මොහොතේ වැඩි වැඩියෙන් කල් ගෙවන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ කල් ගෙවීම, ඒ උත්සාහය ගැන තමයි මේ අපි කතා කරලා තියෙන්නේ. එතකොට අවුරුදු ගණනාවක් පුරාවට නැවත නැවත එකම දේ කියන්නේ මේ. නමුත් ඉතින් විවිධ විදිහට කියනවා. අලුත් අලුත් අයිසින් දදා තියෙනවා. ඉතින් මේ එන කට්ටියත් අනේ අලුත් අදනම් ලස්සන පාටයි, කේක් එක රස පාටයි කියලා කනවා. කල බලනකොට යකෝ ඊයේ තියුණ මැදම තමයි අදත් තියෙන්නේ. ඊට පස්සේ ලබන සතිය විල බලනකොට අලුත්ම කේක් එකක් අනේ කනවා. කාල බලනකොට අර මැද්දේ තියෙන්නේ ඒ වගේම දෙයක් තමයි. එච්චර රසයක් දනවන්නේ නැහැ. නමුත් අන්න ලස්සන අයිසින් එකක් දාලා නැවත නැවත ඉදිරිපත් කරනවා. මොකක්ද හේතුව? අන්න අර මේ ක්‍රියාවලිය සිය දහස්වරක් නැවත නැවත යෙදෙන්න ඕන. සතියකට වරක් හම්බෙලා කතා බහ කරන්නේත් ඒකයි. තම තමුන්ගේ අත්දැකීම් බෙදා හදාගන්නෙත් ඒකයි. දවස ගානේ මේක පුරුදු කරලා කරන්න කියලා කියන්නෙත් ඒකයි. අන්න මොකද්ද? මේ වරක් දෙවරක් කළ හරියන්නේ නැහැ. ඒ විදිහට මේ මනසට මේක දැරෙන්නේ නැහැ. මේ සිහිය කියන එක දරා ගන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට සිය දහස්වර සිද්ධ කරනවා. නැවත නැවත සිද්ධ කරනවා. එකම දේ සිද්ධ කරනවා. එන්නේ වගේ අනුග්‍රහයක් අපි දක්වනවා. ඒ අනුග්‍රහය තුලින් අපිට දකින්න පුළුවන් කාලෙත් එක්ක කොහොමද මෙන්න මේකී සිහිය කියන ප්‍රතිපදාව අපිට ලං වෙලා එන්නේ. එහෙම නැත්නම් ඒ සිහිය තුලින් ලැබෙන ප්‍රතිඵලයක් විදිහට අන්නර මනසේ රෙසිලියන්ස් කියන ගුණාංගේ කොහොමද වර්ධනය වෙන්නේ? කරදරයක් එනවා, කරදරයෙන් මිදිලා ප්‍රകൃතියට එන්න ගතවන කාලේ කරදරේ අමතක කළ නැවතත් එදිනෙදා සුපුරුදු දුකට එන්න ගතවන කාලේ පිළිබඳ අදහසක් තමයි ඔතන තියෙන්නේ. එතකොට ඒ අදහස අන සිය දහස්වරක් පුරුදු කිරීම තුලින් ලැබෙන දෙයක්. ඒකයි මම අර පටන් ගන්නකොට කිව්වේ අන මුස්ලිම් කෙනෙක් කන දෙවියන් වඳිනවා දවසකට පස් පාරක්. අර විදිහේ කතෝලික පූජකයෙක් හත්වරක් දෙවියන් වඳිනවා. අර යුදෙව් පූජකයෙක් දවස් 300ක් ඒ දේ සිද්ධ කරනවා. අන්න මේ ප්‍රතිපදාවට අනුව අපි එහෙනම් භාවනාවක් භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය කියලා ওই විදිහට සතියක් නැවත නැවත, සිහියක් නැවත නැවත පුරුදු කරනවා. ඒ දේ සිද්ධ කරනවා. ඒකට නැවත නැවත අනුග්‍රහ කරනවා. තමුන්ගේ ජීවිතයේ වාඩි වෙලා ඉන්න වෙලාවක්, ඇවිදින්න වෙලාවක්, සිහිය අර ෆෝමල් මෙඩිටේෂන් කියලා පුරුදු කරන්න වෙලාවක් හොයාගන්නවා. ඉතින් සමහර කෙනෙක් කියනවා මේ අනේ ඉතින් ප්‍රශ්නයක් ආවා, ප්‍රශ්නේ වෙලාවේදී මම සතිමත් වෙන්න බැලුවා, ඒ ප්‍රශ්නේ අතහරින්න බැලුවා, නමුත් අතහැරුණේ නැහැ කියලා කියනවා. ඉතින් අර මේ අර වෙලාවේ තමයි මතක් වෙලා තියෙන්නේ සිහිය. අර නිකන් අර කක්ක බරක් ඇදිලා මේ කක්කුසියෝ එනවා වගේ. ඒ ප්‍රශ්නේ ආවට පස්සේ කල්පනා කරනවා අනේ කොහෙද දන්නේ වැසිකිළියක් තියෙන්නේ මෙතන කියලා. ඔන්න හොයාගෙන යන්න බලනවා. ඉතින් මොකද වෙන්නේ? අන කලිසමේ තමයි. කලිසමේ තමයි. ඒක තමයි වෙන අපදාව. ඉතින් ඒක නිසා අන බර හැදෙන්න කලින් වැසිකිළියක් හොයාගෙන තියාගන්න වෙනවා. එව නැත්තම් බර හැදුනට පස්සේ අයියෝ ගඳයි කලිසමේ ගියා, දැන් මේක යට කලිසම විතරක් විසිකලා හරියන්නේ නැති පාටයි කියලා කිව්වට වැඩක් නැහැ. අන ඒ විදිහේ මතක් කර ගැනීමක් කරන්න ඕනේ. තමුන්ගේ ඒ විදිහට ෆෝමල් මෙඩිටේෂන් වලට යම් කිසි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. අඩුම ගානේ කාර්ය බහුල පුද්ගලයෙක් කියමුකෝ, ඒ තැනැත්තට දවසට පැයක් හමාරක් මේ වෙන් කරගන්න බැරි කමක් නැහැ. උනන්දුවක් තියනවා නම් කියලා වරහන් ඇතුලේ මම දාන්න කැමතියි. මොකද කාලේ කියන එක නැති වෙන්නේ නැහැ උනන්දු තියනවා නම්. කාලේ කියන්නේ හදපු හදන දෙයක්, ඇති කරගන්න දෙයක්. එතකොට අපි වටිනවා කියනවා නම් අපි වෙලාවක් වෙන් කරනවා. වටින්නේ නැහැ කියලා කියනවා නම් අපි කියනවා කල් නැහැ, වෙලා නැහැ, බෑ මට වැඩ වැඩි කියලා. ඉතින් ඒකේ අදහස තමයි වටින්නේ නැහැ කියන එක. වෙලා නැහැ කියන එකේ අදහස තමයි වටින්නේ නැහැ කියන එක. හරි, ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ඇවිල්ලා කියනවා, අනේ මමට භාවනා කරන්න වෙලාවක් නැහැ නේ, මම මේ හරි වැඩ රාජකාරිය මෙහෙම රස්සාවක් කරනවා, ළමයි මෙච්චර වැඩ උටාම අරක් ඉන්නවා මට, ඊට පස්සේ මේ 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 වැඩ ටික තියෙනවා, ඒකින්ද මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියනවා. එතකොට අර හාමුදුරුවනවා, හුස්ම ගන්න වෙලාවක් තියෙනවද? අනේ ඉතින් උඩයට බලලා කියනවා, හුස්ම ගන්න නම් වෙලාවක් තියෙනවා, එහෙනම් භාවනා කරන්නත් වෙලාවක් තියෙනවා. හුස්ම ගන්න වෙලාවක් තියෙනවා නම් භාවනා කරන්නත් වෙලාවක් තියෙනවා, මේ නෑ කියන්න බෑ කියලා කියනවා. අන්න මොකද වෙන්නේ, නැවත නැවත සිද්ධ කරා, නැවත නැවත සිය දහස්වරක් කරන්න අවස්ථාවක් යොදාගත්තා. ඒ විදිහේ උපක්‍රමයකින් මිසක් මේ හිතක් පරිවර්තනය කරන්න ආයි හිතන්නවත් එපා. හිතක් පරිවර්තනය කරන්න හිතන්නවත් එපා. ඒ විදිහේ උපක්‍රමයක් නැතුව, ඒ විදිහේ ආයාසයක් නැතුව, නිකන් අර නිකන් කාලෙත් අපතේ, නිකන් අර නිකන් කතා බහත් අපතේ. දැන් මේ පහුගිය දවසක කෙනෙක් ආනෝ, මේ සිහියයි අවධානයයි කියන්නේ දෙකක් දහමඳුරනේ. මං ඕකට තියෙන නියම උත්තරයක් මොකද්ද දන්නවද? ඔයා පුරුදු කරලා බලන්න. ඔයා පුරුදු කරලා ලබන සතිය ඇවිල්ලා අපිට කියන්න මට තේරෙන විදිහට සිහිය කියන්නේ මේක, අවධානය කියන්නේ මේක. අන්න එතකොට අපි බලමු එතනින් එහාට. එතනින් එහාට අපි එතකොට කතා කරමු කියලා අන්න කිව්වා. ඉතින් ඕක බුදුරජාණන් වහන්සේත් කියනවා සමහර වෙලාවට. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කියනවා, අනේ මට ඒක කියලා දෙන්න බැරිද කියලා. බජාර් එකේ කට්ටිය විතරයි කියන්නේ කියනවා. බජාර් එකට ආවොත් කියලා දෙන්නම්. ඉතින් මොකද ගන්නේ? අනේ කෙස් බාලා සිවුරු පොරවගෙන අන්න බජාර් එකට එනවා. ආ එහෙනම් මෙහෙම කරන්නකෝ, පළවෙනි මේ ඇවිදින්නකෝ, ආ වාඩි වෙලා ඉන්නකෝ කියලා ඕම එකක් දෙනවා. ඉතින් මාසයක් දෙකක් තුනක් හතරක් කරගෙන කරගෙන යනකොට ඔන්න ඇනිවර්සරියක් වගේ එනකොට අර හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා, ඕන්නෑ මට ඒකට දැනගන්න ඕන්නෑ, මට ඒ ඕන්නෑ උත්තරේ ඕන්නෑ. අනේ ඇයි? ඊට පස්සේ ආ නෑ මට ඕන්නෑ. මොකද උනේ අර ප්‍රශ්නේ පිටින්ම අවලංගු වෙලා ගිහිල්ලා ප්‍රතිපදාවේ යෙදීම තුලින්. ඉතින් ඒ විදිහේ අමුතු කතාවක් මේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔය මොකද්ද වෛද්‍ය විද්‍යාවට අනුව කියනවා මේ මොකද්ද මසල් මෙමරි එකක් ගැන කතා කරනවා. එතකොට මොකද්ද දෙයක් නැවත නැවත සිද්ධ කරනවා සිය දහස් වරක්. ඒක නිකන් අර මාංශ පේශීන් වල මතකිට එනකන්. මාංශ පේශීන් වලට එහෙම මතක තියාගන්න හැකියාවක් නැහැ. අර මොලේ ඉඳලා තමයි ඒ සිග්නල් එක එන්නේ, ස්නායු පද්ධතිය හරහා තමයි එන්නේ. නමුත් ඒ වචනින් අඳුන්වනවා මසල් මෙමරි කියලා කියනවා. ඒක මොකද්ද? ඒකට හේතුව අන්න කෙනෙක් අපිටම අලුත් දෙයක් හුරු කරනවා. අලුත් දෙයක් හුරු කරනවා බැලරීනා කෙනෙක් අන්න ඒක පුරුදු කරනවා. බෑනේ පළවෙනි දවසේ කොහොමවත් බෑ. මොකද්ද මේ කියලාවත් තේරෙන්නේ නැහැ. නමුත් මොකද වෙන්නේ? මෙයා මේක නැවත 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 සිය දහස්වරක් පුරුදු කරනවා. පුරුදු කරනකොට මොකද වෙන්නේ? අන්න අර මොලේ ඉඳලා එන පරිපතේ ප්‍රබල වීමක් තමයි වෙන්නේ. ඒතර සඳහන් වෙනවා අන්න මොලේ ඉඳලා එන ඒ සිග්නල් එක මාංශ පේශීන් වලට මෙහෙම කටයුතු කරන්න, මෙහෙම කටයුතු කරන්න, මේ අවස්ථාවේදී මෙහෙම නැවෙන්න, මෙහෙම නවන්න කියලා ඔය කියන්නේ. අන්න ඒක ප්‍රබල වෙනවා, ඒ පරිපතේ ප්‍රබල වෙනවා. ඒකේ අර අපතේ යාමක් යම් කිසි දෙයක් තියෙනවා නම්, ශක්තිය හානිවීමක් තියෙනවා නම්, ඒ දේ අවම වෙනවා. එතකොට සිය දහස් වරක් කිරීම තුළින් වෙන්නේ මොකද්ද? අර එකම පරිපතේ. හැබැයි ඒ පරිපතේ අන්න කලින් අඩිපාරක් වගේ තියුණ එක අන්න යම් කිසි දි කරත්ත පාරක් වෙනවා. කරත්ත පාරක් තියුණ එක වාහනයක් යන පාරක් වෙනවා. ඊට පස්සේ ඩබල් ලේන් පාරක් වෙනවා. අන්තිමට නතර වෙන්නේ මොකද්ද? අර හම්බන්තොට තියෙන පාර මැදට ගියාම කොහෙද කියලා හොයාගන්න බැරි පාරවල්. මේ උතුරට යන්න තියෙනවද, දකුණට යන්න තියෙනවද කියලා හොයාගන්න බැරි පාරවල්. අර කැලෑවල් මැද්දේ අන්නේ වගේ පාරක් වෙලා තමයි නතර වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒ පාරේ ගමනාගමනය බොහොම කාර්යක්ෂමයි. අන්න මසල් මෙමරි කියලා තමයි හඳුන්වන්නේ. මාංශ පේශියටම ගිහිල්ලා තියෙනවා මතකේ කියලා කියනවා. ඉතින් එන්නේ වගේ උත්සාහයක් තියෙන්න ඕනේ. අර බැලරීනා කෙනෙක් ලස්සන ඩාන්ස් එකක් ඉදිරිපත් කරාට ඒ බැලරීනා කොච්චර කට්ටක් කාලාද ඕක ඉදිරිපත් කරන්නේ. අපි ඉතින් බලනවා, අනේ මටත් මෙහෙම නටන්න තිබුණා නම් කියලා කියනවා. එහෙනම් ඉතින් පටන් ගන්න වෙනවා, උත්සාහයක් දරන්න වෙනවා. එහෙම නැතුව නිකන් එහෙම නැටෙන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? සිය දහස් වරක් අන්න නැවත 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 සිද්ධ කරා වරක් දෙවරක් නෙමෙයි සිය දහස් වර කරනකොට තේනවා ඔන්න දැන්නම් අන්න ෆයර් වෙනවා වැඩේ ඔන්න දැන්නම් වැඩේ හරි කියන දේ තමන්ටම දැක ගන්න පුළුවන් මොකද්ද වැඩේ හරි අන්න මේ හිත අර විදියට සැලෙන ස්වභාවයේ හරිම අඩුයි දැන් අර ප්‍රත්‍යාසතාවය රෙසිලියන්ස් කියලා අපි කිව්වේ මොකද්ද අන්න කම්පනියක් වෙහෙසක් ආවහම නැවත ප්‍රകൃතියට එන්න ගතවන කාලේ භාවිත හිතක ස්වභාවය තමයි ඔය කියන්නේ එතකොට කෙනෙක්ගේ භාවනාවේ තරම හොයාගන්න පුළුවන් හොඳ මෙෂර් එකක් තමයි ඕක කම්පනියක් අහම නැවතර එදිනෙදා දුකට එන්න ගතවන කාලේ ඒ කාලේ සඳහා අදහසක් තමයි මේ තියෙන්නේ අන්නේ ඒ සඳහා කාලේ ගත වෙනවා මෙන්න මෙච්චර කාලයක් ගත වෙනවා සතියක් ගත වෙනවා දෙකක් ගත වෙනවා තුනක් ගත වෙනවා කියලා අන්න දකින්න පුළුවන් අන්න ඒ විදිය උත්සාහයක් දරනකොට තේරෙනවා මේ හිත අන්න කම්පණය වෙනවා නමුත් නැවතත් ප්‍රകൃතිය මේ දේවල් ආවට නොසැලෙන ස්වභාවයක් දක්වා මෙන්න මේ රෙසිලියන්ස් කියන එක වර්ධනය වෙනවා ප්‍රශ්න එනවා වෙහෙසවල් එනවා නමුත් ආවා ගියා ස්වභාවිකින් මේ ශක්තියක් ඇති වෙලා එනවා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා යස්ස සේලූපමං චිත්තං මෙන්න මේ විදිහට ගලක් විදිහට සිටිය ගලක් විදිහට පිහිටි හිතක් වේද නොසැලෙන හිතක් වේද අන්න ඒ හිත මේ විදිහට ඇලිය යුතු දේ ඇලෙන්නේ නැහැ කිපිය යුතු දේ කිපෙන්නේ නැහැ දෝකනේ සාමාන්‍යයෙන් ලෝකයේ යෝක අනිත් පැත්තනේ තියෙන්නේ මොනවාරි ඇලිය යුතු දෙයක් දැක්කහම ඇලෙනවා නොඇලුනොත් ප්‍රශ්නයක් නොඇලුනොත් කියනවා අයියෝ අයියෝ හොම එන්නකෝ අපිත් එක්ක කාලා බීලා එන්නකෝ පොඩ්ඩක් ජොලියක් දාමුකෝ වරෙන් මචං මාමුදේ නාන්න යන්න කියලා කියනවා නමුත් අන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ අන්න ඇලිය යුතු දේ ඇලෙන්නේ නැහැ කිපිය යුතු දේ කිපෙන්නේ නැහැ සමහර විට අන්න මෙයාට මේ වගේ දෙයක් කිව්වොත් කිපෙනවා කියන එක ආයි නිකන් ලියලා තියන්න පුළුවන්. කිපෙන ටයිමින් එලාම් සෙට් කරන්න පුළුවන්. ඔන්න බලන්න මේ ඊමේල් එක යවලා මෙච්චර වෙලාවකින් රිප්ලයි එකක් එනවා. කියන ගානට අන්න හදන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ මේකේ අනිත් පැත්ත තමයි කියන්නේ. කිපිය යුතු දේවල් තියෙනවා. ඇලිය යුතු දේවල් තියෙනවා. ඒවා නැති වෙන්නේ නැහැ. නමුත් අන්න ඒ වුණාට මොකද ඒ දෙයි කිපෙන්නේ නැහැ. ඒ දෙයි ඇලෙන්නේ නැහැ. කියන ස්වභාවයක් මේ හිතේ මතුවලා එනවා. අන්න එතකොට මොකද වෙන්නේ අස්සේවං භාවිතං චිත්තං කුතෝ තං දුක්ඛ මෙස්සතිති අන්න ඒ විදිහට භාවිත සිතකට ඒ විදිහට නැවත නැවත වඩන ලද සිතකට දුකක් නම් කෙසේ පැමිණේද අර විදිහට එක එක යක්කුන්ට ඇවිල්ලා එක එක සෙල්ලම් දාන්න පුළුවන් ඒ යක්කුන්ගේ ස්වභාව අපිට වෙනස් කරන්න බෑ මම පහුගිය දවසක මහා රාත්‍රියේ මොකක් හරි සද්දයක් මහා බරපතල සද්දයක් ඇහුණා. ඉතින් මේ බොඳ වෙලාවට නිකන් අර මේ ප්‍රകൃතියෙන් ඉන්දිය වෙලාවක ඇහුණා. ඉතින් මං ගිහිල්ලා ඇහුවා මේ 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 අර උපාසක මහත්තයා කියන මහත්තයා ඊයරෑ කෑ ගැහුවද? කියනවා නෑ ස්වාමීන් වහන්සේ. මහා විලාපයක් ඇහුණේ මොකද්ද? විලාපයක් නම් ඇහුණා තමයි. මටත් මොකද්ද කියලා හොයාගන්න බැරි වුණාලු. ඉතින් කොහොම හරි දවස් දෙකක් තුනක් යනකොට ජකෙක්වද දන්නේ නෑ නේ. මොකෙක් හරි ඉන්නවද දන්නේ නෑ නේ කියලා අන්න ඒ ගානට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම යක්කු ඉන්න පුළුවන්. යක්කු ඉන්දියට ඒක ප්‍රශ්නයක් නැහැ යක්කු මේ යක්කුන්ට අනු අපි සැලුනොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඒකයි වැඩි එතකොට ඒ විදිහේ දේවල් තියෙන්න පුළුවන් එක එක යක්කුන්ට ඇවිල්ලා එක එක දේවල් කරන්න පුළුවන් නමුත් අපි සැලෙනවද අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සැලිලා නැහැ අර විදිහේ මහා ප්‍රබල ප්‍රහාරයක් කෙල්ල වුණා අර විදිහේ බොහොම වෙහෙස දනවන ස්වභාවයක් කෙල්ල වුණා අන්න මොකද වෙන්නේ අන්න සැලෙන්නේ නැහැ නොසැලෙන හිතක් වඩලා තියෙනවා කලින් මේ ආරක්ෂාව ඇති කරගෙන තියෙනවා පාර කෑවට පස්සේ ඔක හොයන්න ගියොත් ඉතින් අමාරුයි වැඩි නෑ ඒ වෙනුවට කලින් ඒක හදාගෙන තියෙනවා කලින් ඒක ශක්තිය ඇති කරගෙන තියෙනවා අන්න මොකද වෙන්නේ මේ නොසැලෙන ස්වභාවයක් මේ හිත තුල ඇති කරලා තියෙනවා ඒ ජවය ගැන තමයි ඔය කියන්නේ ඒ ශක්තිය ගැන තමයි ඔය කියන්නේ දැන් සමහර විට ඔය ඉතිහාස පොත්වල ඔය ත්‍රිපිටකයේ කතාවල තියෙනවා සමහර වෙලාවට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් යම් කිසි ස්ථානයක වැඩ වෙසෙනවා. ඒතර බුදුවරයෙක් නැති කාලේක අර නිකන් පොරෝණියක් පෙරවගත්ත තාපසෙක් තමයි මේ ඉන්නේ. එතකොට මේ පිරිස දන්නේ නැතුව සමහර විට අනේ වැරදිලා වගේ මෙතන මොකක් හරි ගින්නක් ගහලා හරි මොකක් හරි වෙලා අන්න ටික වෙලාවක් යනකොට තේරෙනවා අන්න මේ කවුද පිච්චෙනවා. ඉතින් මොකද කරන්නේ දැන් ඉතින් වැඩේ නවත්තුවොත් මේ හෙනාවුල කියලා ඉතුරු ටිකක් පුච්චලා දාන්න ඕනි කියලා ගන්න මොකද කරන්නේ තව ටිකක් ගින්න හොඳට ගහනවා දැන් අර කලින් නම් කර්මයක් රැස්සුන්නේ නැහැ කලින් සිද්ධ වුණේ අතපසු වීමක් දැන් ඔන්න හිතලා ඉතුරු ටික කරනවා ඉතින් මොකද වෙන්නේ අන්නේ පුච්චුවා අර භාවනා යෝගී වෙ ඉඳපු තාපසයව පිච්චුවා පුච්චලා ඉවර කරා ලෙඩක් හටෙන්නේ නැහැ අපිට දැන් මොකුත් නැහැ අලුත් නැහැ දැලිත් නැහැ මොකුත් සලකුණු නැහැ ඇඟිලි සලකුණු නැහැ කියලා කට්ටිය නික්ම යනවා නික්ම ගියාට මොකද අර ඉන්දිය ස්වාමීන් වහන්සේට ඒ පසේ බුදුරජාණන් වහන්සේට හානියක් වෙන්නේ නැහැ අන්න ඒ හිතේ ස්වභාවය අන්න ටික වෙලාවකින් නැකිట్లా අහසට නික්ම ගියා හැබැයි කර්මය ඉතුරු වුණා කර්මය ඉතුරු වුණා මොකද අන්න අර විදිය චේතනාවක් දෙවනු ඇති කරගත්ත මුලින් අත්තරද්ද අත්තරද්ද බාරගෙන කරානම් හරි නමුත් ඔන්න දෙවනුව කරනවා චේතනා සහිතව ඒ සිද්දේ සිද්ධ කරනවා ඉතින් ඔය දේ ඔය නැවත නැවත අපි ළඟත් දකින්න පුළුවන් සමහර වෙලට මොකක් හරි ආරවුලක් වෙලා මේ හිතලා කරපු දෙයක් නෙවෙයි වැරදිලා කෙනෙක් සිහි නැතුව බිම ඇදම් වැටෙනවා අයියෝ මලා තමයි කියලා ඊට පස්සේ මොකද කරන්නේ අර මිනිහ සිහි නැතුව ඉන්න මිනිහව පෙට්ටියක දාලා වලක දාලා වහලා අනේ එහෙනම් මම බේරුණා යන්තම් දැන් සලකුණු නැහැ මුකුත් නැහැ බොඩිස් නැහැ කියලා ඔන්න ඔය ඔයගේ දේවල් කරනවා ඉතින් අර මුලින් අත්තරද්ද පස්සේ ගොන්කම කියලා තමයි දෙවෙනි එකට කියන්නේ ඉතින් මොකද උනේ අන්න අලුතෙන් කර්මයක් රැස් වුණා කර්මය ඉතුරු වුණා අර ඝාතනය වුණේ නැහැ නමුත් කර්මයක් ඉතුරු වුණා දැන් මෙතනත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ අන්න අර තට්ටෙට ගහනවා යවුවාම මොකද අන්න ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් මතුවෙලා එනවා මතුවෙලා එනවා අන්න මොකද කරන්නේ ඉතින් දැවෙනවා දැවෙනවා තමයි පිලිස්සෙනවා අළු වෙනවා තමයි නැවත නැවත ඝාතනය වෙනවා තමයි නැවත නැවත බරපතල දුක් වේදනා විඳින්න සිද්ධ වෙනවා ඉතින් ඒ වගේ දේවල් මේ ලෝකේ ධර්මතාව විදිහට තියෙනවා ඉතින් ඒ වගේ ධර්මතාවයක ඒ වගේ ස්වභාවයක අපි කල්ගත කරනකොට අන්න මේ විදිහේ ආරක්ෂාවක් සොයා ගැනීම වටෙනවා මේ වගේ විෂම පුද්ගලයෝ ඉන්නවා අර කියනවා මේ මනුස්සත්වය පිළිබඳ බලාපොරොත්තුවක් අපේ තියුණා නම් ඒක අතහැර ගන්න කාලේ සුදුසුයි මොකද සෝෂල් මීඩියා අපිට කියලා දීලා තියෙනවා මිනිස්සුන්ගේ අඳුරු ස්වභාවයේ කොපමණද කියලා යම් කිසි කෙනෙක් හොඳ පුද්ගලයෙක් කියලා අපි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් එයා ගැන අපි තව තොරතුරු දන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඉතුරු තොරතුරු දැන ටික දැනගත දවසට තේරෙයි ආයත් හොඳ පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඊළඟට වරදක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් එයා ඒ වටිනාකමක් හින්දා තමුන් ඇතුලේ තියෙන වැලියු එකක් හින්දා වරදක් නොකරලා නෙමෙයි ඒ වෙනුවට වරදක් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ අවස්ථාව හරියට ලැබිලා නැහැ. අන්න අන මනුස්සත්වයේ නියම ස්වභාවය. මේ උරග හිතක් තමයි මේ තියෙන්නේ. ඒක පරිණාමයෙන්ම අපිට උරුම වෙලා තියෙනවා. ඒ උරුග හිතේ ස්වභාවය නියම ආකාරය ගෙනහැර දක්වනවා. ඉතින් ඒ වගේ සමාජයක ඒ වගේ විකෘති විෂම පුද්ගලයෝ ජීවත් වෙන පරිසරයක ඉන්නකොට මෙන්න මේ විදිහේ ආරක්ෂාවක් තියෙන එක වටිනවා. මොකද හේතුව නැත්තම් අන්න මොන විදිහේ යකෙක් මොන විදිය අනතුරක් සමග ඉදිරිපත් වෙලා ඉඳ කියන්න බෑ. ඉතින් ඒ වගේ ආරක්ෂාවක් සඳහා අන්න කරන්න තියෙන ප්‍රතිපදාව තමයි මෙතන පෙන්වන්නේ. වරක් දෙවරක් නෙමෙයි සිය දහස් වරක් නැවත නැවත සිද්ධ කරනවා. මේ එකම දේ සිද්ධ කරනවා. බොහෝම උනන්දුයෙන් සිද්ධ කරනවා. සිද්ධ කරනකොට තේරෙනවා අන්න මේ විදියට 100ක් විතර කරගෙන යනකොට තේරෙනවා යකෝ අවුරුදු දෙකක් පුරාවට කරපු කෙරුවාවක් අන්න මේ විදිහේ ප්‍රතිඵලයක් මට ලැබලා තියෙනවා. අන්න මුකුත් අපේක්ෂාවෙන් නෙමෙයි අරක මෙන්න ඕනේ මේක වෙන්න ඕනේ මොනවා හරි මට කවුරු හරි මාව ඇප්‍රිෂියේට් කරන්න ඕනේ එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට කරනවා කරන්නේ මොකටද? අන්න මේ අවස්ථාව සලකලා. ඒ ප්‍රයෝජනෙ සලකලා කරනවා. අන්න ඒ දේ කරලා අතපීද ගන්නවා. අතපීද ගන්නවා. අන්න දානේ දෙන නියම විදිහ තමයි කියන්නේ. කිව්වා දුන්නා එතනින් ඉවරයි. ආයෙ වෙන අපේක්ෂාවක් නැහැ. අන්න පස්සේ දවසක අපිට අවශ්‍ය වෙච්ච දවසක අපිට උමනාවක් වෙච්ච දවසක අන්න අඳුනන පුද්ගලයෙක් ඇවිල්ලා මෙන්න කියලා දිලෑයි. ඒක තමයි ක්‍රමේ. ඒ විදිහට අත පියදාගෙන දෙයක් කරන්න පුළුවන් නම් අන්න ඒ විදිහට සෝදාගත්තත් ඇත්තේ කියලා කියනවා. සෝදාගත්තත් ඇත්තේ ඒ ස්වභාවයකින් අන්න දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම ආනිසංස දෙන ස්වභාවය. ඉතින් ඒක හින්දා අපි අපිට මතක් කරගමු මේ විදිහේ කාලයක් ගෙවිලා තියෙනවා, මේ විදිහේ පිරිසකට අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඉතින් අන්න මම කරන්න පුළුවන් උපරිමෙන් කරා. අන්න ඒ උපරිමෙන් කළා මට මේ විදිහේ හිත සතුටක් තියෙනවා. ඒ දිරේ හිතට සතුටක් නගා ගන්න පුළුවන්. අන්න අලුත් කට්ටියට අනුව කියනවා මොකද්ද හෙල්පර්ස් හයි කියලා. කෙනෙක්ට මොකක් හරි උදව්වක් කරාම නැචරල් හයි එකක් මොලේ ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ ශාසනයට අනුව චාගානුපස්සනාවක් ගැන කියනවා. තමුන් දීපු දානයක් කරපු හොඳ වැඩක් සතුටක් හිතට නගා ගත්තාම මේකේ එතනතර නිකන් අර පෙට්‍රල් වගේ දුවන්න පුළුවන් දවස් ගාණක්. ඉතින් ඒ විදිහේ දෙයක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් අපිට හිතට සතුට දනවන සුළුයි. මේ විදිහට අපිට ලං කරගන්න පුළුවන් වුණා, ඒ දේ ඇති කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් දැරීම සඳහා අද දිනේ මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම වටිනා ධර්ම දේශනාවක් අපි හැම වෙලාවෙම ඉදිරිපත් කළා. අපි පුළුවන් විදිහට ඒක සාරාංශ කරන්න බලමු. පස්සේ සම්බන්ධ වෙච්ච අය වෙනුවෙන් ස්වාමීන් වහන්සේ මතක් කළේ මේ සිතක ස්වභාවය පෙරණයක් වගේ කියලා. ඒක පදනම් කරගෙන තමයි අද ධර්ම දේශනාව සිදු කරේ. මේ අපේ ඔය වෙනත් ආගම් වල සඳහනක් කරා ස්වාමීන් වහන්සේ මුස්ලිම් ආගමක දවසකට 5 වතාවක්, කතෝලික පූජකයෙක්ට දවසකට 7 වතාවක්, නැත්නම් යුදෙව් පැතුම් දෙකට දින 300ක් වගේ මේ ආගම සිහි කරන්න කියලා තියෙන්නේ. මේ මේකේ මේ දේවල් නිතර නිතර කිරීමේ අවශ්‍යතාවය කියලා පැහැදිලි කරා. ඒ වගේම අපි මේ මේ වැඩසටහන් 100ක් දක්වා කතා කරන ප්‍රතිපදාවත් නිතර නිතර සිදු කළ යුතුයි කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ මතක් කළේ. ඒක ඒ ඒ අවස්ථාවේදී ඒක වෙනසක් දැනෙන්නේ නැති වුණාට කාලයක් වහුණාට පස්සේ අපි ඒ කොච්චරම් ලොකු පරිවර්තනයක් වෙලාද කියන එක, ඒ නිතර නිතර ප්‍රතිපදා වැඩිම තුළින් කොච්චර පරිවර්තනයක් වෙලාද කියන එක සෑහෙන කාලයක් ගියාට පස්සේ අත්දකින්න පුළුවන් බව ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. මේකට මේ අද ගාථාවට අදාළ ඉතිපත් ගාථාවට අදාළ නිදාන කතාව විදිහට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ හතන් වහන්සේලා දෙදෙනා සම්බන්ධ කතාවක් තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. මේ ස්වාමී මේ රහතන් වහන්සේ දෙන්න භාවනා යෝගීව සාරිපුත් ස්වාමීන් රහතන් මහරහතන් වහන්සේ භාවනා යෝගීව සඳ පාය පුරායක වැඩ සිටින වෙලාවක මේ එළියේ යක්ෂයෝ දෙන්නෙක් මේ රහතන් වහන්සේව දැකලා ඉස්සර පහ එක රක්ෂක ඉස්සර පහරක් දෙන්න කල්පනා කරන වෙලාවක අනෙක් යක්ෂයෙක් වළක්වන්න උත්සාහ කරද්දී කීප වතාවක් මේ යක්ෂය ඇවිල්ලා ඉතා දරුණු පහරක් එල්ල කරලා අපාගත වෙන බවක් සඳහන් කළා. මේ ඒ ඒ පහ ඒ සිදුවීම දැකපු මුගලන් මහරහතන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෝදුක් විමසන්න ආපු වැඩම කරපු වෙලාවේ මේ පොඩි හිසරදයක් තියෙන බව නිසා එහෙම ලොකු අසීරුතාවයක් පෙන්වෙන්නේ නැති නිසා මේ උන්වහන්සේලා දෙන්න එකිනෙකාගේ ගුණ වර්ධනා කරන අවස්ථා ප්‍රශංසා කරන අවස්ථාවේදී මේ මේ ශාසනීය මහා ඇත්තු දෙන්නෙක් එකිනෙකා ප්‍රශංසා කරන බව සඳහන් කරා ස්වාමීන් වහන්සේ. ඒ ඒ ඒ ගැන ඒ සිදුවීම දැක බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම ගැන කියපු ගාථාවක් තමයි අද අපි මාතෘකා කරගත්තේ. ගාථාවෙන් කියන විදිහට ඇලුම් කළ යුතු දෙතියෙදිත් ඒ වගේ නොඇලේද, නැත්නම් කිපිය යුතු තැනකදීත් නොකිපෙන්න හැකියාවක් තියෙනවද, මේ විදිහට මේ වඩන ලද භාවිත හිතකට ඇති කෙනෙක්ට කොයිතරම් දුකක් පැමිණියත් වෙහෙසක් පැමිණෙන්නේ නැහැ කියන එක තමයි. ඒ මොන දුකක් වෙහෙසක් පැමිණියත් ඒවා දරාගෙන ඉන්න පුළුවන්, දුකක් කරදරයක් ඉතර ගන්න නැතුව කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. මේක උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ සඳහන් කළේ රබර් වල තියෙන ප්‍රත්‍යාස්තතාවය. මම හිතන්නේ ඔරොත්තු දීමේ හැකියාව වෙනව නැත්නම් ප්‍රകൃතියට නැවත ඉක්මනින් පැමිණීමේ හැකියාව නැත්නම් රෙසිලියන්ස් ගැන සඳහන් කරා. මේ රබර් වලට එහෙම පැවති ප්‍රകൃතිතාවයට පැමිණෙන හැකියාව තියෙනා වගේ මේක මේ රබර් වලට මේ ඒක වැඩි ප්‍රසත්තතාවය වැඩි කරන්න හැකියාවක් තියෙනවා වගේ අපි මේ හිතේ තියෙන මේ සතිමත් බව වැඩි කිරීම තුළින් මේ ප්‍රතිපදාව දියුණු කිරීම තුළින් රෙසිලියන්ස් වැඩි දියුණු කරගන්න. එහෙම නැත්නම් අපේ හිතේ මොන හරි දුකක් හරිදරයක් පැමිණිච්ච වෙලාවක අපිට ප්‍රകൃතියට නැවත පැමිණෙන්න පැමිණීම ඉක්මන් කරන්න හැකියාවක් තියෙන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. මේක අර කලින් කිව්වා වගේ මුස්ලිම් කතෝලික යුදෙව් ඒ වෙනත් ආගම්වල ආගම සිහි කරන්න නිරතුරුව මතක් කරලා තියෙනවා වගේම අපිත් මේ පුළුවන් හැකි වෙලාවක මේක ප්‍රතිපාදා වඩලා පුළුවන් හැකි ආකාරයකට මේක දියුණු කරගෙන ඒ වගේ රෙසිලියන්ස් එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථතාවයේ හිතේ වැඩි කරගන්න හැකියාව තියෙන බව තමයි ස්වාමීන් වහන්සේ මතක් කරේ. මේක අර මසල් මෙමරි එකක් වෙන විදිහට මාස් ඇට ඇට මිදුළු වලටම කාවදින තරමට කරගන්න පුළුවන් නම් ඒකේ වටිනකම ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරා. ඇත්තරම මේ අවශ්‍යතාවය තියෙනවා නම් කෙනෙක්ට මේ ගොඩක් අපි දන්න අපි හැම දිනෙකම කාර්ය බහුලයි. ඒක කාලය මේ නොමැති වීමක් නෙවෙයි එතන සිද්ධ වෙන්නේ. අපිට තියෙන උවමනාවේ හැටියට තමයි අපි මේකේ මේ ප්‍රතිපදාව යෙදෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ කියන කාරණයක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඉතින් අපි පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේගේ දේශනාව සම්බන්ධයෙන්. ධර්ම දේශනාව සම්බන්ධයෙන් කාට හරි ගැටලුවක් තියෙනවා නම් අපිට පොඩි වෙලාවක් දෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට අදහසක් නැත්නම් ඒ ගැටලුව වලට පිළිතුරක් ලබා ගන්න. ආතල් ධර්ම දේශනාව ගැන ගැටලුවක් තියෙනවාද? එහෙම ගැටලුවක් නැති බව තමයි පේන්නේ. ඒක නිසා අපි මේ අපේ වැඩසටහන ඊළඟ අංකයට යම් ඊළඟ අංකයේ තියෙන ඇත්තරම මේ අපි කලින් සඳහන් කළා වගේ මේ වැඩසටහන විශේෂයෙන් ආධුනික පිරිසකට සුදුසු වෙන විදිහට සකස් කිරීමේදී අපි කාමී ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මතක් කරා මේ අවශ්‍ය උපදෙස් සරලව පිරිස වෙත ඉදිරිපත් කිරීමේ වැදගත්කම. ඉතින් ඒක නිසා උන්වහන්සේලාගේ දායකත්වයෙන් ආධුනික පිරිසට අපි සකස් කළ තියෙන උපදෙස් පත්‍රිකාවක් මම ඒක ෂෙයා කරන්නම්. මම හැමදාමත් මතක් කරනවා වගේම මේ සතිය නැත්නම් අපි සිහිය කියලා ගත්තත් එහෙම සාමාන්‍ය දවසේදී සාමාන්‍ය භාවිතයේ යොදා ගන්න වචනයක් විදිහට මේ සිහිය හෝ සතිය වැඩි වීම කියන එක හැම මිනිසෙකම පොදු මානව ධර්මයක්. හැම දෙනාටම තියෙන දෙයක්. මිනිස්සු විදිහට අපි හැම දෙනෙක්ටම තියෙන කිසිම ජාති ආගම් දේශ සීමා බාධාවකින් සීමාවලි කීමකින් තොරව හැම දෙනාටම වඩන්න පුළුවන් ධර්මයක් කියන එක නැත්නම් අපිට ළඟා වෙන්න පුළුවන් දිනු කරගන්න පුළුවන් මනුෂ්‍යත්වයේ ජන්මදායාදයක් කියන එක අපි හැමදෙනාම සිහිපත් කරගන්න ඕනේ. ඒක අපි හැමදෙනාටම තියෙන දෙයක්. කිසිම ආගමක ජාතියක දේශ සීමා ස්කින් කලර් වලින් වෙනස් වෙන්නේ නැති. හැබැයි ලොකුම වෙනස තියෙන්නේ මේක අපිට මේක කොච්චරක් අපිට වටිනවද අපේ ජීවිතේ වැදගත්ද කියන කාරණේ තමයි මත තමයි මේක තීරණය වෙන්නේ. මොකද අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අපි හැමෝටම තියෙන එකම කාලේ. හැබැයි අපේ කාලේ ප්‍රමුඛතාවය දෙන්නේ කොහොමද කියන කාරණය මත තමයි අපි මේකට අවධානයක් දෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. සමහර විට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ දවසකට පැයක් හරි පැය භාගයක් හරි මේකට යොදවන එක මේ අපරාධයක් ඒ වෙනුවෙන් වෙන ඒ කාලේ වෙන දෙයකට යොදා ගන්න පුළුවන් කියලා. හැබැයි කාලයක් තිස්සේ ස්වාමීන් වහන්සේ මතක් කරාගේ කාලයක් තිස්සේ මේක වර්ධනය කරාම අපි තුල ඇති වෙන පරිවර්තනයක් එක ගත්තොත් එහෙම ඒක අපි මුළු ජීවිත කාලයටම සංසාරයටම ලබා දෙන ලොකු ආයෝජනක් කියලා කෙනෙක්ට ප්‍රත්‍යක්ෂයෙන් මේක දකින කෙනෙක්ට කියන්න පුළුවන්. ඒක නිසා මුලින් මේක ටිකක් අමාරුයි අසීරුයි වගේ තේරුම් දැනුණත් ආයෝජනයක් විදියට අපිට පැය 24ක් තියෙනවනේ. ඒකෙන් පොඩි වෙලාවක් දිනපතා මේ වෙනුවෙන් යොදා ගන්න හැම කෙනෙක්ම අපි මේ උත්සාහ දරනවා නම් අපිට මේකේ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබා ගන්න පුළුවන් කියලා අපිට ඇත්තටම සාක්ෂි තියෙනවා. එහෙම ලබාගත්ත අය කියන්නේ අවුරුදු 7ක අවුරුදු 5ක වගේ ඉඳන් ඉහළ ඕනම අවුරුදු 7ක දරුවෝ පවා මේ මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිපදාව වඩනවා. අපි වැඩලා මේ වගේ ප්‍රතිඵල ලබා ගන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරන මෙතන ඉන්න හැම කෙනෙක්ටම හැවිදින් ඉඳ ගන්න පුළුවන් පිරිස. ඒක නිසා මේ කියන විදිහට මේ ලැබලා තියෙන උපදෙස් විදිහට කටයුතු කරලා මේ ප්‍රතිපදා වඩයි කියලා විශ්වාස කරනවා. මම කලින් කිව්වත් වගේ මේ සතිමත්තා වැඩි දියුණු කරගැනීමේ උවමනාව විදිහට ඇති වෙච්ච කෙනෙක්ට කරන්න තියෙන්නේ මේ අපි නිසන් වනේ ආශ්‍රයෙන් නිෂ්පාදනය කරලා තියෙන වීඩියෝ තියෙනවා සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන්. ඒ වගේ දෙකක් මම මේ පත්‍රිකාවේ දාලා තියෙනවා. අලුතෙන් අද සම්බන්ධ වෙන්න කෙනෙක්ට හරි එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝස් බලලත් ඒගොල්ලන්ට අලුත් අත්දැකීම් උපදෙස් අලුත් කරගන්න පුළුවන්. එහෙම කරලා ඒ උපදෙස් ලබාගෙන වැදගත්ම දේ දිනපතා මේක පුහුණු වෙන එක. පැයක් පැය භාගයක් විනාඩි 20ක් ගන්න බෑ නෑ, විනාඩි 5කින් හරි කමන්නේ පටන් ගන්න. අද විනාඩි 5ක් කරලා ආයෙ හෙට විනාඩි 6ක් කරන් විනාඩිය වැඩි කරන්. විනාඩියක් කියන්නේ මහා ලොකු වෙලාවක් නෙමෙයි අපේ ජීවිතයේ තියෙන පැය 24ත් එක්ක බැලුවහම. ඒක නිසා විනාඩි 5කින් හරි මේක ආරම්භ කිරීමයි වැදගත්. අපි ආරම්භ කරොත් කොහොම හරි පළවෙනි පියවර තියෙන එක තමයි මම හිතන්නේ අමාරු. ඊට පස්සේ අපිට මේක කරගෙන යන්න පුළුවන් අපිට දැනෙන මේ ප්‍රතිලාභයත් එක්ක කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මේ විදියට දිනපතා පුහුණු කරලා පැය දෙකක පමණ කාලයක් මේ පුහුණුව සම්පූර්ණ කරාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අත්දැකීම් ලියලා තමන්ට තේරෙන විදියට අත්දැකීම් ලියලා ඒ විස්තර අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. විස්තර ඉදිරිපත් කළ යුතු Google ෆෝරම් එක සහ ඊමේල් ලිපිනයන් මම සඳහන් කරලා තියෙනවා. ඒකට ඒ තමන්ගේ වාර්තා එවන්න. මේ වාර්තා එවීමේදීත් ඔබට يعني ඔබේ තියෙන ගැටළු වලට ගෞරව ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා වගේම අහන් ඉන්න අනිත් පිරිසටත් ඒ වගේම සමහරට ගන්න උපදෙස් දෙන්න පුළුවන්. ඒක නිසා මේ අපි පුහුණුව කරනවා වගේම වාර්තා එවීමත් බොහොම වැදගත්. කාරණා දෙකකට එකක් තමයි මේක කරන්නේ හරි විදියටද කියන එක දැනගන්න එකත් කියන මොන හරි වැරද්දක් වෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ යනවා අපිට විවැද්දි මාර්ගයට අපි යොමු කරනවා. ඒ වගේම අපි මේ කරන දේ අනිත් පැත්ත එක්ක බෙදා හදා ගැනීමෙන් අනිත් පැයවත් අපි පොඩක් දිරිගන්වන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මේ ප්‍රතිපදා වඩන කෙනෙක්ට ඒ විදිහට දිගටම වාර්තා ඉදිරිපත් කරන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම අපි හැම ඉදිරිදා දවසකදීම මේ ලංකා වේලාවෙන් 2:00ට මෙල්බන් වේලාවෙන් 11:00 අපි වැඩසටහන් පවත්වනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙලා දේශනාවට සහ අපේ මේ ප්‍රශ්න විචාර වැඩසටහනට සම්බන්ධ වෙලා තම තමන්ගේ ප්‍රතිපදාවේ ගැටළු නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න කියලා හැම දිනාටම මතක් කරනවා. ඒක තමයි මගෙන් ඉදිරිපත් කරන්න තියෙන තොරතුරු ටික. අපිට ඊට පස්සේ ඊළඟ කාරණයේ විදිහට අපිට ඊළඟ අංගයේ විදිහට අපි තියෙන්නේ අපේ අතට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීම. ඒවට ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීම අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ සාගර ස්වාමීන් වහන්සේ වැඩම කරලා සිටනවාද?
එහෙමයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි ඔබ වහන්සේවත් පාද නමස්කාරයෙන් යුතුව මේ ධර්ම සභාවට පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ, අද අපේ සියවෙනි වැඩසටහන මම දන්නේ ආරම්භයේදී ඔබ වහන්සේ වැඩම කළා හිටියද කියලා. ඉතින් අපි මතක් කරා අපි කොහොමද අවුරුදු දෙකකට කලින් මේ වැඩසටහන පටන් ගත්තේ කියලා. ඒකත් සිහිපත් කරමින්ම මේ ඔබ වහන්සේට ප්‍රශ්න උත්තර වැඩසටහන සඳහා ගෞරවයෙන් පාද නමස්කාරයෙන් ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ. වගේම පත්ම නන්දර මම ආරාධනා කරනවා අදට අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තාවකින් මේ අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන ආරම්භ කරන්න කියලා.
බොහොම පින් රජිකා, අවසරයි ස්වාමීන් වහන්ස. අද අපට දැනට ලැබී තියෙනවා මේ වාර්තා දෙකක් ලැබී තියෙනවා සිංහලෙන්. අද වියන්නද්වගේ වාර්තාව අපිට ලැබුණේ නැහැ. පළවෙනි වාර්තාව කියවීමට ඔබ වහන්සේගෙන් අවසරයි.
හරි, තෙරුවන් සරණයි.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන අවුරුද්දක් පමණ සතිමත් සක්මන කරන ආධුනිකයෙක්මි. මේ දිනවල සක්මන පටන්ගෙන ටික වේලාවකින්ම සක්මන ඉබේ කෙරෙන බවට පත් වී පාදයන් බයිසිකලයක් පදින කෙනෙක් මෙන් දැනේ. ඉනෙන් යට කොටස වෙනත් කෙනෙකුට වෙන චලනයක් ලෙස නිරීක්ෂණය කළ හැක. මෙසේ නිරීක්ෂණය කරමින් යන විට මුළු කයම සැහැල්ලු වී දැස් පියවෙන්නට සදන අතර මුළු කයටම බොහොම සැප සම්පන්න සීතල ගතියක් දැනී පාවෙන්නක් මෙන් තේරේ. සක්මන එලිමහනේ කරන බැවින් ආයාසයෙන් දැස් ඇරගන්න විට නැවත පාද ස්පර්ශය වෙත සිත යොමු වේ. සක්මනේ වැරදි ඇතොත් කරුණාකර නිවැරදි කර දෙත්වා. සතිමත් පර්යංකය පයක පර්යංකයේදී දැන් කයට දැනෙන වේදනා යටපත් කරගෙන හුස්ම වෙතම අවධානය යොමු කරගෙන සිටිය හැක. වේදනාව ඇතිවීම නැතිවීම, එහි ඇති ධාතු ගුණ නිරීක්ෂණය කිරීමෙන් පසු සිත බොහොම තැන්පත් වී නැවත හුස්ම වෙත යොමු වේ. හුස්ම රැල්ලේ ඇති ධාතු ගුණ බලා සිටින විට හුස්ම බොහෝ ප්‍රසන්න වේ. එදිනෙදා කටයුතු වලදී නිතර හිස සිත හුස්ම රැල්ල වෙතත් කය වෙතත් යොමු වේ. පෙරදින යටිපතුල් හා වාහනේ පොළව යන දෙකම බොහොම තදගතියෙන් යුතු එකම දෙයක් ලෙස තේරුණි. ඒ සමගම කරන්ට් එකක් මුළු ශරීරය පුරා දිව ගියේය. තවදුරටත් සතිමත් බව ඇතිකර ගැනීමට අනුශාසනාවක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේලාටත් මේ වැඩසටහන කරගෙන යන හා සම්බන්ධ වන සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් හේතු වේවා. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තාව.
ඔව්, වාර්තාවේ කියන්න තරම් මේ ගැටලු නැති වාර්තාවක්. නමුත් අර මතක් කරන් තියෙන්නේ ඇත්තටම අර සක්මනකදී කොච්චර ආනිසංස අපිට ගෙන දෙනවද කියලා. ඒ අපිට ඒ කරන වෙලාවේ දැනෙන සැහැල්ලුව සනීපයත් දැනෙනවා. ඊට අමතරව අපිට නොපෙනෙන ගොඩාක් දේවල් මේ සක්මනින්ද අපේ ජීවිතයට එනවා. ඉතින් ඒක අර ආනිසංස වශයෙන්ුත් තියෙන ප්‍රධාන ආනිසංස පහත් එක්කම ඔය සියලු දේවල් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක අපේ ජීවිතයට ලං වුණාට පස්සේ ඉතුරු වෙන්නේ අපිට මේ සතුට සැහැල්ලුව තමා. ඒක ඒත් එක්කම අපේ තියෙන ලෙඩ රෝග, ඒ වගේම ආහාර දිරවීමේ ප්‍රශ්න, ඒ වගේම ව්‍යායාමයක් වශයෙන් ඊට පස්සේ ඊට වඩා හොඳටම තේරෙන්නේ මේ අපේ මේ ගමන යන්න වීරිය චෛතසිකේ හොඳට ප්‍රගුණ කරන්න පුළුවන් භාවනාවක් නැත්නම් ක්‍රියාකාරකමක් තමයි මේ සක්මන කියන්නේ. ඉතින් ඒක අර මේ දවසට නිකන් ඒක කරලා පුරුදු වුණාට පස්සේ මේ ඒක නිකන් නොකරපුවාම නිකන් කෑවේ නෑ වගේ. ඉතින් ඒකින්ද අර මේ ධම්මපදේ පළවෙනි ගාථාවේ චක්කුපාල මහරහතන් වහන්සේගේ කතාවේදී උන්වහන්සේ රහත් වුණාට පස්සෙත් භාගතුන් වහන්සේ බලන්නේ ගමනේදී ඇවිල්ලා එක තැනක නවතිනවා. ඒ තැන මේ උන්වහන්සේ සක්මනට බැහැලා සක්මන් කරනවා. ඉතින් ඒකෙදී මේ භික්ෂුන් වහන්සේලා බලලා ඒකට කම්ප්ලේන් කරනවා. මොකද මේ මේ සක්මනේ සත්තු වැටලා ඉඳලා ඒ සත්තු පෑගිලා මැරෙනවා කියලා. නමුත් මේ චක්කුපාල මහරහතන් වහන්සේ ඇස්සන් දිහින්ද ඒක දැක්කේ නැති හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතනදිත් ඒ සඳහන් වෙන්නේ චක්කුපාල මහරහතන් වහන්සේ දරපු උත්සාහය, රහත් වෙනකන් දරපු උත්සාහය හින්දා ඒ වාහනයක් අර බ්‍රේක් ගැහුවට පස්සෙ ටිකක් දුරක් යනවා වගේ අර උන්වහන්සේගේ තියෙන ඒ වීරිය ඒ රහත් වුණාට පස්සෙත් උන්වහන්සේලා නිකන් ඉන්නේ නැහැ. අපි හිතන්නේ නිකන් මේක ඉවරනාට පස්සේ ඉවරයි මේ කියලා. නමුත් උන්වහන්සේලා සක්මන් කරනවා, පරියංග භාවනා කරනවා. ඉතින් අර ඒ ඒ ඒ පුරුද්ද ආවට පස්සේ මේ කොච්චර දියුණු වුණත් ඒක නොකර ඉන්න බැරි මට්ටමකට යනවා. ඉතින් ඒකින්ද ඒ සක්මන ජීවිතයේ මේ වැදගත් මංගයක්. ඉතින් ඒකින්ද කියනවා මේ අනුරාධපුර යුගය වගේ කාලවලවල මේ දිග සක්මන් සක්මනට දීපු තැන තේරෙනවා සක්මණින්, හදලා තියෙන සක්මණින්. ඉතින් ඔය මේ සමහර අරන් කැලේ වගේ ආරණ්‍යවල මේ කිලෝමීටර් ගණන් දිගයි සක්මන. ඉතින් කොච්චර සක්මන් කරන්න ඇද්ද කියලා හිතෙනවා ඒ දවස්වල. ඉතින් සක්මන අපෙන් ඈත් වෙච්ච එක දැන් ලං වෙන එක හරිම සතුටුයි. මේ සියලුම පිරිස් ඒ ගැන මේවා කරන එක කතා කරන එක. ඉතින් අපිටත් අර අපි තුදේ ගමට පිණ්ඩපාති වඩිනවා. ඉතින් යද්දි සාමාන්‍යයෙන් කිලෝමීටර් දෙක තුනක් ඈතට යනවා. ඊට පස්සේ අහපෝ වෙද්දි කිලෝමීටර් දෙක තුනයි, තොර කිලෝමීටර් හයක් විතර මේ සක්මන මේ වැටෙනවා සාමාන්‍ය සක්මනක් වගේ. එතකොට තේරෙනවා අපේ මේ 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 වීරිය නිදිමතන ගතිය නැතුව ගිහිල්ලා වීරිය වැඩිලා හොඳට දාණේ ගන්න පුළුවන් බව වැඩිලා. ඉතින් අර ඒ වගේ ඊට අමතරව සක්මනත් සිදුවෙලා අරමුණකුත් ඇවිල්ලා ජීවිතේට ඒ වගේ ලොකු ආනිසංස තියෙනවා. ඉතින් මේ ආධුනිකයාට ප්‍රධාන වශයෙන් තියෙන භාවනාවක් තමයි මේ මේ සක්මනේ. ඒක ගැන තොරතුරු හොඳට පැහැදිලිව තියෙනවා. ඉතින් ඒකේ අඩුපාඩුවක් නැහැ. මේ පරියංක භාවනාවත් මේ සඳහන් කරන්න දෙදලා තියෙනවා. දැනෙන වේදනාව දිහත්, කය දිහත් මේ ඇති නැති වෙන එක හොඳට බලනවා. ඒ බලද්දී අපිට දැනෙන දේ තමයි අන්තිමට මේ මේ එකේ කවුරු කරත් කොයි වෙලාවෙ කරත් කොච්චර වෙලාවක් කරත් තේරෙන්නේ අන්තිමට මේකේ මේ මේ අපි නැතුව මමයා නැතුව මේ ශරීරය අපගුරුට යනවා. මමයා රිංගුත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ මේ ඔක්කොම තියෙද්දි අපිට මේක හීනයක් වගේ තියෙනවා. අපිට මේ හීනෙට ඇතුල් වෙලා නිකන් මොනවත් නොකර ඉන්න බැරි ගතිය තමයි තියෙන්නේ. ඉතින් භාවනාවේ අන්තිමට යන්න අරක නිකන් සිතුවිලි ටිකක් එනවා යනවා. කය නිකන් දැනෙනවා මේ තද ගතිය. ධාතු ස්වභාවයන් දැනෙනවා. ඉතින් මේකේ ඒ දැනීම් ස්වභාවයක් විතරයි තියෙන්නේ. නමුත් අර අපිට ඉන්න බැරි ඒක බලන් ඉන්න බැරිකම තමයි තියෙන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා මොනවද කරන්න ඕනේ කියලා තමයි හැමෝම අහන්නේ. මෙතනින් එහාට මොකද කරන්න තියෙන්නේ කියලා. ඉතින් උතනින් එහාට මොනවත් කරන්න යනවායි කියන්නේ අපි අපේ තියෙන කෙලෙස් ස්වභාවයම තමයි ඒක හොයනවා කියන්නේ. ඉතින් ඔය විදිහට දිගට පුරුදු කරන්න පුරුදු ගන්න අර සත්ව සංඥාව කවදා හරි නැති වෙලා යනකම් මේක දිගට ප්‍රැක්ටිස් කරන්න තියෙන එකින්ද දවසට එක හුස්මක් හරි බලන එක බැරිම නම් එක හුස්මක් හරි බලන එක වටිනවා. මේක ගැන පුරුදු කරපු පුද්ගලයාට මේක වටිනාකම දන්න කෙනාට. ඒකින්ද අපිත් ඥානරම් සන්නස කියලා තියෙන මේ වෙලාවට භාවනා කරන්න බෑන අඩු ගානේ අදිස්ථාන කරන්න කියනවා. මේ වෙලාවට මම පරියංක භාවනාව කරන වෙලාව. අද කරන්න විදියක් නැහැ කියලා අදිස්ථාන හරි කරන්න කියලා. ඉතින් ඒ වගේම මේ හත නෑර දිගට කරගෙන යන එක තමයි අමාරු. ඉතින් ඒකින්ද මේ විදිහටම දිගටම කරගෙන යන්න කියන එක තමයි මතක් කරන් තියෙන කාරණේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට.
ස්වාමීන් වහන්ස, මේක මේ ලියන මහත්මියගේ හෝ මෙනවියගේ හතරවන වார்த்தාව. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. එදිනදා කටයුතු සමග සතිය පුහුණුව දැනෙන දේවල් වචන කරන්න හරිම අමාරුයි. ඒ නිසා මේ කරන්නේ උත්සාහයක්. සතිය දැන් හිතත් එක්ක යාළු වෙලා ඉන්නේ. එහෙම කියන්න හේතුව තමයි මොන වගේ කටයුතු වුණත් ඒ මොහොතේට දැනගන්න පුළුවන් නිසා. හිතත් එක්ක එකතු වෙලා ඉන්න සතියයි මේ ශරීරයයි එකතු වෙලා දවසම එක එක වැඩ කරනවා. ඒ වැඩ එතනම ඉවර වෙනවා. ඉතින් හරි විවේකීව තමයි දවස ගෙවෙන්නේ. ශරීරේ නැගිටලා එන වේදනා ගොඩක් තියෙනවා. නමුත් හිතට වේදනාවක් නැහැ. ගොඩක් වෙලාවට දැනෙලා තියෙනවා හැම වෙලාවෙම වගේ පුංචි හිනාවක් කටේ ඇඳිලා තියෙනවා කියලා. එදිනෙදා කටයුතු කෙරෙද්දී දැනෙන්නේ ශරීරයේ පණ ගැන්වෙන වාහනයක් වගේ. මෙහෙම කටයුතු වෙද්දී මගේ සහෝදරියකගේ මරණයක් ආරංචි වුණා. ඒක ඇහෙද්දී මට දැනුනේ සතිය හිතට පැනලා ඉස්සරහට වෙලා ඉදිරිපත් වුණා කියලා. පණිවිඩය කියන කෙනාව ඇඬෙව්වොත් ඇඬවෙන පාටක් මුහුණේ තිබ්බා. ඇහිච්ච වචන හොඳට ඇහුණා. හිතට දුකක් නැහැ වගේ. මොකද දැන් මේ සිද්ධිය මෙහෙවන්නේ සති යාළුවා නිසා. මට කරන්න තිබ්බේ බලන් ඉන්න විතරයි. මට ඒ ගෙදර ගිහින් මිනිය බලන්න තදින් ආශාවක් තිබුණා. හරිම උනන්දුවෙන් තමයි ගියේ. සතිය හිතත් එක්කම පැටලිලා තිබුණා. කයේ ස්පර්ශ වේදනා වෙනදාටත් වඩා පෙන්නුවා. මලගෙදර සාමාන්‍ය විදියටම කඳුළු පිරිනු ඇස් තිබ්බ කට්ටියක් හිටියා. මට අඬන්න හේතු ගැළපිලා ආවේ නැහැ. ඕනි නම් අවුස්ස ගන්නත් පුළුවන්. ඒත් දැන් සතිය ඉදිරිපත් වෙලා මාව රකින්නවා. බොහොම ඕමනාවෙන් මිනිහ අල්ලලා බැලුවා. ස්පර්ශයෙන් අඳුනගත්තේ ඉටිකොලක්. ටිකක් ඔබලත් බැලුවා. මොන හරි පුරෝලා තිබ්බේ. අත්තහකට අරන් මිනිය දිහා බැලුවා. පිටින් හැඩ කරලා තිබ්බා. දකින දේ දැන දේ එකක් නෙමෙයි දෙකක්. හිතෙන් සිතිවිල්ලක් ආවා. බොරුවට මවා පානවා නේද කියලා. ඒ වගේ හිතිවිලි වේගෙන් හිතෙන් නැගිටලා එන ගතිය දැක්කා. ඒ අතරේ අය ඇවිත් මිනියට වඳිනවා. සමහර දුක හිර කරන් මූණු පැලෙන්න වගේ. ඒ අතරේ හොඳට මතකයි ඇතුලෙන් හිත කිව්වා කටිය ඇවිත් යන සැරේට අඬන්න ගත්තොත් කවදා වෙනකන් අඬන්නද කියලා. ඒ සිතිවිලි එක්ක හිත අමුතු යවයක් ගත්තා දැනුණා. ඇස්වලට කඳුළු ආවේ නැහැ. ඇතුලේ හැපීමක් තිබෙත් නැහැ. හැබැයි සතිය ඉදිරිපත් නොවුණා නම් පරණ පුරුද්දට යන බවත් දැනගත්තා. මොකද සතිය පුදුම උදව්වක් දුන්නේ ඒ මොහොතේ වෙච්ච දේවල් හරියට පෙන්නලා දෙන්න. ඇත්තටම සති පුහුණුව නිසා ලැබිච්ච අපූර්ව අත්දැකීමක්. සතිය කියන්නේ පුදුම බලයක්. තෙරුවන් සරණයි. ඉවර. එතරම් වාර්තාව එපමණයි ස්වාමීන් වහන්ස.
ලස්සන කතාවක්. ඒක මේ ඕක තමයි ලැබෙන අත්දැකීම. එතකොට තේරෙනවා මේ මලගෙවල් වලට ගියාට පස්සේ අපි ඉස්සර යනවා මේ කැම්පස් එකේ ඉද්දි මේ මළගෙවල් වල ආච්චි මැරෙනවා තිදී යනවා ඈත අනික් ෆැකල්ටිස් උනත් යනවා. ඉතින් යද්දි මේ පොඩි බොංගෝ එකක් දාගෙන තමයි බස් එක යන්නේ. ඉතින් බොංගෝ එක දාලා මළගෙදරට යන ගාවට යන කන් සින්දු කිකියා ගිහිල්ලා ඊට පස්සේ මූණ අට කරගෙන යනවා ඉතින් මළගෙදරට. අපේ ඉතින් ගෑන් ළමයි ගියොත් අඬනවා ඉතින්ට ගිහිල්ලා. ඉතින් හොඳට තේරෙනවා මේක මේ බොරුවක් කියලා. දැන් ඒ ගෙවල් වල මිනිස්සු උනත් ඇඬුවත් අත්වෙනි මේ හත් දවසේ දානට මේ හිනා වෙලා මේවා කරන්නේ. ඉතින් ඒ කියන්නේ මං කියන්නේ දිගට මඩන්න කියලා. නමුත් අර මේ හිතේ තියෙන ස්වභාවය ඒක තේරුම් ගන්න බැරි කමත් එක පැත්තකින් ඒකටත් hina යනවා. ඊට වඩා hina යනවා මේ අපිට සමාල්ලාවට නිකන් නැට්ට පාව ගන්න ගතිය ආවට පස්සේ ඒ මොනවා හරි දෙයක් අපි වරද්ද ගත්තට පස්සේ මේ 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 පුදුමාකාර ලැජ්ජාවක් එනවා. යකෝ මාත් ඇඳුනා නේද කියලා සමහර තැන්වලදී. මේ සමාල්ලාවට රණ්ඩු වෙන ඒවා, සමාල්ලාවට hina යන ඒවා, සමාල්ලාවට මේ මේ කවුරු හරි කියපු දෙයකට නිකන් ඇඳෙන ස්වභාවය නැත්තම් ඒකට පොඩ්ඩක් අවිස්සෙන ස්වභාවය ආවට පස්සේ ඒක ඉවරුනාට පස්සේ තේරෙනවා මේ ලැජ්ජයි නේද කියලා. නිකන් Tamanටම එනවා මේ ලැජ්ජාවක් මේ මේ ඇනගත්ත නේද කියලා. අන්න ඒක තමයි බය ලැජ්ජ දෙක ඇති වෙන්නේ ඉස්සෙල්ලාම මේ සතියේ. ඉතින් ওই වගේ වුණාට පස්සේ හොඳට සතියේ තියේදී තේරෙනවා මේ උනේ අඬන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කඳුළුත් තියෙනවා ආස්සේ. මේ අඬන්න නැතුවත් ඉන්න පුළුවන්. ඉතින් මේ දෙකම දිහා බලන් ඉන්න ඕනේ. අඬන්න නැහැ කියලා දෙයක් නැහැ. අඬුව කියලා දෙයක්වත් නැහැ. නමුත් මේක හොඳට තේරෙන්න ඕනේ. මේක අර විඥානීකරණ මේ පචේ බොරුව මේ එයාම තමයි මදුරෙට ගහන්න කියන්නේ. ඊට පස්සේ එයාම තමයි අයියෝ ගැහුවේ කියලා කියන්නේත් ඒ වගේ මේකේ මේ මේ තියෙන මායාව තේරෙන්න ඔන්න ඔය පරියංග සක්මනීදි වගේම මේ හරියට තීව්‍රව තේරෙන තැනක් තමයි ඔය දිනදා ජීවිතයේ කටයුතු. ඒකෙදි ඌ වගේ අත්දැකීම් වලින් තේරෙනවා ඕක ඔය සමහරලාට ඔය විදිහටම හැමතිස්සෙම නැහැ. ඔය විදිහට එන්නේ හොඳට තැම්පත්ව ප්‍රශ්න නැතුව හොඳ සතුටින් ඉන්න වෙලාවක. සමහර වෙලාවල් තියෙනවා අපි අවිස්සිච්ච වෙලාවල්. ඒ වෙලාවටත් හොඳට තේරෙන්නේ මේක හොඳට සතිමත්ව සතිය හොඳට වැඩ කරනවා මේ මේ හොඳට මේ අවිස්සිච්ච වෙලාවක. එතකොට හැබැයි මේ සතිය පොඩ්ඩක් එහෙම මෙහෙ කැළතෙන වෙලාවලුත් එනවා. එතකොට සතිය නෑ. නමුත් හොඳට තේරෙනවා දැන් මේ මේ මං ඇවිසිලා ඉන්නේ දැන් කතා කරන්න ගියොත් ප්‍රශ්න වැඩි වෙනවා. ඒකින්ද බොහොම නිස්සද්දව වෙන දේ බලන් ඉන්න ඒකත් වෙනම හැකියාවක්. ඉතින් මේ දෙකම වර්ධනය කරගන්න ඕන සතිය තියෙන වෙලාවෙදිත් මේ විදිහ දකින්න එකයි, මේ විදිහට තේරෙන එකයි, මේ විදිහට නිස්සද්දව ඉන්න එකයි. සතිය නැති වෙලාවක් එනවා ඕ වෙලාවට යට වෙන වෙලාවක්. ඒක සමාජයට මල ගෙදර නොවෙන්න පුළුවන්. ගෙදර තමන්ගෙම කෙනෙක් ඔන්න කියන දේකට තරහ යන්න පුළුවන්. ඒ වගේ සියුම් තැන් තියෙනවා අපිට තේරෙන්නේ නැති. යන්න එතනදිත් හොඳට බලන්න ඕන සතිය නැහැ. නමුත් එතනදී අදිෂ්ඨාන කරගන්න හරි මම මුකුත් කියන්නේ නැහැ. මුකුත් කරන්නේ නැහැ. මම දැන් හොඳටම තරහකින් ඉන්නේ නැහැ. මම මුකුත් කරන්නේ නැහැ. හොඳට තරහ දිහත් බලන්න පුළුවන්. කතා කරන්න හිතෙන දිහත් බලන්න පුළුවන්. නොකරත් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මේ විදිහට අර එදිනදා ජීවිතයේදී තමයි මේ මේ කාලයක් ගියාට පස්සේ කමටහන් තියෙන්නේ. ඉතින් ඒකත් හරියටම සක්මනක් හා පරියන්කයක් හා සමානම දෙයක්. මේ එදිනදා ජීවිතේ කටයුතු කරද්දී කොහොමද මේ මේ යාමේ බේරගන්නේ? නැත්තම් මගේ හිත බේරගන්නේ, හිත මෑත් කරගන්නේ, හිත සතිය නැති වුණත් මේ මේ ප්‍රශ්න වලට අත දැම්මත් කොහොමද ඒක අහපෝ මේ ඊළඟ ප්‍රශ්නේදී වළක්වා ගන්නේ? නැත්තම් මේක අනුපස්සනා කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නයක් වුණාට පස්සේ ආ මම මෙතනදී වරද්දගත්තා කියලා තමන්ගේ හිත ලැජ්ජා කරගෙන මේ කෙලෙස් වලට තියෙන බය ඇති කරගන්නේ. දැන් මම මොනවා හරි තරහ ගත්තොත් මගේ ඔළුව රිදෙනවා. මේක එද්දිම තේරෙන්න ඕන ඒ කෙලෙස් වලට එන බය. මම මෙතන කතා කරුත් එහෙම ලොකු ප්‍රශ්නයකට ඉස්සරහට මම ඇදිනවා කියලා අර තමන්ගේ කෙලෙස් ටික තෝරාගෙන ඒ ටික නැති කරගන්න එක තමයි ඉතින් ඇත්තටම ගමන. නමුත් අපි මුලින් කියන්නේ ඉතින් සක්මණ පරියන් ගැන ගොඩාක් විස්තර කතා කරනවා. නමුත් ඒක පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික තැන්වලදී. ඒක කියද්දී වටිනාකම තියෙන මේ වාර්තා කරද්දී අර අනික් අයටත් අහන් ඉන්න අනික් අයටත් තේරෙනවා මේ මේ මටත් මේ වගේ එකක් වුණානේ. මේ නැත්තම් එයත් ඊළඟ දවසේදී මලගෙදර කියද්දි මේ විදිහට බලන්න පුරුදු වෙනවා. ඉතින් ඒකින්ද තමන්ගේ එදිනදා ජීවිතේ මේ මේ වෙන අත්දැකීම් හරි වටිනවා සියලුම පිරිස් වලට. මේ තමන්ටත් ඒක හොඳ ගැම්මක් වෙනවා. ආ මේක මං කිව්ව එක වටිනවා. මේ මේ වගේ කරුණ ටිකක් එළියට ආවා මේ කියන එක. ඉතින් ඒකින්ද මේ පුළුවන් තරම් හරි වැදගත් මේ වගේ අර මේ මේ සක්මණේ පරියන්ක විශේෂ දෙයක් කියන්නේ නැති වුණත් එදිනදා ජීවිතයේදී තමන්ගේ සතිය වැඩ කරපු එකක් මේ විදිහට සුළු වචන ප්‍රමාණයකින් හරි ලස්සනට ගොනු කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ මේ අනිත් පිරිසත් අපිට පුළුවන් තරම් මේ විදිහට ඒ අත්දැකීම කියද්දී හරි මේ රසවත් වෙනවා මේ සාකච්ඡාව. හොඳයි.
බොහොම පින් ස්වාමීන් වහන්ස, අපිට මේ ලිඛිත වාර්තා නම් එපමණයි ලැබුණේ. දැන් අප හා සම්බන්ධ වෙලා ඉන්න අයට මම ආරාධනා කරනවා ඔබගේ අත්දැකීම් අපි සමග බෙදා හදා ගන්න කියලා. මේ සූම් ඔස්සේ ඔබේ හෑන්ඩ් රේස් අත ඔස්සවලා ඒ අපට දැනුම් දෙන්න. රජිකාගේ මම හිතන්නේ රජිකාගේ පියාණන් වෙන්න ඕනේ. ඔබට පුළුවන් කතා කරන්න දෙන්න.
සරයි ස්වාමීන් වහන්ස,
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි සක්මන් භාවනාව කරගෙන යනවා. පරියංක භාවනාවත් කරනවා. ඒ අතරේ සක්මන් භාවනාව කරන අතරදී මට අර මුලින් වම්ම දක්වන කියලා පටන් අරගෙන ඒතර හැරෙනවා නවතිනවා කියලා ඒ විදිහට කරගෙන ගියාත්ම කියලා කන වෙනදනම් මට ඒක දිගටම අවසන් වෙනකම් පැයක් විතර වගේ මේක කීකියව තමයි කෙරුණේ. නමුත් දැන් මට එදා උපදෙස් දුන්න විදිහ ටික දුරක් කරගෙන යනකොට මගෙන් ඒක ඉතින්ම අමතක වෙලා ගිහිල්ලා මට සාමාන්‍ය විදිහට නිකම් මුකුත් දැනෙන්නේ නැති විදිහට මං සක්මන් කරනවා. ඒ කරලා ඉවරලා ආපහු විනාඩි 10ක් 15ක්කට ආපහු මට මතක් වෙනවා අර වම්ම දකුණ කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක මට මොකද කියන එක මට තේරුම් ගන්න බෑ. ඔබ වහන්සේ මට පාදල දෙන්න. ඒ වගේම පරියංක භාවනායි ස්වාමීන් වහන්සේ මම වෙනදා ඇත්තටම මට විනාඩි 10ක් 15ක් යනකොට මට ගොඩක් වෙනසක් දැනෙනවා. නමුත් දැන් මට ඒ කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. දිගටම මම කරගෙන ගියාට මට මේ මොකක්වත් විශේෂ දැනු දෙයක් දැනෙන්නෙත් නෑ. මම මොකද කරන්න කියලාත් මට දැනෙන්නේ. මට කරුණා කළ ඔබ වහන්සේ ඒ සම්බන්ධව පොඩ්ඩක් පාදල දෙන්න කියලා ගරු නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා.
ඔව්, දෙවන් සක්මයි. ඒකෙදි දැන් අපි වාහනයක් එලවද්දි වුණත්, බයිසිකලයක් එලවද්දි පදිද්දි වුණත් අපි කන්දක් හම්බ වුණොත් මේ අපි බර ජීරේකට දානවා, නැත්නම් පස් ජීරේකට දානවා. ඊට පල්ලමක් හම්බ වුණොත් අපි ටොප් ජීරේකට යනවා, නැත්නම් නිවුට්ල එක යනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතෙත් දැන් මේ සක්මන කරගෙන යද්දිත් මේ මුලින්ම අපි පටන් ගන්නෙ වාහනයක් හොලවන්න හරි කියලා තියෙනවා ෆස්ට් එකට දාලා. ඉතින් අපි මුලින් වම දකුණ කියලා සමහරවිට මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන යද්දි අපිට මෙනෙහි කිරීම නිකම්ම හැලෙනවා. මොකද හොඳට මේ යටිපතුල දැනෙනවා නම් ආය මෙනෙහි කරන්න දෙයක් නැහැ. හොඳට මේ විදින්න තියෙන්නේ. එතකොට යටිපතුල දැනෙනවා නම් හොඳට හැරෙනවා කියලා අවශ්‍යත් නැහැ. මොකද සතිය පිහිටලා තියෙන හොඳට යටිපතුලේ. මෙහෙම කරගෙන යද්දි එකපාරට මේ හිත කලබල වෙනවා. නැත්තම් හිතේ මොකක් හරි සිතුවිල්ලකට යනවා, සද්දයකට යනවා. ඊට පස්සේ ගියාට පස්සේ ටිකක් සිතුවිලි වේගේ වැඩි නම් නැත්තම් අපි සක්මනට යද්දි අපේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියාගෙන මොනවා හරි කනස්සල්ලක් තියාගෙන ගියා නම් එතකොට ගොඩාක් සිතුවිලි වැඩි. ඒක හරියට නිකන් කන්දක් වගේ. ඒ කන්ද යන්න නම් අපි බයිසිකලේ ටොප් ජියර් එකේ දාලා යන්න බෑ. වේගෙන් යන්න බෑ. එතකොට අපි බර ජීර එකට දාලා ෆස්ට් ජීර එකට දාලා හිමීට යන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ඒ වගේ සිතුවිලි ගොඩාක් බහුලව ආපු වෙලාවක නැත්තම් හිත යටිපතුලට ගන්නම් බැරි වෙලාවක එම් වෙලාවල් එනවා. ඒ වගේ වෙලාවකට වම දකුණ කියලා අපිට මේ බර ජීර එකට දාලා මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක සමහරවිට ස්වභාවිකවම නැවතත් එනවා. සමහරවිට හිතට මොකුත් නැති හින්දා වම දකුණ කියලා අර පුරුද්දට එනවා. මේක හොඳට දැක ගන්න ඕනේ මොකද්ද මේ කියලා. Tamanට ගොඩාක් සිතුවිලි වැඩි නම් ගොඩාක් මේ සක්මනේ හිත පිහිටන්න බැයි නම් එපා වෙනවා නම් සක්මන නවත්තන්න හිතෙනවා නම් පොඩ්ඩක් වම දකුණ කියලා මෙනෙහි කරලා ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් මේ ඒක ගියාට පස්සේ මේ හොඳට සක්මනට මේ හිත පුරුදු වුණාට පස්සේ ආයෙ වම දකුණ අපිට එමීට අයින් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට වම දකුණ කියන මෙනෙහි කිරීම හැරෙනවා කියන මෙනෙහි කිරීම මේ ආයුධයක් විදිහෙන්. ඒ කියන්නේ Tamanට අවශ්‍ය වෙලාවට ගන්නවා, Tamanට අවශ්‍ය වෙලාවට අයින් කරනවා. අන්න ඒ විදිහට හොඳට මේක ප්‍රගුණ පුහුණු කරාට පස්සේ කාලයක් කරාට පස්සේ තේරෙනවා මේ වෙලාවේදී මෙනෙහි කරන්න ඕනේ, මේ වෙලාවේදී මෙනෙහි නොකරට ප්‍රශ්නයක් නැහැයි කියන එක Tamanට තේරීමක් එනවා දිගට දිගට කරලා. ඒකින්ද මුලින් වැරදි හරි කමන්නේ, වැරදි හරි කමන්නේ. හොඳට බලන්න ඕනේ වම දකුණ කියලා මෙනෙහි නොකර යන්න. ඊට පස්සේ මේ අවශ්‍ය තැනදී මෙනෙහි කරන්න. ඊට පස්සේ මෙනෙහි කරන එක පාට නවත්තලා බලන්න හොඳට දැනෙනවද කියලා. ඒ විදිහට පොඩ්ඩක් ඒක සක්මන කරද්දී හොඳට මේ තව බය නැතුව මේ පරිේශණයක් වශයෙන් කරගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි පරියන්කෙදී අපේ භාවනාවේ මුලින් ආධුනිකයන්ට ගොඩාක් මේ විචිත්‍ර දේවල් නැත්තම් සමුදේ පේනවා. සමුදේ කියන්නේ අපි මේ ගොඩාක් දේවල් ඇති වෙන දේවල් පේන්න ගන්නවා සතියේ මුලින්. එතකොට පේනවා ආනාපානේ නැත්තම් පිම්බීම හැකිලිමේ. ඒකෙත් හුස්ම ගද්දි මෙහෙමයි, හුස්ම පිට කරද්දි මෙහෙමයි, ඊට පස්සේ ඊට අමතරව කය මේ විදිහට දැනෙනවා, හිතේ මේ වගේ දැනෙනවා කියලා ගොඩාක් විස්තර කියන්න තියෙනවා. නමුත් එන්න 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 වෙන්නේ මේ අර අර මේ අර හැමදාම දැකපු කුකුලාගේ කර්මවල සුදු වෙනවා වගේ මේවා ටික බලලා 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 මේක කියන්න දෙයක් නැති තරමටම මේකේ මේ එනවා. මේක කියලා ඉවරුණාට පස්සේ කමඩහම වාතාවකට දැම්මට පස්සේ මේ මෙහෙම වුණා කියලා ආයේ ඒක දිහා ඒක ගැන කතා කරන්නෙත් නෑ සමහරවල්ලාට. ඒක ගැන ඒක ආවත් එච්චර අපි ගණන් ගන්න යන්නේ. ඒ වගේ මේක ටික විවරණ වෙන ගතියක්, මේ වර්ණේ අඩු වෙන ගතියක්, මේකේ තියෙන විචිත්‍ර බව අඩු වෙන ගතියක් එනවා දිගට දිගට භාවනා කරගෙන යද්දි. කියන්න දේවල් නැහැ, ඔහි ඉඳන් ඉන්නවා තමයි. ඉතින් මොකටද ඉන්නේ කියලා හිතෙනවා සමහරවල්ලාට. සමහරවල්ලාට හිතෙනවා යකොට මේ මීට වඩා හොඳයි නේ අර ඉස්සර විස්තර දැනිච්ච එක කියලා. නමුත් යෝගාවචරයා ගිහිල්ලා තියෙන ඉස්සරහට, යෝගාවචරයට වෙලා තියෙන්නේ මේ එයා දියුණුවටපත් වෙලා එයා ඉස්සරහට ගිහිල්ලා. නමුත් එයාට අර මේ කෙලෙස් වල ස්වභාවය තමයි අපේ තියෙන අපේ කෙලෙස් වලින් කියනවා ඕම ඉඳලා හරියන්නේ නැහැ ගහපම් පෙස්සන් කියලා මොනවා හරි ටිකක් හොයන්න උත්සාහ කරනවා. දැන් ඉස්සර වගේ නෑනේ උඹට බලපං, ඉස්සර ගොඩාක් පෙවුණා, දැන් පේන්නේ නැහැ කියන ඔබේ භාවනාව වැරදි කියලා අපේ තියෙන යට ඉන්න මේ කෙලෙස් ටික කියනවා. ඒක තමයි මේ විචිකිච්ඡාව. ඉතින් ඒ චෛතසිකේ ඒ නිවරණේ ඉදිරියට එනවා. මේ 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 සැක සංකා එනවා, මේක මේ මම ඉදිරියට ගිහිලා තියෙන පස්සටද ගිහිලා තියෙන්නේ, මේක වැරදිද? එහෙම දෙයක් නෑ භාවනාවේ. හොඳට සතිය තියෙනවා නම් ඕන දෙයක් වෙච්චාවේ කියලා ওই දිගට දිගට කරගෙන යදි සමාල්ලාවට දැනෙන්නේ නැතු වෙලා යනවා. සමාල්ලාවට දැනෙන්න ගන්නවා. සමාල්ලාවට වැඩි විස්තරයක් නෑ. ඔහි නියුට්‍රල් ඉන්නවා නිකන්. මේක කියන උපේක්ෂාවෙන් ඔහි ඉන්නවා. ඉතින් නැගිටින්න ඕනෙත් නෑ, ඉඳගෙන ඉන්න ඕනෙත් නෑ. නමුත් ඔහි ඉන්නවා දිගට. ඒ වගේ ස්වභාවයකට එන්න 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 මැදට එන ගතිය තියෙනවා. ඉතින් ඒකෙදී තමයි තේරෙන්නේ මේ අනුසය ආශ්‍රව පේන්න ගන්නේ. නැත්තම් මේ ඇතුළත මේ නිකන් ඉන්න බැරි ගතිය පේන්න ගන්නේ. මේ නැත්තම් මොන හරි අරමුණක් ආවම ඒකත් එක්ක මේවා කරන පොරබදන ගතිය පේන්නේ මෙන්න මේ වගේ මැදකට ගිහිල්ලා නිස්සද්දව ඉද්දි. ඉතින් ඒකෙින්ද මේ යන්නේ ටික 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 උපේක්ෂාවට. ඒකෙදි මේ අර ගොඩාක් විචිත්‍ර ගතිය, ගොඩාක් දෙපැත්තට මේ ගන්න ගතිය, නැත්තම් විස්තර මේ එන ගතිය එන්න එන්න අඩු වෙනවා. ඉතින් ඒකෙින්ද ඒ පරියංක භාවනාවේදීත් එහෙමයි, සක්මන් භාවනාවේදීත් එහෙමයි, එන්න 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 මේ ටිකක් සියුම් ස්වභාවයකට අපේ හිත අරන් යනවා. බොහොම සංවේදී කරනවා. ඒ සමාලාවට ඒ සියුම් බව දරා ගන්න බැරුව අපි නිින්දකට වැටෙන්න පුළුවන්. සමාලාවට අතරමං වුණා වගේ දැනෙන්න පුළුවන්. ඉතින් මේ ටික 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 තමයි යන්න ඕනේ. මොකද ඒක කමටහන් සුද්ධ කර කර ටික ටික යදි තමන්ගේ හිතේ තියෙන බය නැති වෙන්න 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 මේකට තියෙන ආසාව නැත්තම් මේකට තියෙන මේක ගිහිල්ලා මේ පරිේශන පවත්තන්න තියෙන මේ හැකියාව වැඩි වෙනවා. එතකොට එතෙන්ට ගිහිල්ලා හොඳට බලයි බය නැතුව මේ බලන් ඉන්න පුළුවන්. ඉතින් ඒ දැනුවත්භාවය අවශ්‍යයි අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇහුවට පස්සේ තමයි අනේ මේක මේ මං ගිහිල්ලා තියෙන ඉස්සරහන්නේ කියලා හොඳට නැවත විරිය වැඩිවීමක්, ශ්‍රද්ධාව වැඩිවීමක්, මේ සතිය වැඩිවීමකට මේක පැහැදිලිවම හේතු වෙනවා. ඉතින් ඒකින්ද මේ වගේ නැවත මේවා කරන්න මේ කිසි ප්‍රශ්නයක් නැහැ. දිගටම ඉදිරියට ගිහින් තියෙන්නේ ওই විදිහටම කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මං හිතන්නේ ප්‍රශ්නේ තව ඉතුරු වෙලා තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේට පහදිනා වහන්සේට තරණේ සාදු සාදු සාදු. ඒ වගේ මේ මැටිසතාන මේ වෙන සියලුම දෙනාටත් ලොකු ස්වාමීන් වහන්සේතුළු මුළු සංගීතිකලේ නිස්සාරණවන් ඉන්න සියලුම ස්වාමීන් වහන්සේටත් පාද නමස්කාර පූර්වකව නමස්කාර කරනවා. ඔබ වහන්සේලාට තිරුවන් සරණයි. මට ගොඩක් උපදෙස් ලැබුණේ ඒකට ගොඩක් ඔබ වහන්සේලාට පිං.
තිරුවන් සරණා ඉඳලා ඉල්ල ඉතින් මිදිරිවල පැත්තේ ඇවිල්ලා යන්න තියෙන්නේ.
මේ ස්වාමීන් වහන්සේ එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියනෝනේ. පොඩි පොදු ප්‍රශ්නයක් තියෙනවා, ඒක තමයි චුට්ටක් කරකලා තියෙන්නේ.
හරි 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 තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තවත් කාට හරි තියෙනවා නම් යම් වார்த்தාවක් ඔබගේ සත්‍යමත් වීම පිළිබඳ අත්දැකීමක් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. රාජිකා අනාමන්ත මහත්මයා ඔබට මම ආරාධනා කරනවා ඔබගේ අත්දැකීම ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි, බොහොම පින් පොත්ම නැන්ද. ගෞරවනීය ස්වාමීන් වහන්සේනත් සභාවේ සියලු දෙනාගෙන උත් අවසරයි, තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අද සියවෙනි වැඩසටහන පවත්වනට ඉදීම ගැන සියලු දෙනාටම සුභ පැතුම් සිදු කරනවා. මට වාසනාව ලැබුණා මේ වැඩසටහන් 100%ම අඛණ්ඩව සහභාගී වෙන්න. ඒක විශේෂ භාගයක් විදියට සනිටුවන් කරමින් විශේෂයෙන්ම සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන අතරම ගෞරවනීය සංඝරත්නයට ප්‍රණාමය පුද කරමින් වන්දනා කරනවා. ඒක මම කියන්න කැමති, මම මේ කොහොම හරි හේතුවකට පොඩි කාලේ ඉඳන්ම හැම සිද්ධ වෙන සිද්ධියකදීම මගේ මනසේ සිද්ධියත් එක්ක කොහොමද ඉන්ටරැක්ට් වෙන්නේ, සම්බන්ධ වෙන්නේ කියන එක මම වෙනම බලාගෙන ඉඳලා තියෙනවා. මට දැන් ඒක පැහැදිලි. මට සාමාන්‍යයෙන් හොඳ මතකයක් තියෙනවා සිද්ධිය අත්දැකීම් සිදුවීම් සම්බන්ධව. ඒ වෙලාවේ හිත වැඩ කරපු විදිහ නිකන් ෆොටෝග්‍රාෆික් මෙමරි එකකින් වගේ මට මතක තියෙනවා. ඉතින් ඒ හැමතැනකම මම දැක්ක මගේ හිතේ කිසියම් කුසල සම්පන්න ස්වභාවයක්, එහෙම නැත්නම් ප්‍රභාෂර ගතියක් આવොත් මම තව සතුටු වෙනවා ඒ සම්බන්ධව. ඊට පස්සේ යම් සිද්ධියකින් මගේ හිතේ කිසියම් අකුසල ස්වභාවයක් හෝ තරහක් හෝ ද්වේෂයක් හෝ ඉරිසියාවක් හෝ આવොත් ඒ ගන්න මම වෙනම මගේ හිතේ වෙන කොනක තව අසතුටක් තියෙනවා. මේ හිත දැන් නරක වෙලානේ තියෙන්නේ, මේක වැඩක් නැහැනේ, දැන් ඇඟ ඇතුලේ මේ හිතක් තියෙනවා, ඒත් වැඩක් නැහැ, මේක මේ දුර්වල වෙලානේ කියලා. ඉතින් කොහොම දැන් අවුරුදු, මට ඔය මතකයේ තියෙන අවුරුදු 4-5 කාලේ ඉඳලම සිද්ධ සිද්ධීන් සම්බන්ධව ඔය මතකයේ තිබ්බා. ඉතින් මම මේ වැඩසටහන දැන් අවුරුදු 2කට ආසන්න කාලය ආසන්න කාලයක් දෙකක් පමණ වෙනවා, කාලයක් සම්බන්ධ වෙනවා. එතකොට ඊට කලින් අර තිබ්බ ගතිය දැන් බොහෝ දුරකට අඩු වෙලා තියෙන්නේ. මගේ හිතේ තියෙන්නේ කුසල්ද අකුසල් සිතුවිලිද කියලා මට එච්චර ලොකු මේ කම්පාවීමක් නැහැ. කුසල් සිතුවිලි තිබුණා කියලා අර මේ හිතේ තියෙන පදනම් ගැලවිගෙන යන තරම් ලොකු ප්‍රීතියක් ඉන්නෙත් නැහැ. ඊට පස්සේ හිතේ අකුසල් ස්වභාවයක් තිබුණයි කියලා, ද්වේෂයක් හුවාවයි කියලා හෝ තද ද්වේෂයක් ආවා කියලා හෝ දේශපාලන සම්බන්ධ මොකක් හරි දැකලා ඒකට කේන්ති ගිහිල්ලා හෝ මට මගේ හිතේ කිසියම් කේන්තියක් ආවත් මට ඒ කම්පාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර ඒ දෙයක් කිරීමේ මේ විදිහට හිත අකම්පයව ඒ මොහොතට මුහුණ දෙන්න තියෙන හැකියාව ඩිග්‍රී එකක් කරලවත් මට ලැබුණේ නැහැ. මම වෙන දේවල් ගොඩක් කියවලා තියෙනවා, ඒව කියවලවත් ඒක ලැබුණේ නැහැ. වෙන වෙන පරීක්ෂණ යම් මට්ටමකින් කරලා තියෙනවා, ඒව කරලත් ඒකකින් ලැබුණා. ඉතින් මේ ලෝකේ කොහෙවත් ලෝකේ මේ වගේ වැඩසටහන් හෝ මේ වැඩසටහන් හෝ අමතරව අනිත් ක්‍රියාකාරකම් වලින් ලැබපු අත්දැකීම් වලින් නොලැබපු සුවිශේෂීම මේ මානසික පරිපතයක් මගේ දැන් මුලේ ඇතුළේ වැඩ කරනවා. දැන් මම මේ කියන අත්දැකීම් මම විස්තර කරාට මේ වැඩසටහනට සහභාගී වෙන මේ වැඩසටහන සිදු කරන සියලු දෙනාට මේ අත්දැකීම් ඇති කියලාත් මම දන්නවා. ඉතින් ඒ හින්දා මේක මේ අකම්පේ බව කොහොමද ඇති කරන්නේ කියන එක මම කාලයක් තිස්සේ කල්පනා කරා. බනට ඇහෙනවා අකම්පේ විය යුතුයි, අටලෝ දහමින් නොසැලෙන්න ඕන කියලා. නමුත් ඒ වගේම නිර්වාණ මාර්ගයටත් අටලෝ දහමින් නොසැලෙන එක ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. ඒත් ඒක කරන්නේ කොහොමද කියන එක ස්පෙසිෆිකලි ස්ටෙප් බයි ස්ටෙප් තියෙන තැනක් එච්චර ලොකුවට පැහැදිලිව තිබුණේ නැහැ. එහෙම ක්‍රමවේදයක් මට තිබුණේ නැහැ හොයාගෙන. හැබැයි මේකට ආවට පස්සේ ඒ ප්‍රශ්නටත් උත්තරයක් ලැබුණා. ඉතින් ඒක මම විශේෂවම මේ සතිමත් භවයට යන ශක්තිමත් ක්‍රමවේදයක් විදිහට ඔබ වහන්සේලා ඉදිරිපත් කරන මේ වැඩසටහනට ප්‍රශංසාවක් විදිහට, ස්තුති ප්‍රකාශයක් විදිහට මේ ජීවින වැඩසටහනේදී ඉදිරිපත් කරන්න කැමති. සාදු සාදු සාදු. ඊළඟට සවින්නාස මම කැමති දැන් ඔබ වහන්සේලා මේ වැඩසටහනට සීවතාවක් වැඩම කරලා තියෙනවා නිස්සරණවනේ. ඒ නිසා සංඝරත්නයට මේ වන්දනා කරමින් ස්තුති ප්‍රකාශ කරන්න කැමති. සාදු සාදු සාදු. ඒ වගේම වැඩසටහන පටන් ගනිද්දී මේ ඕගනයිසින් කමිටි එකේ නායකත්වය අරගෙන රාජිකා ලොකු වැඩක් සිද්ධ කරා. ඒ වගේම කරගෙනත් යනවා. අපි මම දැක්ක කැපිපෙනෙන විශේෂම කැපවීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් විදිහට රාජිකා ඒක කරගෙන ආවසා කරගෙන යන වැඩපිළිවෙලත් උනන්දුවත් අගය කළ යුතුයි. ඒක දිගටම කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ඒ වගේම මේ සංවිධායක මණ්ඩලයේ ඉන්න අය පුදුම උනන්දුවකින් ඉතාම මේ මයින ඩීටෙල් එක පවා ගැන ඉතාම මේ සංවේදී වීමෙන් අවධානයෙන් මේ වැඩ සටහන ඉතාම හයි ක්වලිටි ලෙවල් එකකින් කරනවා. ඒ අයට විශේෂව ඒකට මේ සනිටුවන් කිරීමක් කෙටින් කරන්න කැමති. ඉතින් මගේ මම වැඩසටහන 100කට සහභාගී වෙච්ච නිසා ඒකට කෘතඥවේදී පූර්වකව කරන ස්තුති ප්‍රකාශයක් විදියට මම මේක ඉදිරිපත් කරන්න කැමති. මගේ පැත්තෙන් මට මේකෙන් විශේෂ ප්‍රතිලාභ ලැබුණා. ඒක එක එක කිව්වොත් 100කට වඩා වැඩි ප්‍රතිලාභ. නමුත් මම විශේෂව දැනුණු මමත් සංවේදී වන ප්‍රතිලාභයක් විදිහට අර ප්‍රකාශය සිද්ධ කරනවා. සියලු දිනාටම තිරුවන් සරණයි, අවසරයි ස්වාමීන්.
ඔව්. ඉතින් මේ නදීපුත් මං වගේම දිගටම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මොකද්ද මට කියන්න තියෙන්නේ? අර ඒ වගේ තමයි අපේ තිබ්බ සතියක් තමයි මේ කියලා දෙන්නේ. නමුත් එච්චර වැලියු එකක් දුන්නේ අපි ඒ කාලේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි අපේ තිබිලා තියෙනවා මේ මීටරේ. අපි හොඳට වැඩ කරනවා. මේ වෙන දේවල් ඔක්කොම තියෙනවා. නමුත් අපිට ඒකේ තියෙන වටිනාකමක් ඒකෙන් මොකටද අපි මේ සතිය පාවිච්චි කරන්නේ කියන එක අපිට මේ ගයිඩ් එකක් තිබිලා නැහැ. ඉතින් ඒක ලැබුණාට පස්සේ තමයි මට තේරුනේ යකඩුව මේ මේක ඇයි මෙච්චර මේ මේ මිනිස්සු මේකට ගරු කරන්නේ නැත්තේ කියලා. දැන් මට ඒක මේ දැනෙන්න මට හිතුනේ ඇයි මේ යකෝ මේක මේ ඇයි මේක මේ මාකට් වෙන්නේ නැත්තේ? සහ මේක ඇයි මේ 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 පිරිස අතරට යන්නේ නැත්තේ? ඇයි මේ දන්න පිරිස මේ කැලේ ඉන්නේ? ඇයි මේ මේ මෙච්චර මේක හැංගිලා තියෙන්නේ කියලා. ඉතින් ඒක එන්න ඒකට අවස්ථාව නොලැබෙන්න මට හරි දුකක් ඇවිල්ලා තමයි මට හිතාගත්තේ දා මහණ වෙනවා කියලා. අවුරුදු 10ක් විතර මේ ගියා ඒක හිතෙන්ටත් මේ මේ නිසරණයට ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ තමයි හිතුනේ හරි මහණ වෙනවා. මේ මේක මෙච්චර වටිනාකමක් තියෙනවා නම් මම මේක පූර්ණ කාලික වෙන්න ඕනි කියලා. නමුත් ඒක ඒ ඇයි මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි මේක මේ මේ අදටත් මම සමාල්ලාවට මේ වෙන බණ අහනවා. මොකද්ද මේ මටත් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න කියලා. නමුත් ඒ කිසි තැනක මේ මේක මේ 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 ප්‍රායෝගිකව මේ විදිහට ලොකු සංසය මේ කියලා දෙන්න මාර්ගය කියලා දෙන්න මම නම් තාම ඒ කියන්නේ අඩුයි ඇත්තටම කියනවා. මේ ඉතින් ඒකත් එක්ක මේ මේ මේක නිකන් හැංගිලා යන එකත් මේක මේකේම ස්වභාවයක් වෙන්න ඇති කියලා තමයි මට හිතුනේ. ඉතින් ඒක මේ 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 බහුතරයකට දෙන්න බෑ. බහුතරයක් අල්ලන්න හැබැයි අල්ලපු කෙනා අතරින්නෙත් නෑ. ඉතින් ඒක තව කෙනෙක්ට දෙන්න තියෙන ආසාවත් එක්ක තමයි ඔය රාජිකාගේ තියෙන ගායය තියෙන්නේ. ඉතින් ඒක හරි වටිනවා. තව මේ ගොඩාක් පිරිසකට මේකේ සතුටු වෙන්නේ. ඉතින් ඒ සතුට ආවහම මේ ඒකත් නිකන් වෙනමම මේ මේකට උදව්වක්. වෙනමම සතුටක් ඒක. අපි කියන දෙයකින් තවත් කෙනෙක් වැඩක් ගන්නවා කියවට පස්සේ ඒ සතුට වෙනමම එකක්. ඉතින් ඒක අපේ භාවනාවටම තමයි අපෝ ආයෙත් කරකිලා ඉන්නේ. ඉතින් ඒකින්ද මේ මේ සතුටුයි මේ කුසලාමුදුරු දිගටම කරගෙන යා හැතරම මේ එහෙමෙන් ගියාට ඉතින් ඒකින්ද අපි ඉදිරියේදීත් පුළුවන් තරම් අපි සහයෝගය දෙනවා. ඉතින් අපි ඔය විදිහට කරගෙන යා. මේ 50 ඉවරුනේ ඊයේ පෙරේද වගේ මට මතකයි. 50ටත් මොකක් කර එකක් කරා මේ මේ මට මතක ඊයේ පෙරේද වගේ එහෙලා 100කුත් ගිහිල්ලා රාජිකත් උස්සනවා තක්කුන්න.
එහෙමයි සවනස බූම් පිස් සවනස.
ඔව් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සවනස.
රාජිකා ඔබට පුළුවන් කතා කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මේ මමත් ගොඩ කාලෙකින් අද වැඩසටහන සම්බන්ධ වෙච්ච නිසා මම හිතුවා මමත් පොඩි මොනවා හරි දෙයක් කියන්න ඕනේ කියලා. මේ 50 තිබුණේ සාංශ ගිය අවුරුද්දේ. ගිය අගෝස්තු වල තමයි 50 තිබුණේ. ඒකට ආවේ නෑනේ ඔබ වහන්සේ. අපිට ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නානේ අන්තිමට. මේ 50ට එන්නේ නැතුව මේ මට ඇත්තටම කියන්න හිතුනේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මේ ඔය කලින් වார்த்தාවකට පිළිතුරු දෙන ගමන් කිව්වා මේ ඔය දැන් අර කෙලස් වැඩි වෙන දිහා බලාගෙන ඉගෙන කියන්නේ කතා නොකර ඉන්න එක තමයි වැදගත් කියලා. දැන් මට ඔන්න ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මම හොඳටම දන්නවා සමහරලාට දැන් ඔන්න දැන් මට යකා පරිලෝකයෙන් එන්නේ කියලා මට තේරෙනවා. දැන් මම කතා නොකර යුතු තැනක් කියලාත් මට තේරෙනවා. ඒ වුණාට මට හරි අමාරුයි කතා නොකර ඉන්න. මේ කියන්නේ දැන් ඇත්තම කිව්වොත් එහෙනම් මම එහෙම try කරලා කතා නොකර හිටපවස්සා තියෙනවා. හැබැයි ඒක මේ හරිම ආයාසකින් තමයි මම මේ කතා නොකර ඉන්න එක කරන්න ඕනේ. සහ ඒක මට කරගන්න හරි අමාරුයි. අනිත් එක තමයි මම හැම එකත් එක්කම එහෙම ගැටෙන ගතියකුත් නැහැ. සමහර ඒවා හරි ලේසියට මට ignore කරලා ඉන්න පුළුවන්. ඉස්සර ගොඩක් ගැටිච්ච තැන් වලට එහෙම ignore කරලා ඉන්න පුළුවන්. හැබැයි මම මොනවට හරි එක දෙයකට හරි දෙහිකට හරි ගැටෙනවා නම් ඒ ගැටීම මේ ඒ ගැටෙනකොට මට හරි අමාරුයි. එන කෙලස් ටික මම දකින්න හොඳ ඉස්සරට වඩා ලොකු වෙනසක් තියෙනවා මම දකින්න. දැන් ඔන්න දැන් මේක පටන් ගන්නවා. දැන් මේක වැඩි වෙනවා. දැන් මේ තියෙන මොන ස්ටේජ් එකේද කියන එක ඒ වගේ දේවල් හරි මේ නිකන් හරි විචිත්‍රව මට පේනවා. හැබැයි අර ඒකට රියැක්ට් කරන එකේ මේ ඉස්සර තන නිකන් ඔටෝ රියැක්ට් කරන්නේ නැහැ. ඒක හිතලා තමයි රියැක්ට් කරන්නේ. ඒනට ඒක පාලනය කරගන්න ඒක එන අමනාපේ ස්වභාවය දැකලා ඒකට මුකුත් නොකර ඉන්න ඒක හරි අමාරුයි මට. ඉතින් මට හිතුණා ඒක ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරන්න ඔබ වහන්සේට සාමට පොඩි උත්තරයක්.
ඔව් ඒකෙදි දැන් මේ මේ දැන් මේ අවුරුදු දැන් 10 15ක් කියන්නකො ඒ ඒ ඊට සාපේක්ෂව මේ මේ පොඩි දේවල් වලට දඟලන එකේ මේ දැන් එහෙම මේ පොඩි දේවල් දැන් දැනෙන්නෙත් නැහැ ඒව ගණන් ගන්නෙත් නැහැ කියන මට්ටමකටද යන්නේ. ඒ කියන්නේ මේ 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 එහෙම ප්‍රකාශයක්ද කරන්නේ. ඒ කියන්නේ මේ මේ කතා නොකර ඉන්න බෑ. අත නොදා ඉන්න බෑ. නමුත් මං ඉස්සර තරම් පොඩි පොඩි දේවල් වලට අත දාන්නේ නැහැ. දැන් සාමාන්‍ය ටිකක් ලොකු වාහනයකට තමයි අත දාන්නේ කියලා වගේ එකක්ද කියවෙන්නේ නිකන්. ඒ වගේ අදහසක්.
එහෙම ඔව් එහෙම කියන්න බෑ සයන්ස්. මෙහෙමයි. ඒ දැන් මට හිතෙන විදිහට ලොකු පොඩි දේවල් වෙන්නේ දැන් ඒක අපේ සංකල්පත් එක්ක වෙන දෙයක් කියලා තමයි මට දැනෙන්නේ.
තණ්හාවත් එක්ක තණ්හාවත්
ඔබ වහන්සේට ලොකු දේ නෙවෙයිනේ මට ලොකු වෙන්නේ කියලා මට හිතෙනවා. ඒකට මගේ සංකල්පය හැටියට ලොකු දෙයකට තමයි මම අත දාන්නේ. හැබැයි ඒ ඉවත් හරි වෙනස් දැන්. ඉස්සර මම වටිනාකම් දීපු දේවල් වලට නෙවෙයි දැන් මම වටිනාකම් දෙන්නේ කියන එකත් මම දන්නවා. හැබැයි දැන් වෙන කෙනෙක්ට වටිනා දෙයකටත් නෙවෙයි මම වටිනා දෙන්නේ කියන එකත් මම දන්නවා. හැබැයි සමහර වෙලාවට එහෙම ඉච්චරම මම සැලෙය යුතු මට්ටමේ නැති මේ පොඩි දේවල් වලටත් හරිම සෙන්සිටිව් ගතියකුත් දැනෙනවා. මට ඒක තේරෙන්නේ නැහැ මේ.
ඔව් ඒක තමයි ඒක තමයි මේ කියන්නේ දැන් එහෙම අත දැම්ම කියලා දෙයක් නැහැ. දැන් හිතන්නකෝ මේ මං කියන්නේ අහපව් මොන හරි දැන් අත දාලා මොන හරි ඇවිස්සලා නිකන් මොන හරි වරදක් වෙනවා. ඒකට මේ බය ලැජ්ජ නැතුව නිකන් සමාව ගන්න පුළුවන් නම් ඒ දේ කරාට ප්‍රශ්නකුත් නැහැ. අපි කාට හරි බයිනවා අපෝ කිල්ල අනේ තරහක් නැතුව අනේ සමා වෙන්න මං ඒ වෙලාවේදී පොඩක් නැට්ට පාගත්තා. මේ ඒකින්ද මං ඒ වෙලාවේදී එහෙම කතා කරා. ඉතින් සමා වෙන්න කියලා සමහර තැන්වලදී මේ මාත් කරනවා. මේ එතකොට අර මේ එච්චර අර ඇතුළත තියෙන පුපුරන තරම් අර ස්ට්‍රෙස්යක් එන්නේ අරක රිලීස් වෙනවා. එහෙම අවස්ථා එනවා. දැන් ඒකෙදී අපි හින්දෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ඒ වගේ තැන්වලට අපි ගිහිල්ලා කියන්නේ මේ 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 නිකන් ගුටි කන්න පුළුවන්ද කියලා බලන්න තවත් ගුටි කන දැනකට ගිහිල්ලා ගුටි කන්න ඕනේ නැහනේ. ඒක පුළුවන් තරම් මේ මග ඇරලා ඉන්න ක්‍රමේ තමයි අනු මේ මේ සබ්බාසෝ සූත්‍රයේදී සඳහන් කරන්නේ. මේ ඒ වගේ කියන්නේ මේ මේ ඉල්ලං කණේවට. නමුත් අපිට එන ප්‍රශ්නවලදී ඔය දැන් කතා කරන එන ප්‍රශ්නවලදී අත දාන එකත් අත නොදා ඉන්න බැරිකමත් කෙලෙසියක්. අත නොදා ඉන්න කියන්නේ ඒක අසාධාරණයක් වෙනවා නම් ඒක දැක්කේ නැහැ වගේ ඉන්න පුරුදු වෙන එක තමයි අපිට උගන්වන්නේ. නමුත් එහෙම ඉන්න බෑ ඇත්තටම. ඒක සංසාරේ පුරුදු කරලා තියෙන ඒක නම් අපිට දැන් ඉන්නත් බෑ. හැබැයි සාපේක්ෂව අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනාට අපේ තණ්හාව අනුව ඒක වෙනස් වෙනවා. දැන් අපි ඉස්සර අල්ලගත්ත දේවල් නෙමෙයි දැන් අල්ලගන්නේ. හැබැයි ඊ අල්ලගන්න ප්‍රමාණයම තමයි අල්ලගන්නේ. ඒක තමයි ගොඩක් ඔය සමාල්ලාට සමාධියට මේ කැමැති පිරිස ඉන්නවා. සමාධිය ආවට පස්සේ සමාධිය නැති වුණොත් එහෙම යාලා මේ වහබනෝ. නැත්තම් මේ පිස්සු හැදෙනවා. ඒ හැදෙන්න හේතුව තමයි යාලගේ අර ගිහිව තියෙන නැත්තම් ඒ ලෞකික දේවල් වලට තියෙන තණ්හාවම මේ ලෝකෝත්තර දෙයටත් බලපානවා. නැත්තම් ලෞකික සමාධියකටත් ඒ තණ්හාවම එන්න ගන්නවා. ඒ වගේ අපේ පරිවර්තනය සිදු වෙනවා. අපේ තියෙන මේ තණ්හාව එක එක පැතිවලට ගමන් කරනවා. සහ අපේ ද්වේෂය එක එක පැතිවලට ගමන් කරනවා. එතකොට අපි වෙනදා මේ අවිස්සෙච්ච එක නෙමෙයි දැන් අවිස්සින්නේ. සමහරකට මේ වෙනදා මේ ගොඩක් මේ ඉවසපු දේවල් දැන් ඉවසන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩක් ඉස්සර මේ අවිස්සෙච්ච දේවල් වලට දැන් ගණන් ගන්නවත් නැහැ. ඒ වගේ ජීවිත පරිවර්තනය සිදු වෙනවා. හැබැයි හැම තැනකම තියෙන යට තියෙන තණ්හාව සහ අවිද්‍යාව ටිකක් මේ තුනී වෙන්න දැන් තේරෙනවා. දැන් මේ මෙහෙම මෙන් තැන්වලදී මේ මට ඉන්න බෑ නිකන් නලින ස්වභාවයක් එනවා කියලා තේරෙනවා. නමුත් තියෙන තණ්හාවට හෝ මොකක් හරි ඒ දෙයකට අපි ඒ කෙලෙසයකට ඒක වැඩ කරන්න ගන්නවා. නමුත් ඊට පස්සේ අනුපස්සනා කරන්න පුළුවන් මේ තැනදී මම මෙහෙම නොකිය හිටියනම් මොකද්ද වෙන්නේ. මේ ඒ ටික පස්සේ අපිට අනුපස්සනා කරලා ඊළඟ මේවා එකදී නොකර ඉඳලා බලනවා. දැන් අපි කරන්නේ පුරුදුලා තියෙන මොනවා හරි දෙයක් කියන්න හරි කතා කරන්න හරි මේ මොකක් හරි ක්‍රියාකාරකමක් කරන්න ප්‍රොසෙස් එක. ඊට පස්සේ මේ පරිේෂණ මට්ටමින් ඊළඟ එකේදී කරලා බලනවා. ඒ කරපු එකම ඊළඟ ඒ ප්‍රශ්නේදී නොකර ඉඳලා බලනවා. එතකොට ඒකෙදි ඇතුළේ තියෙන ස්ට්‍රෙස් එක වේදනානුපස්සනාවකට දාලා පොඩ්ඩක් බලන් ඉන්න ඔළුවේ තියෙන තදගතිය මේක මේ කොහොමද මම ස්ට්‍රෙස් එකක් ආවට පස්සේ ඒක දිහා නිකන් ක්‍රියාත්මක නොවි බලන් ඉන්නේ. එතකොට ඒක ඇතුළේ තියෙන ද්වේෂය කියන්නේ ඒ වගේ ස්ට්‍රෙස් එකක් එනවා කියන්නේ අපේ ඇතුළත තියෙන දේශයක්. ඒ දේශය කොහොමද අනුපස්සනා කරන්නේ? අන්න ඒ වගේ මේ මේ
මේ වෙල්කම් කියන්නේ මෙතන ඇසි. වෙල්කම් කියලා තියෙන මෙතන මෙහෙන් ගිහිල්ලත් දැන යන්න.
ඒ වගේ
සමායන ස්වාමීන් වහන්සේ වැඩිලා කෙනෙක් අන්මියුට්
උනා. හරි. ඒ වගේ තමන්ගේ මේ 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 ප්‍රොසෙස් වෙච්ච නැති පැති තව ඔයගේ ගොඩක් අහුවෙන්න පුළුවන්. ඒකට ගොඩක් විවේක වෙලා බලන්න ඕනේ මේ තැන්වලදී. මම මෙහෙම කරලා පොඩ්ඩක් බලනවා. මේ මේ කොහොමද මේ මේ අර වේදනනුපස්සනාව ගොඩක් අය කැමති නැහැ. ඒක මග ඇරලා යනවා. නමුත් අපි මේ වේදනනුපස්සනාවත් කරලා බලනවා පොඩ්ඩක්. ඒකටත් මොකද්ද වෙන්නේ? මට තරහ යනවද? මේ එතකොට සමහරව කියන්නේ පොර ඉතින් වේදනනුපස්සනාව ඕනේ නැහැ. ඊමන් දකින්නේ චිත්තනුපස්සනාවට යන්න පුළුවන් ඒක බයිපාස් කරලා කියලා නෑ. නමුත් අපි පොඩ්ඩක් කරලා බලනවා ඒක මට ගැළපෙනවද නැද්ද කරන්න පුළුවන්ද. මේ එතකොට අපිට ගොඩාක් අසිරු අවස්ථාවලදී වේදනනුපස්සනාවෙන් අපිට උදව් කරනවා. අන්න ඒ වගේ මේ මේ තමන්ගේ ජීවිතෙත් මේ 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 පැතිවලට මම මේ තැන්වලදී කතා කරනවා වැඩි මේ මේ කතා කරනවා. හරි නොකරත් බලනවා. ඒක සාර්ථක නැත්නම් ආයෙ කතා කරලා බලනවා. ඊට පස්සේ අර තමන්ටම පාත්‍යක් අහු වෙනකන් තමන්ගේ ජීවිතය කොහොමද ගොඩ දාගන්නේ කියලා මේ පරිශීණය තමයි. නැද්ද මං කියන්නේ?
එහෙමයි සාමිනාස ඔබ වහන්සේ කියපු දේවල්ට මම එකඟ වෙනවා. ඇත්තටම මේ දැන් ඔය සමහරකට මම කතා කරත් මම හොඳටම දන්නා දැන් මේක මේ තරහ ගන්න වැදගත් දෙයක් නෙවෙයි, කිසිම කමකට නැති දෙයක් කියන එකත් දන්නවා. ඒනට අර ඒන මොකද්ද ඔයකට මට අට පියාගෙන ඉන්න බැරි කටේ තියෙනවා.
ඒක අර වැලිව් එක අපි දෙන වැලිව් එක තමයි ඒකට තියෙන ප්‍රශ්නේ. කියන්නේ එහෙම කියන්නේ සමහරවිට අපිට හිතෙන්න පුළුවන් අපරාධි මේ වෙලාවට කතා කරන්න ඕනේ, මේ කතා නොකර ඉඳලා හරියන්නේ නැහැ කියලා. ඒක හරි, ඒක සමහරවිට හරි වෙන්න පුළුවන්. සමහරවිට අපි කරලා බලන්න, එහෙම නොකරත් බලන්න.
එහෙම
නොකරත් බලන්න. එතකොට මේ ටික මේ පොඩ දෙකම කරලා ටික කාලයක් ඉඳලා බලන්න, සාමාන්‍යයෙන් සතියක් විතර ඉවසලා බලන්න මේ ප්‍රශ්නේ කොහොමද කියලා. ඒ වගේ අර මේ තමන්ට ගැළපෙන එක කොහොමද යන්න ඕනි කියන එක මේ වෙන්න ඕනේ. ඒකේදී කතා නොකර ඉන්නවම කියන එකක් නෙමෙයි මේ කියන්නේ. සමහර තැන්වලදී කතා කරේ නැත්නම් තමයි කෙලස් වැඩි වෙන්නේ. බේරෙන්න ඕන තැන් තියෙනවා. මේ අසත්පුරුෂය ආවට පස්සේ මීර මේ කතා කරලා මේ එහෙන් දාලා මෙහෙන් දාලා මමට සිග්නල් දාලා දකුණු දාලා මාරු වෙන ක්‍රමයකුත් තියෙන්නේ. ඒ ක්‍රියා කිරීමෙම තමයි. ඒකින්ද අර මේ එපා කියලා දෙයක් නැහැ. නමුත් අර තමන්ගේ කොහොමද කෙලස් වර්ධනය වෙන්නේ, අහුවෙන්නේ නැති තැන් තියෙනවා, මට සියුම් තැන් තියෙනවා, මටත් අහුවෙන්නේ නැති තැන් තියෙනවා කියලා විශ්වාසයෙන් මේ අනුසය කොහොමද මේ වැඩ කරන්නේ කියන එක හොඳ මීටරෙන් බලන්න ඕනේ. අර අපේ පුරුදු ටික තමයි නැති වෙන්න ඕනේ අන්තිමට. කියන්නේ වාසනා කෙලස් තියෙන්න පුළුවන්, මේ ප්‍රධාන වශයෙන් තියෙන පුරුදු තමයි කෙලස් වලට. ඉතින් ඒකට පුරුද්දට තියෙන්නේ කතා කරන එක නම් ඒකත් පොඩ්ඩක් කඩලා බලනවා. නෑ මම මෙතන කතා කරන්නේ නෑ, මගේ පුරුද්ද තියෙන්නේ මේ කතා කරන එක නෑ, කරලා කතා කරන්නේ නෑ. අන්න කතා නොකර බලනවා මොකද්ද වෙන්නේ කියලා. ඒ දෙකම කරලා බලන්න. එතකොට මේ පාත් එක අහුවෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි. මම ඒ කියපු විදිහට මේ ඉස්සරහට වැඩ කරගන්න.
ඔව් කරලා බලන්න. මාත් එහෙම කළා තමයි ඉතින් ජාමයක් බේරා යන්නේ. මාත් ඉතින් එහෙම ගායේ තියෙන චරිතය.
මගේ පුරුද්ද තියෙන්නේ කතා කරන්න. ඉතින් ඒ නිසා මම මේ දවස් උත්සාහ කරනවා කතා නොකර ඉන්න. මේ බලමු සාන්ත බොහොම පිංග වහන්සේට
උපදෙස්
දෙන්න. මම පද්මනන්දට ආයි බාර දෙනවා.
රාජිකා වෙන කවුරුත් අත උසවන්නේ නැහැ වගේ මම හිතන්නේ රාජිකාම ඉතුරු වැඩසටහන ඉදිරියට කරගෙන යන්න.
හොඳයි නන්ද, හොඳයි. බොහොම පිං නන්ද. අදට මම හිතන්නේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා සහ වාචික ප්‍රශ්න අවසන් නිසා අපි වැඩසටහන අවසන් කරන්න කාලය ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. අද සියවෙනි වැඩසටහන නිසා මම හිතුවා විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා නම් හොඳයි කියලා. ඒ මම හිතුවේ ඇත්තටම මේ අවුරුදු දෙකකට කලින් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ උපදෙස් මත මට අපිට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් මේ වගේ වැඩසටහනක් කරන්න ලොකු ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී. මේ අවුරුදු දෙක ඇතුළත කාලය තුළ මේ ලොකු පරිවර්තනයක් අපි හැම දෙනාගේ මේ වැඩසටහන සම්බන්ධයෙන් හැම දෙනාගේම දකින නිසා අපිට ඒ අවශ්‍ය ගයිඩන්ස් එක නැත්නම් පෙර දැක්ම ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ මට මේ වගේ හැම වෙලාවකදීම සිහිපත් වෙන දෙයක් තමයි අපේ ගෞණීය අමා මෑණි ගෞතම භාගවත් පුත්‍රචානන් වහන්සේගේ ඉඳලා මේ සද්ධර්ම මෙච්චර කාලයක් පවත්වාගෙන ඉන්න මේ බොහොම වැරවීරිය දරපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ ගිහි කල්යාණ මිත්‍රයෝ රාශියක් හිටියා මේ අතීතේ. එහෙම නැති වුණා නම් අද වෙනකොට මේ සද්ධර්මය මේ විදිහට අපිට සාකච්ඡා කරන්න ඉතුරු නොවෙන්න තිබුණා. ඉතින් ඒක නිසා මේ මම 50 වැඩසටහන් එක සිහිපත් කරා. ඉතින් මට මේ මම අදත් ඒ වගේම ඒ සිහිපත් කරනවා මේ අවුරුදු 2600 කාලයක් තුළ මේ සද්ධර්මය මේ විදිහට රැක බලා ගන්න මෙච්චර කාලයකට පවත්වාගෙන ඉන්න උදව් උපකාර කරපු හිතවිල්ලෙන් පවා උදව් උපකාර කරපු සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සහ ගිහි කල්යාණ මිත්‍රයන්ට අපි ආශිර්වාද කරමු. ඒ කවුරු හරි කෙනෙක් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අදටත් අසීර වෙලා ඉන්නව නම් අපි මේ කරන හැම සියලුම කුසල ශක්තිය මේ හැම දෙනාටම අනුමෝදන් වෙලා ඒ හැම දෙනාටම මේ සසර හැකියකමනින් කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ නිසන්නවන ආරණ්‍යයේ ආරම්භක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩිහිටි සියලුම ලොකු ස්වාමීන් වහන්සේලාට, සියලුම ස්වාමීන් වහන්සේලාට අපි මේ පුණ්‍යානුමෝදනාව කරමු. උන්වහන්සේලාට හැකිකමනින් මේ සසර කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම අපිට මේ සඳහා මේ අනුග්‍රහ ලැබල දී උපදෙස් ලැබල දීලා අනුග්‍රහ ලබා දීපු ගෞතම ලොකු ස්වාමීන් වහන්සේට, උන්වහන්සේගේ ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට, මේ හැමදෙනාටම ජීවත් වෙලා ඉන්න අයට නිරෝගී චිරජීවී ලැබෙන්නත්, මේ ලොකු ස්වාමීන් වහන්සේට මේ ශාසන කරගෙන යන ශාසනික කටයුතු ඉදිරියට හුඳින් කරගෙන යන්නත්, ඒ හැමදෙනාටම හැකි ඉක්මනින් මේ සසර කෙලවර කළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත්, මේ අපි කරපු මේ අවුරුදු දෙකක් පුරාවට රැස් කරපු යම් අවසරයක් වෙනවා නම් හැම දෙයක්ම අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි මේ අවුරුදු දෙක කාතුරක් දන්න මේ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ බොහොම පරිශ්‍රමයක් දැරුවා මේ වැඩසටහන මූලිකවම දියත් කරන්න. මේ දවස්වල ඇත්තටම ලොකු පරිශ්‍රමයක් දැරුවා ස්වාමීන් වහන්සේගේ මොන වැඩසටහන, මම හිතන්නේ මේක සූම් වලින් කෙරෙන. මේ ඉතින් ස්වාමීන් වහන්සේව ඒ විදිහට මේ පිරිසට හඳුන්වලා දෙන්න අවස්ථාව ලැබුණ මේ වැඩසටහන් උන්වහන්සේ විසින් මේ දරපු පරිශ්‍රමය සහ ඒ දායකත්වය ගෞරව පූර්වකව අපි සිහිපත් කරනවා. ඒ වගේ මේ වෙලාවේ ගෞරවනීය සාගර ස්වාමීන් වහන්සේගේ දායකත්වයත් අපි සිහිකරන, උන්වහන්සේලා දෙදෙනාගේ තමයි මේ මූලික ශක්තිය තියෙන්නේ මේ වැඩසටහන. ඉතින් ඒක නිසා උන්වහන්සේලා දෙනම කරගෙන යන මේ ශාසනික කටයුතු දියුණු පමණ කරගන්න, උන්වහන්සේ නිදුකී රෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන, උන්වහන්සේලාටත් හැකික්මනින් මේ සසර කෙලවර කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ වෙන විට ඊටමතරව අපේ වැඩසටහන් සහයෝගය දක්වන ගෞරවනීය ධම්මකුත්ත ස්වාමීන් වහන්සේ, ධම්මසරණ ස්වාමීන් වහන්සේ සහ ධම්මසුබද්ද ස්වාමීන් වහන්සේ කියන මේ ස්වාමීන් වහන්සේලාටත් අපි පුණ්‍යානුමෝදනා කරමු. නිරෝගී චිරජීවනය ලබන්න හැකික්මනින් මේ සසර කෙලවර කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ අපේ සංවිධායක මණ්ඩලයට ඇත්තරම මේ මම හිටියා නැතා මේ වැඩ ටික කරගෙන යන්නේ ඒගොල්ලන්. ඉතින් ඒක නිසා ආරම්භයේදී අපිට මේ ශක්තියක් උනේ ලොකුවටම විජේ මාමා සහ පද්මනන්ද මම ගෞරවයෙන් ඒ දෙපළව සිහිපත් කරනවා. මේ වැඩසටහන් 100ක් කරගෙන යන්නේ ඔවුන්ගේ ලැබිච්ච ශක්තිය බොහොම වටිනවා. ඒ වගේම ඇත්තටම මට පටන් ගන්න හයියක් තිබුණේ නැහැ ඒ දෙපළ නැත්තම්. ඒක නිසා ඒක මම බොහොම ගෞරවපූර්වක සිහිපත් කරනවා. මේ ගිහි පැත්තෙන් මට ලැබිච්ච ලොකු දායකත්වයක් ලැබුණා ඔවුන් දෙදෙනාගේ. වගේම මතක් කරන්න ඕනේ මේ මම විශේෂයෙන් කවදාකවත් සඳහන් කළ නැහැ වුණාට මේ නාමන්තගෙන් මට ලැබෙන මේ අනුග්‍රහය කියන්න ඕනේ. මේ වන්දනේ මම මෙච්චර කාලෙ හිටන් හිටියේ මම තමයි කියන්නේ මේ ශාසනික කටයුතු හොඳටම මැනේජ් කරන්න පුළුවන් මට කියලා. ඇත්තට මේ වුණාට මට වඩා හොඳට මැනේජ් කරනවා නාමන්ත. මටත් දැන් මොන හරි අමතකුණා මම නාමන්තගෙන් තමයි මේ අහන්නේ තොරතුරු අර්ක මොකද්ද මේක මොකද්ද කියලා හැමදේම. මේ ඕනම වෙලාවක ඕනම කවුරු හරි කෙනෙක් නැති වෙච්චකම ඒ කාර්යයට මේ දායකත්වය දෙනවා නාමන්ත. එහෙම කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නක මක්තන අපිට මේ අපි සංවිධායක මණ්ඩල හැම දෙනාටම වගේ වැඩසටහන සම්බන්ධ වෙන හැම දෙනාටමත් ලොකු ශක්තියක්. ඉතින් නාමන්ත විශේෂයෙන් මතක් කරන්නේ වගේ නදීප්ගෙන් ලැබෙන සහයක කියනවනේ මට වැඩසටහන සම්බන්ධ වෙන්න බැරි නිසා දිගටම නදීප්ගෙන් ඒ ඉල්ලීම කරාම බොහොම කැමැත්තෙන් මේ වගකීම බාරගත්ත නදීප්. ඒ වගේම බොහොම මේ වගකීමින් යුතුව වැඩසටහන කරගෙන යනවා. මේ එවාගෙන් කියන්න ඕනේ මගේ වැඩිපුරම බැනුම් අහන්නෙත් නදීපු නාමන්තයි. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් මම ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා මේක මෙහෙම වුණා මෙහෙම නෙවෙයි මෙහෙම වෙන්න ඕන කියලා. ඉතින් ඒ මම කොච්චර බැන්නත් ඒ බැනුම් ටික අහගෙන මේ වැඩ ටික මෙහෙම කරගෙන යන එක මම හිතන්නේ ලොකු අපි හැමදෙනාටම ලොකු ශක්තියක් මතක් කරන්න ඕනේ. වගේම ලිලංගා අක්කා, බන්දුල මාමා, නලින්කා, අපේ ඉන්ද්‍රනන්ද සහ උපාලි මාමා මේ හැම දෙනාගෙන්ම අපිට ලැබෙන සහයෝගය අපිට මොනවා හරි අපහසුයක් වෙනකොට අනිත් කෙනා ඉදිරිපත් වෙලා ඒ දේවල් සම්පූර්ණ කරලා අපිට ලබා දෙන ශක්තිය මම හිතන්නේ මේ බොහොම මම ගෞරවපූර්වකව හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතින් අපි මේ අපේ මේ වැඩසටහනේ සංවිධායක මණ්ඩල කරගෙන යන්නේ ඒ ඒ අයගේ ගෙවල් වල ලැබෙන ඒගොල්ලන්ගේ යුතුකම් මේ ඒ වෙලාවට බලා කියා ගන්න අයටත් අපි මතක් කරන්න ඕනේ ඒගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගය නැත්නම් අපිට මේ වැඩ කරගෙන යන්න බෑ. ඒක නිසා හැමදෙනාමත් ගෞරවයෙන් මතක් කරන ඒ වගේම අපි ඉතින් මෙච්චර කොච්චර මහන්සි වුණත් ප්‍රයෝජනයක් වෙන්නේ නැති වෙන්න පුළුවන් අපි මේ වැඩසටහනට කවුරුත් සම්බන්ධ වෙන්නේ නැත්නම්. ඒක නිසා මේ වැඩසටහනට සම්බන්ධ වෙන හැමදෙනාමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ අපේ සංවිධායක මණ්ඩලය හැමෝන්ට, මේ පවුල්වල හැමෝන්ටම වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙන හැමෝන්ටමත් අපි මේ අවුරුදු දෙකක් පුරාවට එක්රැස් කරගත්ත සියලුම කුසල ශක්තියින් අනුමෝදන් කරගෙන අපි හැමදෙනාටම හැකි ඉක්මනින් මේ සසර කෙලවර කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ටික තමයි මට කියන්න තිබේ. අද ඒ වගේම මේ ඉස්සරහටත් හැමදෙනාටම මේ වැඩසටහන සම්බන්ධ වෙන්න දන්න කට්ටිය ඉන්නවා නම් මේ සතිය වටන්න ඒගොල්ලන්වත් මේ වැඩසටහනට යොමු කරන්න කියලා මතක් කරනවා හැමදෙනාටම. වෙනදා වගේම අද ගාථා සජ්ජායනෙන් වැඩසටහන අවසන් කරන්න මම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා.
හරි, ඉතින් අපිටත් කියන්න දෙන අපිනුත් ඉතින් පුළු පුළුවන් විතර දායක වුණා. ඉතින් වරදක් වුණා නම් අපි වැත්තෙන් සමා වෙන්න ඕනේ. ඉතින් දිගටම අපි මෙහෙම කරගෙන යන කරට අත දාගෙන ඉතින් ඒ සතුටුයි ගිහි පිරිසක් ඉතින් මේ විදිහට මේ අපි කරන දේම මේ පියම් කිසි මට්ටමකින් කරගෙන මේ සතුටු වෙන එක ගැන එතකොට අපිටත් කමටහන් ලැබෙනවා. ඒකෙන් අපිත් වෙනස් වෙනවා. ඉතින් ඒකින්ද මේ වැඩසටහන අපි දිගටම පුළුවන් විදියට සහයෝගය දක්වලා කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, මේ ඒක කිව්ව නිසා මට කාරණයක් මතක් වුණා.
ඕගෙන ඉතින් ඉන්න බෑ.
මං කිව්වේ සානල කට දාන්න තුනට. ඇත්තටම කෝතේ වැරදි ඔබ වහන්සේලාගෙන් අපිට නෙවෙයි. මං හිතන්නේ මගෙන් නම් සෑහෙන මේ නදීපු නාමන්තය බැනුන් එහෝ වගේම ස්වාමීන් වහන්සේලාටත් සෑහෙන අත්පසුවීම් වැරදි වෙන්නේ නැති මගෙන්. මේ ඒ සම්බන්ධයෙන් මම පාද නමස්කාරයෙන් ඔබ වහන්සේලාගෙන් සමාව ඉල්ලනවා. මගේ මෙහෙම වැරදක් වුණා නම් මේ වෙච්ච වැරදි සම්බන්ධයෙන් අපිට අනුකම්පා කරලා සමාව ලබා දෙන්න කියලා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ ළඟ දුර ඇසට පේන නොපෙනෙන මේ විශ්වයේ යම්තාක් කෙනෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නෝ නම් ඒ හැම දෙනාට මේ පුණ්‍යසපත්‍ය අනුමෝදන් වේවා කියලා. එත්තාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤසම්පදම්